හොඳයි. ඉන් අසියොද නම් ධම්ම දේශනාව ආරම්භ කරන්න මතින් මා සමග ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සදනවාඩු ඒ උත්තරීතර වූ තථාගතයන් වහන්සේගේ අවසරය, ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි, වැඩම වැඩ දෙන අර මහා සංඝ රත්නයේ අවසරයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මෙතෙන්ට වඩින්න නියමිත අපේ නායක හඳුරු මහත් මගේ ගුරුවරයා උන්වහන්සේ වෙනත් තවත් ඔබ වගේම පින්වත් පිරිසකට වැඩපිළිවෙලක් සංවිධානය කරලා ඒකේ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. මම එකත් මතක් කරේ ඔබට ඒක අනුමෝදන් වෙන්න. හොඳයි. හැම කෙනාම සතුටින් ඉන්නේ? සතුටින් ඉන්නවා. දැන් පින්වතුනි, අපි මේ නිවන් දකින වැඩපිළිවෙල කරගෙන යද්දී ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අරිහත් ඵලයෙන් පූර්ණ වෙන ගමන දක්වා යද්දී ඔබ හැමෝම දන්න කාරණාව තමයි අපිට මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කොටස විතරක් මේක කරන්න ප්‍රමාණවත් මදි. මේක හැමෝම දන්නවද? ඒකට හේතුව පින්තුනි, මේක ප්‍රතිපදාවක්. මේක පූර්ණ වෙන්න ගොඩාක් පැතිකඩ තියෙනවා අපිට හිතන්න. ඒ හැම පැතිකඩකම අවසන් ප්‍රතිඵලය තමයි අරිහත් ඵලය කියලා කියන්නේ. එතකොට ඔබ දැන් කල්පනා කරලා බලන්න පින්තුනි, ඔබ මේ තාක් ආපු මේ ගමන් මගේදී එදාට වඩා ඔබ නිවිලා ඇති හැමෝම නේද? හැම හිතක්ම එදාට වඩා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිවිලා ගිහිල්ලා ඇති. ඒක තමයි ඔබට ලැබිච්ච වෙනස. ආන්ගේ වෙනස්කම වෙන්න ඔබ දැනගෙන හෝ නොදැනගෙන හෝ ඔබ බොහෝ වැඩපිළිවෙලක් සිද්ධ කරා. ඇත්තටම සමහර විට ඔබට හිතෙනවා ඇති මේ ආරාමයට ආවට පස්සේ තමයි හැමදේම මෙහෙම සිද්ධ වුණේ කියලා. නෑ පින්තුනි, ඔබ ඊටත් කලින් ඉඳලා මේ වගේ බණ අහන්න, මේ වගේ ප්‍රතිපදාවක නියැලෙන්න ඕන කරන කටයුතු කළා කලින් ඉඳලා. ඒක එක්තරා අවස්ථාවක් තමයි ඔබ මේ ආරාමයට ආපු අවස්ථාව. මොකද එකපාරට මෙදා පහළ වුණා නෙමෙයි නේද? දීර්ඝ වැඩපිළිවෙලක් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙහිට ආවේ. ඊට පස්සේ තමයි මේ හැමදේම ඔබට ලැබිලා ටික ටික ජීවිත වෙනස් වෙන්න ගත්තේ. ඊ අපි අපේ ස්වාමීන් වහන්සේලා පිරිසකට කරපු නම් සාකච්ඡාවකදී මතක් වෙච්ච කාරණාවක් තිබුණා. මට හිතුණා ඒක ඔබත් එක්කත් බෙදා හදා ගන්න එක වටිනවා කියලා. ඒක උන්වහන්සේලාට ගොඩක් වැදගත් වේවි, උන්වහන්සේලාගේ මේ නිවන් මඟ කරගෙන යන්න. ඔබටත් වැදගත් වේවි. අර ගුරු ස්වාමීන් වහන්සේ කියන්නේ ඇයි උන්වහන්සේ ඔබටත් බොහොම තදින් කතා කරනවා නේද? උනාසේ කියනවා නේද, ඒ උනාට මේ මොන්ඩිසෝරි ක්ලාස් එක, මොන්ඩිසෝරි පන්ති කියලා කියනවා නේද? එච්චර තදින් කතා කරලා එන ඉතා ගන්නකො අපි කොහොම ජීවත් වෙන්නේ? ඒකයි. ඉතින් අපි ජීවත් වෙන පරිසරයට ගැළපෙන කටයුත්තක් ගැන තමයි මේ මතක් කරන්නේ. ඔබටත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. දැන් ඔබට ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී මතක් කළාද මෙන්න මේ කාරණා පොඩ බලන්න මට ඒක චුට්ටක් කියන්න ඒක මතක් කළාද කියලා. ඒ කියන්නේ මේ දැන් හිතට රාගයක් හිතන ඉතු නිදිමත කියලා. නිදිමත આવොත් එහෙම. අද ඒක උන්වහන්සේ මතක් කරේ නැත්නම් හවස මතක් කරાવી. ඔය හිතට නිදිමතක් ඔබට නිදිමතක් આવොත් එහෙම මොකද කරන්නේ? දැන් නිදිමතක් આવොත් එහෙම මොකද කරන්නේ? මුකුත් කරන්නේ නැද්ද? ඒක නිදිමත එන්නේ නැද්ද? එනවා. නිදිමතක් આવොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. නිදා ගන්න. නිදිමතක් આવොත් මොනව කරන්නද? නිදා ගන්න වෙරේ නේද? නිදිමතක් આવොත් ඔබ මොකද කරන්නේ? එක්ක ඉවසනවා ඒක. නේ? ඒ කියන්නේ වතුර හලා ගන්නවා, වතුර මුණට ස්ප්‍රේ කර ගන්නවා. කකුල් දෙකෙන් වතුර වල තියන් ඉන්නවද දන්නේ නැහැ. ඊට පස්සේ කොයි හැරි කොණිත්ත ගන්නවා. ඈ? ඔළුවට දෙක තුනක් ගහ ගන්නවා. ඈ? එක එක ඒවා කරනවා. නැත්තම් පිටිපස්සේ ඉන්න කෙනාගෙන් කුටි ගන්න වෙනවා. එහෙම දේවල් වෙනවා. ඉතින් එහෙම දේවල් කරනවා අපිට නිදිමත આવොත් එහෙම. ඒ ඉවසනවා කියන එකට අදාළ කොටස්. ඒ කියන්නේ මේක කොහොම හරි කරලා හැරිලා ඉන්න උත්සාහ කරනවා. තව එකක් කරද හැකි. මොකද්ද ඒ? ඕන්න පුළුවන්. මොනවා කරන්න පුළුවන්? නිදා ගන්න පුළුවන්. ඔය පුටුව ඇන්දර හේතු වුණා නිදාගත්ත. ඔය දෙක කරන්න පුළුවන්නේ. නිදිමත આવොත් ඔය දෙකෙන් මොක කරොත්ද හරි? ඕනනම් පිටිපස්සට ගිහිලා ඉවසීම කියන කොටස වැන්න පිටිපස්සට ගිහිලා සක්මන් කරන එක. ඒකත් ඒකට වැටෙනවා. ඒක කොහොම හරි කරලා ඒක දරාගෙන ඉන්නවා. එහෙම නැත්නම් නිදා ගන්න. මේ ඔප්ෂන් එක දෙක තමයි නිදා ගන්න එක. ඔප්ෂන් එකට අදාළව ගොඩාක් තියෙනවා. නිදා ගන්නවා කියන එක ඒකයි කරන්න තියෙන්නේ. ඔබට මේ අවස්ථාවවත් ඔබ මොකද කරන්නේ? ওই දෙකෙන් මොකද හරි? ওই දෙකෙන් මොකද හරි? පුළුවන් තරම් ඉන්න බලනවා. තව කතා කරන්න ටක් ගා. අපිට වෙලා දෙන්නෙත් නෑ බණ ටිකක් කියන්න. මොකද කරන්න ඕන? එකද දෙකද? එක. දෙක කියන ඇත් ඉන්නවා. ඔබගේ හිතට කාමයක් આવොත් මොකද කරන්නේ? දැන් ඔබගේ හිතට කාමයක් ආවා. දැන් ඕනිනම් පුළුවන් ඉවසගෙන දරාගෙන ඉන්න. නේද? ඕනිනම් පුළුවන් ඒක පිට කළා දාන්න. ඒ කියන්නේ මොනවා හරි ක්‍රමවේදයකට ඒ හිතරෙන පීඩාව අහක් කළා දාන්න පුළුවන්. ඒක එක එක ක්‍රමවේද තියෙනවා. මේ කාමයේ කියලා කිව්වම ඔබ දන්නේ මොකද මේ කාමයේ කියලා කියන්නේ කියලා? කාමයේ කියලා කියන්නේ පස් වෙන එක නෙමෙයි කාමයේ කියන්නේ. මොනවා හරි දෙයක් කන්න පීඩාවක් හිතට ආවත් ඒත් ඒක තමයි. එක්ක පුළුවන් කන්න නැත්තම් මොනව කරන්න පුළුවන්? ඈ? US එකේන දරාගෙන ඉන්නවා මම මේක කන්නේම නැහැ කියලා. ආ ඒ දෙකෙන් මොක කරොත්ද හරි? කෑවොත්ද හරි? නේද? ආ බොහොමද. නවත් එංගුතුනේ ඇත්තටම හිතට එහෙම පීඩාවක් ආවොත් නිදිමත ආවොත් එහෙම නිදාගන්න එකවත් ඇහැරිලා ඉන්න උත්සාහ කරන එකවත් නෙමෙයි කරන්න ඕන. හිතට කාමයක් ආවොත් එහෙම ඉවසගෙන ඉන්න එකවත් ඒක පිටකරන එකවත් නෙමෙයි කරන්න ඕන. ওই දෙක එකකට නෙමෙයි කරන්න. ওই දෙක කරන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. මේ ඊයේ ගුරු ස්වාමීන් වහන්සේ ඊනේ දාස්පතින්ද ගුරු ස්වාමීන් වහන්සේ අපේට කරපු දේශනාවේදී මේ කොටස මතක් කරලා උනස් බොහොම පැහැදිලිව තේරුම් කරලා දුන්නා. සමහරට ඔබට අද හවස එක පැහැදිලි කරලා දෙයි. මම මේ පැහැදිලි කරන්න යන්නේ ඒකම ඒකේ තියෙන වෙනත් පැත්තක් මට හිතෙච්ච. ඇත්තටම පිඟුතුනේ නිදිමත ආවට පස්සේ නිදා ගන්නවද ඇහැරිලා ඉන්න උත්සාහ කරනවද කියන එක වැඩක් ඇති වැඩක් නෙමෙයි. මොකද නිදිමත ආවා කියලා කියන්නේ ඒ වෙනකොට පරිදිලා ඉවරයි. නිදිමත ආව කියලා කියන්නේ ඒ වෙනකොට පැරදිලා ඉවරයි පිටත. ඔතන වැරද්ද නිදිමත ආවට පස්සේ ඇහැරිලා ඉන්න උත්සාහ කරනවද කියන එකවත් නිදා ගන්න කියන එකවත් නෙමේ වැරද්ද. නිදිමතක් නොවෙන්නේ යමක් කරපු නොකරපු එකයි වැරද්ද. නිදිමත කියන එක නොවෙන්න දේශනාවේදී භාවනාවේදී නිදිමත කියන එක නොවෙන්න යමක් නොකරපු එකයි වැරද්ද. මටත් මතකයි ඉස්සර එක්තරා අවස්ථාවකදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් සීලෙන් ගුණෙන් විනයෙන් ඒ කටයුතු බොහොම හොඳින් කරගෙන යන උතුම් හාමුදුරන් වහන්සේ නමකගෙන් මට මතකයි අපේ ගුරු හාමුදුරුව ඇහුවා අපේ හාමුදුරනේ මේ දැන් රාත්‍රියේ හදිස්සියේ බඩගින්නක් එහෙම ආවොත් මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද ඒක හරිම අසාධාරණයිනේ. දැන් බඩ දැවිල්ලක් වගේ ඇවිල්ලා ඉවර දැන් මොකද කරන්නේ? කන්නද? දාන ටිකක් වළඳන්නද? නැත්නම් ඉවසගෙන ඉන්නද? ඉවසගෙන හිටියොත් එහෙම ගැස්ට්‍රයිටිස් ඇදලා විකෘතියක් වෙනවා. හැබැයි දාන ටික වළඳුත් මොකද වෙන්නේ? ඒක සාසනයට ගැලපෙන්නේ නැහැ. නේද? දැන් මොකද වෙන්නේ? අර ගෙදර ගියොත් අඹුනසි, මග හිටියොත් තෝනසි වගේ තැනක මේක ගිහලා හිර වෙනවා. දැන් මොකද කරන්න කියලා? ඇත්තටම මොකද කරන්න? මොකද උදේ වැරද්ද? මොක කරොත්ද හරි? රැයට බඩගින්නක් ආවොත් වැළඳුවොත්ද හරි? නැත්තම් වලදන් නැති හිටියොත්ද හරි? උන්වහන්සේ ගැහුවට පස්සේ උන්වහන්සේ බොහොම ලස්සන උත්තරයක් දුන්නා. උන්වහන්සේ කිව්වා අපේ හාමුදුරනේ ඔතන වැරද්ද ඕක නෙමෙයි කියලා. රැයට බඩගින්නක් නොයෙන්න ඔබ වහන්සේ මුකුත් නොකරපු එකයි වැරද්ද කියලා. රාත්‍රියේ බඩගින්නක් නොයෙන්න ඔබ වහන්සේ මොන හරි කරේ නැත්තම් ඒ කියන්නේ ඒ උදෙසා යමක් කරේ නැත්තම් බඩගින්න නොයෙන්න අන්න ඒක අන්න එහෙම මුකුත් නොකර ඔහේ හිටියන අන්න ඒකයි වැරද්ද කියලා. හරියට හරිය කියන කතාව. මොකද එතනයි වැරද්ද තියෙන්නේ. මේ විදිහට බඩගින්න ආව කියලා කියන්නේ පැරදිලා ඉවරයි. ඒකයි විදිය. මොකද එතෙන්ට ආවට පස්සේ ওই දෙකෙන් මොක කරත් දැන් ඒක ඉවසන එක හොඳයි පින්තුන්. අරකට වඩා හොඳයි. හැබැයි හොඳම නෙමෙයි. පැරදිලා ඉවරයි. ඉවසන එක හොඳයි අරකට වඩා. නමුත් හොඳම නෙමෙයි. හරිම ක්‍රමය. දැන් තථාගතයන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ පිංගතුනි. ඔන්න ඔතනින් අපිට ශාසනය අඳුර ගන්න පුළුවන් ඇත්තට. නේද? බුදුපියන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ ප්‍රශ්නේ ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට කොයි උත්තරේද කියලා තෝර තෝර ඒක කරන එක නෙමෙයි. ප්‍රශ්නේ එන්නේ නැති වෙන්න වැඩ කරන එකයි ක්‍රමය. ජාතිය ආවට පස්සේ කෙනෙක්ව මරන්න හිතෙනවා. නේද? ජාති හැදුනට පස්සේ තව කෙනෙක් මරන්න හිතෙනවා. නොමර ඉන්නත් පුළුවන්. ලෝක සම්මතේ මොකද්ද ඔය දෙකෙන් හොඳ? නොමර ඉන්න කොහොම හරි කරලා එහෙම එහෙම කරන්න එපා. මිනිස්සුෙකුට බණින්න හිතෙනවා. ලෝක සම්මතේ මොකද්ද දෙන අවවාදේ? නේ බණින්න එපා. බැන්නොත් වැරදි. බයින් නැතුව ඉන්න. ඒ නිසා බණින් නැතුව ඉන්න මිනිස්සු ලෝක සම්මතේ හොඳ මිනිස්සු. බොහොම ඒගොල්ලෝ හරි හරි ඉහළ මට්ටමේ මිනිස්සු. බයින මිනිස්සු ඒගොල්ලෝ හරියන්නේ නැහැ නේද? නමුත් බුදුපියන් වහන්සේ ඕක නෙමෙයි දේශනා කරේ. බයින් නැතුව ඉන්නවත් බනින්නවත් ওই දෙක එකක් තෝර තෝර ඉන්න නෙමෙයි. බනින්න හිතෙන්නේ ඇයි කියලා හොයලා බලන්න කියලා කිව්වේ. ඇයි බනින්න හිතෙන්නේ? අන්න මේගොතුනි උන්වහන්සේ ওই දෙකටම හේතු වෙච්ච මූල කාරණාව තමයි ප්‍රශ්න විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ ජාතිය. මොකද ඔබ කියලා හැඟුණොත් තමයි මේ කට්ටිය කියලා හැඟෙන්නේ. එතකොට තමයි එයාගේ මෙයාගේ ප්‍රශ්න ඔක්කොම එන්නේ. දැන් ඔය වෙන පැත්ත. එතකොට බලන්න නිදිමත ආවට පස්සේ ඔබ ඇත්තටම කරලා බලන්න කරන්න ඕනේ දේ පිංගුතුනි. අරකට try කරාට කමක් නැහැ. හැරිලා ඉන්න උත්සාහ කරන්න. නමුත් ඒ අතරතුරේ හැමතිස්සෙම හිතන්න ඕනේ මොකක්ද? මේ නිදිමතේ ඉන්නේ ඇයි කියලා. දැන් හැමෝටම නිදිමතේ ඉන්නේ නැහනේ. ඉතින් මට විතරක් නිදිමතේ ඉන්නේ ඇයි මේ? අන්න ඒකට උත්තරයක් හොයන්න ඕනේ. ඊළඟ සතියේ නැවත මෙතනට එන්න කලින් අන්න ඒ උදෙසා වැඩපිළිවෙලක් කරගෙන එනවා මිසක් මෙතෙන් වතුර එකක් අරන් එන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මොකද වතුර එකක් අරන් එනවා කියලා කියන්නේ ඔය හිත ඒ වෙනකොටත් පිළි අරගෙන ඉවරයි. මම නිදිමත වෙන්නේ. මම නිදිමත එන කෙනෙක්. මට නිින්ද යනවා. ඒ මගේ හැටි. ඉතින් ඕකම නෙමෙයිද මේකට ජාතිය සම්බන්ධයෙන් කර ඉතින් මං ඉන්නවා. මට එක එක ප්‍රශ්න තියෙනවා. මං කොහොමද ආරක්ෂා වෙලා ඉන්නේ? මම කියන එක නැසීමු දෙස යමක් කළේ නැහැ. ඒක තේරුම් ගත්තෙත් නැහැ. ඒක කියන්නේ අර එදිනෙදා ජීවිතය කරන වැඩ කටයුතු වලදීත් පින්වුතුනි අර පුරුදු පුහුණු කරපු එකම තමයි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. දරුවෙක් හැදුනට පස්සේ කරන්න තියෙන දේවල් බොහෝයි. ඉතින් ඒ ටික ප්‍රශ්නයක් කියලා දන්නව නම් කරන්න තිබුණේ මොකක්ද? දරුවෙක් නොහද ඉන්න එකයි කරන්න තිබුණේ. හැදුවට පස්සේ ඔක් ගැන කල්පනා කළ වැඩක් නෑ පිංගුතු. දැන් එතකොට කල්පනා කරලා බලන්න ඕන පිංගුතුනි, මේ හැම තැනදීම මේ හිත නොදැනුවත්ම ඔන්න ඔය විදිහට විකෘති අදහස් ගන්නවා මේ ප්‍රශ්න විසඳන්න ගියාට පස්සේ. ඒ නිසා ඇත්තටම නිදා ගන්න කෙනා හැමදාම නිදි. පිටිපස්සේ සක්මන් කරන කෙනා හැමදාම සක්මන් කරනවා. මොකද හරි ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ. හරි ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නම් ඕක වැඩි කාලයක් ওই ප්‍රශ්නේ ඇදි ඇදි යන්නේ නැහැ. ඉතින් මම මේ අමතර කාරණාවක් කිව්වේ. එතකොට පිංගතුනි, දැන් කල්පනා කරලා බලන්න ඕනේ නිදි මත. එකක් බොහොම භයානක දෙයක් නේ මේ නිවන් මාර්ග කරගෙන යන්න නේද? දැන් ගෙදර දිහින් බණ භාවනා කරනවා ඇති නේද ඔබ? කරනවාද එහෙම? ඒ කරද්දි එහෙම ඔබට නිදි මත එහෙම එනවා ඇති. ද? දන්නේ නැහැ හඳුනේ දී අපි දන්නේ නැන්නේ ඒ. අපි කොහොමද ඒක දන්නේ? කරනවානේ හා. කරනකොට නිදි මත එහෙම එනවා ඇති. ගෙදර එහෙම අර බණ එහෙම දාලා බණ දාලා ඒකේ දාලා ඉන්නවා ඉතින් අපි විවිධ දේවල් කරනවා. බණ ටිකත් ඒක යනවා. ඉතින් අපි බණ ඇහුවා එතකොට. සමහරට පොත්වල එහෙම ටික් කරනවා ඇති. නේ? පෑය දෙකක් බණ අහනවා මම. එතකොට බණ අහනවා කවුද? දැන් බණ අහනවා කියලා වෙන්නේ මොකක්ද අන්තිමට? කොහරි දාලා තියෙනවා. මමත් කිහි කාලේ එහෙම තමයි ඇත්තටම බණ ඇහුවේ. කොහේ දෝ යන පිනකට කැරකිලා ඇදිලා මිසක් ඒ බණ අහලා ලොකුවට තිය තේරුන්නේ නැහැ බෙද. ඔය එමේ යන ගමන් අර වාහනේකට නැග්ගට පස්සේ ඉතින් ඒකේ ස්ටාර්ට් කරපු ගමන් ඔටෝ හරතේ වෙනවා. ඉතින් කලින් දවසේ නවත්තපු දැනින් ප්ලේ වෙනවා. ඊට පස්සේ ආයි ප්ලේ වෙනවා. මෙහෙම තමයි. ඉතින් ඇහෙනවා ඇත්තටම. එහෙම ඇහි ඇහි ගියා. ඉතින් කොහොම හරි කමන්නේ. දැන් ඔබට පිංගුතුනේ මේ මේ මාර්ගයේ පූර්ණේ කරගෙන යද්දි මෙන්න මේ කාරණා ගොඩක් වැදගත් වෙයි. අපි ස්වාමීන් වහන්සේලා මතක් කර කාරණා පිංගුතුනේ දැන් හිතන්නකෝ. බෝසතාණන් වහන්සේ අර දසබිම්බරක් මාරසේනාව ආවා කියලා කියනවනේ නේද? පොළුමුගුරු අරගෙන. එතකොට ඒ මාරසේනාව ආපු වෙලාවේදී ඒ මාරසේනාව ඉදිරියේ නොබියව තමන්ගේ අදිෂ්ඨානයේ උදෙසා වීරයෙන් කටයුතු කරන්න පුළුවන් වුණේ බුදුහාමුදුරන්ටද නැත්නම් බෝසතාණන් වහන්සේට? ඈ? කාටද? බුදුහාමුදුරද බෝසතාණන් වහන්සේද? බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ ජාති අවබෝධයේ පත්වෙච්චුතුමේ නෙමෙයි. අරිහත් වෙලා නැහැ පිංගතුනේ. නේද? අරිහත් වෙලත් නැහැ. සෝතාපන්න වෙලත් නැහැ. මුකුත් නැහැ. හැබැයි ඒ කියන්නේ සර්ලෝකවල පෘථග්ජන මිනිස්සෙ. පෘථග්ජන මිනිස්සෙක් පිංගතුනේ අර මහා මාර්සේනාව කිදිරි නොබියව නොසැලී ඉන්නවා. කොහොමද ඒක කරේ? බය වෙන්නේ නැතු හිටිය කොහොමද? මොකද ඒ ශක්තිය එච්චර කරගන්න පුළුවන් වෙච්ච. මතකද උන්වහන්සේ පොළොවට අත තියලා කියන කාරණාව? උන්වහන්සේ ඒ වෙලාවේ උන්වහන්සේට පිහිටට ආරක්ෂාවට හිටියා පිණුදුනි මොකක්ද? උන්වහන්සේ ඒ අදිෂ්ඨානය ගත්ත දවස් ඉඳලා මේතාක් කරගත්ත මේතාක් රැක්ක මේ මහා සීලය. මේතාක් උන්වහන්සේ කරගෙන ආව මහා පුණ්‍ය ශක්තිය. මේතාක් උන්වහන්සේ කරපු මහා පාරමිතා. ආන් ඒව තමයි උන්වහන්සේට ආරක්ෂාවට හිටියේ ඒ වෙලාවේ. ඒක තමයි උන්වහන්සේට ඒ වෙලාවේ තියෙච්ච ෆවුන්ඩේෂන් එක. මේ ෆයිට් එක කරන්න උන්වහන්සේට මේ ෆවුන්ඩේෂන් එකක් තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේක මොකද වෙන්නේ? අනිවාර්යෙන් පරදිනවා. ආය අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සෙකුට හදන්න පුළුවන් උපරිම ශක්තිමත්ම ෆවුන්ඩේෂන් එක ඒ වෙලාවේ බුදුහාමුදුරනේ නෙමෙයි බෝසතාණන් වහන්සේ සතුයි. ආන් ඒක තමයි උන්වහන්සේ පාවිච්චි කරේ අර ප්‍රශ්نين يعني ප්‍රශ්නෙට ෆේස් කරන්න. ඒ ආපු දැවැන්ත අභියෝගයට මුහුණ දෙන්න ඒක තමයි පාවිච්චි කරේ. ඒ ෆවුන්ඩේෂන් එක මත පිහිටලා තමයි උන්වහන්සේ ෆයිට් එක කළේ. ඒක පිංගුතුරි ඒකයි. දැන් ඔබ හැමෝමත් බෝසත්තුරුනි නේද? ඔබ හැමෝමත් අර අරිහත් බුද්ධ වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ හැමෝම. එතකොට ওই බුද්ධ රාජ්‍යය ලබන්න නම් පිංගුතුනි ඔය අරිහත් බුද්ධ කියන තැනට ඔබ යන්න නම් ඔබට තියෙන්න ඕනි හොඳ මොකද්ද? හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. හොඳ ශක්තිමත් පාදමක් ඔබට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ගාවත් තියෙන්න ඕනේ පිංගුතුනි ඔය වගේ පුංචි පුංචි රකින්න පාරමිතා. කරගෙන යන පාරමිතා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරේ දැන් සමහර අනගාර්ග මහත්තෙක් හාමුදුරු පොඩි අලුත් හාමුදුරු නමක් ආදිවාසීන් කවුරු හරි ඉන්න පුළුවන් හිමි නමක් ඉන්න පුළුවන් උන්වහන්සේ මග වඩනවා නමුත් තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න බෑ ඒ ප්‍රශ්න පුදුම විදිහට වද දෙනවා හිතට හැමතිස්සෙම ප්‍රශ්නයක් ආව ගමන් පරදිනවා අර මාර්යා පොඩි පිම්බත් වැටෙනවා ඒ කියන්නේ ඇයි ඒ ශක්තිමත් ෆවුන්ඩේෂන් එකක් නැහැ ඒ නිසා එවලෙම ටක් ගාලා බිමට වැටෙනවා නවත් පින්විතනි අපි උන්වහන්සේලා මතක් කරේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා උත්සාහ කරන්න හදාගන්න ඒ වගේ තමන්ට සිහිපත් කරලා හිතට හොඳ ශක්තියක් ගන්න පුළුවන් දෙයක් නිර්මාණය කරගන්න කියලා ඔබ වහන්සේලා වෙනුවෙන් හැමෝ වෙනුවෙන් ඔබටත් පුළුවන් එක කරන්න ඔබට පුළුවන් නම් පින්විතනි මෙන්න මෙහෙම හිතන්න දැන් මේක මේ ඔබට කියන්න තවත් එක්තරා හේතුවක් තියෙනවා ඒක අපේ අනගාරිකා මහත්මයා එතුමිය ඒ අනගාරිකා වැඩසටහන කරන ඒ ස්වාමින් වහන්සේලාට එවපු පණිවිඩය ඒ පණිවිඩය තියෙනවා පින්තුතුනි මෙන්න මෙහෙම සමහරවිට මේ වගේ කතා ඔබ බුදුන්ගේ කාලේ වගේ අහලා ඇති ඒකේ තියෙනවා අපේ හාමුදුරනේ මේ මට මං ඉස්සර මෙන්න මෙහෙම අඩුපාඩුවක් කළා මට මතකයි ඇත්තට මේ කාරණාව ආන්ගේ අඩුපාඩුව මීට අවුරුදු දෙකකට විතර කලින් ඉඳලා ඔබ වහන්සේ සඳහන් කරා ඒ අඩුපාඩුව කරන්න එපා මෙතනින් එහාට කියලා. නමුත් මට ඇත්තට මේක මතකුනේ නැහැ. මම කියන්නේ නැති කියලා බොහෝ දෙනෙකුට එහෙම කියනවා. ඉතින් එතුමිය කියනවා මං ඒ අවුරුදු දෙකකට කලින් ඒ දවස් ඉඳලා අද වෙනකම් දිවි හිමියෙන් ඒ සීලය රැක්කා කියලා. ඒ කියන්නේ මං ඒ අඩුපාඩුව කරේ නැහැ අපේ හඳුනේ අද වෙනකම්. ඒ වගේම එතුමිය කියනවා මට ඕනනම් මං ඒ රැක්ක සීලය ගැන මට සත්‍යක්‍රියාවක් ඕනත් කරන්න පුළුවන් කියලා. ඔවගේ කතාවක් අපි අහලා තියෙනවා මේ බුද්ධ කාලේ කතාවල. මම මේ කතා කරන්නේ මේ වර්තමානයේ ගැන. මේ අද බිහිවෙන ශාසනයේ හොබවන අනාගතයේදී ලෝ පහළ වෙන්න යන මහා උතුමෝ උත්තමාවියෝ ගිහිත්වල පහළ වෙන අදහස්. එතුමිය කියනවා මට පුළුවන් ඕනේ නම් ඒක අදිෂ්ඨාන කරලා සත්‍යක්‍රියාවක් උනත් කරන්න කියලා. ඒ තරම් ඒක ආරක්ෂා කරගෙන ආවා කියලා ඒ සීලය. බලන්න ඒක කොච්චර ශක්තියක් විදිහට පිටලා තියනවද කියලා එතුමියට. නේද? ප්‍රශ්නයක් ආපු වෙලාවේදී ඒ රැකපු ශික්ෂාව, ඒ රැකපු සීලය, ඒ ආරක්ෂා කරගෙන ආපු ප්‍රතිපදාව සිහිපත් කරන්න විතරයි තියෙන්නේ. තමන්ට ලොකු රැකවරණයක් කියලා තමන්ගේ පැත්තේ. ආන් එතකොට පුළුවන් ඒ රැකවරණයේ මත පිහිටලා මොනව කරන්නද? මේ දෙන අවියාවිද පාවිච්චි කරලා සටන සාර්ථකව කරගෙන යන්න. නමුත් එහෙම මොකක්වත් නැත්තම් පින්වතුනි මොකක් මතද පිහිටන්නේ? රැකපු සීලකුත් නැහැ. ආරක්ෂා කරන් ආපු ප්‍රතිපදාවකුත් නැහැ. හැමදාම සිල් කැඩි කැඩි බිඳි බිඳි තමයි එන්නේ. එක දිගට කරපු පිනකුත් නැහැ. හැමදාම හිත නෙගටිව්. ඒ කියන්නේ හැමදාම මේ හිතට කියනවා මේ එක දෙයක් එක දිගට කරගන්න බෑනේ කියලා. එහෙම වුණාට පස්සේ පින්තුනි මේ හිත කිසිම ශක්තිමත් හිතක් නෙමෙයි. කිසිම ශක්තියක් හිතේ නැහැ. හැබැයි දහම පරතරයකට දන්නවා. ඕන තරම් දහම දන්නවා. නමුත් පින්තුනි දහම යොදා ගන්න පණ නැහැ. හයිය නැහැ. අර වගේ ශක්තිමත් පාදමක් නැහැ. මම මේක අපේ මේ උතුම් පිරිසට මතක් කරන්නේ ඔබටත් පුළුවන් එහෙම එකක් නිර්මාණය කරගන්න. එතුමියගේ ජීවිතේට එහෙම යම් ශක්තියක් ලැබිලා තියෙනවා නම් ආන්ගේ ශක්තිය වගේ දේවල් ඔබගේ ජීවිතයට ඔබට එකතු කරගන්න පුළුවන් එක එක පැතිකඩ වලින්. පුංචි දේවල් පටන් ගන්න පුළුවන් කරන්න. දැන් ඔබ එහෙම කරලත් ඇති. සමහරලාට ඒ කරපු දේවල් ඔබට මතකත් නැතුව ඇති. දැන් මම මේ කියද්දි ඔබට මතක් වෙනවා ඇති. ආහුදුරනි මමත් මෙහෙම එකක් කරගෙන යනවනේ කාලයක් තිස්සේ. නේ කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අවුරුදු 5ක් තිස්සේ. හැමදාම නොවරදවාම උදේට බුදුන් වන්දනා කරනවාම තමයි. නොවරදවා මේක කරනවා. කෙනෙක් ඉන්න පුළුවන් හැමදාම දීරස්ස විගත මෝහස්ස කියන ගාතාව. ගුරු ස්වාමීන් වහන්සේ මතක් කරපු දවස් ඉඳලා අද දක්වා නොකඩවා මේක කරගෙන යනවා. කෙනෙක් එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් හැමදාම බුද්ධ පූජාවක් අනිවාර්යයෙන්ම කරනවාම තමයි. තව කෙනෙක් ඉන්න පුළුවන් මෙතන. අහවල් දවස් ඉඳලා මීට අවුරුදු 4ක ඉඳලා හැමදාම රාත්‍රියට පුණ්‍යානුමෝදනාව එක දිගටම මම කරගෙන ආවා. කෙනෙක් එහෙම කෙනෙක් ඉන්න පුළුවන් නේද? තව කෙනෙක් ඉන්න පුළුවන් මම අහවල් දවස් ඉඳලා මේ දවස වෙනකම්ම නොකඩවාම නොබිඳි හැමදාම ගුරුවරු වන්දනා කරලයි මං සැතපුනේ නේද? කෙනෙක් ඒ වගේ දේවල් වෙනුදුර ඔබත් කරලා ඇති අනිවාර්යෙන්. කවුරුත් මොකුත් නොකරපුවයි මෙතන ඉන්න විදිහක් නැහැ. හැමෝම මොන මොන හරි කරලා ඇති. ආන් ඒව පින්තුනේ ඔබ පාවිච්චියට ගන්න ඕනේ. ඒව නිතර දෙවේලේ ඔබ සිහිපත් කරලා ගන්න ඕනේ. ඒව තමයි ඔබට තියෙන ෆවුන්ඩේෂන් එක. ඔබගේ හිතට ලොකු ප්‍රශ්නයක් ආවට පස්සේ, ඒ කියන්නේ මේ ලෝක චර්යාවේ එදෙද්දි විවිධ දේවල් වලින් ඔබට එක එක ප්‍රශ්න එනවා. ඔබව කඩාගෙන වැටෙනවා. ඒ ප්‍රශ්න ආවට පස්සේ ඒවට මූණ දෙන්න බැරුව ඔබව වැටෙනවා. දැන් මේ දවස්වල ආර්ථික ඒ ලොකු පරිහානියක් තියෙනවා රටේ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් ඒ ආවට පස්සේ අතේ සල්ලිත් නැහැ. ආරාමයට යන්නත් බෑ. මග වඩාගෙන හිතෙන්නෙත් නැහැ. දරුවන්ට කන්න බොන්න දෙන්නත් ඕනේ. ඒ අය පෝෂණය කරන්නත් ඕනේ. අර රෙන්ට් එක ගෙවන්න ඕනේ. වාහන ලීසින් ගෙවන්න ඕනේ. ඉන්ෂුරන්ස් ගෙවන්න ඕනේ. ආදි වශයෙන් ඉන්න තැන රෙන්ට් එක ගෙවන්න ඕනේ. ආරාමයට සින්තුරාද යන්නත් ඕනේ. දැන් ඔහොම ඇවිල්ලා එක එක දේවල් ඔබගේ හිත පිරිලා යනවා පින්ගත. ඔය කියලා කියන්නේ හිතක් පීඩාවටපත් වෙච්ච අවස්ථාව. ඇත්තටම ඔය වෙලාවට මග වඩන්න බෑ පින්ගත. ඔබට ඕන තරම් තේරිලා ඇති ඔබගේ හිත අධික ලෙස රාගයෙන් ද්වේෂයෙන් තෙත් වෙලා ගිනිගත්ත වෙලාවට ඔබ උත්සාහ කළ ඇති වඩන්න. මොකද උනේ? පුළවුණා. උත්සාහ කරන ඔබ වඩන්නේ. මොකද මේක තුනේ අධික ලෙස කාමයට යට වුණාට පස්සේ හිත ඔය වෙලාවට ඔබ නිකන් දාහම දානවා නිකන් අර සීගි ගල් පරවතකට කළු පොඩි ගල් කැටකින් ගහනවා වගේ පෙරලෙන්න කියලා හිතාගෙන. මොකද වෙන්නේ? ටිකක් වෙලා ගියාට පස්සේ ඉවසන පුළුවන් තරම් ඉවසන වගේ ක්‍රියාත්මක වෙන වෙලාවට දහම දානවා. දැම්මට නෑ ඔය විසීලා යනවා. ඒක මම මේක ලිමිට් පැන්නට පස්සේ එක්තරා සීමාවක තියෙනකන් ඕකේ. එතනින් එහාට පැන්නොත් ඔබ මේ දැන් ඊට පස්සේ මම නෑනේ, මෙයා නෑනේ, දැන් ඉස්සරහ ඉන්න කෙනා නෑනේ, මමත් නෑනේ, මෑත් තමයි ඉන්නේ මොකක්ද. ඉතින් ඕවා තමයි වෙන්නේ. ඊට පස්සේ ඉන්නවද නැද්ද මිසම් තියාපෙන් උතුරි මේ මම මිනිස්සේ කියලා මතක නැහැ. කෙලින්ම තිරිසන් ගතියට මේ යනවා කෙලින්ම. කේන්ති යනකොටත් එහෙම තමයි. ඉන්නවද නැද්ද තමයි. ඒක ලිමිට් පැන්නට පස්සේ වෙන් උතුරි දොස් කියන්න ඕන ටික ඔක්කොමත් කියනවා. දරාගෙන ඉන්න බෑ, වෙවුලනවා අතපය. ඒ කියන්නේ දැන් පැනලා තියෙන සීමාව. ඔය සීමාව පැන්නට පස්සේ ඔය කියන දහම ඕවා ඇප්ලයි කරන්න බෑ පිටුන. නැමෙ මේ තව කාරණාවක් ඔබට මේ පෙන්වන්න යන්නේ. අපි ඒක ඔහොම පොඩ්ඩක් තියමුකෝ. අර අපි පැහැදිලි කරලා ඉවර කරන්න. දැන් අපි කිව්වෙම වින්නතුනි ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබගේ ජීවිතේට ඔන්න ඔයගේ දේවල් එකතු කරගන්න. පුංචි දේවල් වලින් පටන් ගන්න. කෙනෙක් ඉන්න පුළුවන් මුකුත් නොකරපු කෙනෙක් එහෙම. බැරි දේවල් පටන් ගන්න යන්න එපා. ප්‍රායෝගික කරන්න බැරි දේවල්. කෙනෙක් ඉන්න පුළුවන් මම ලොකු අධිෂ්ඨානයක් ගන්න ඒක දිගටම කරයි යනවා කියලා. එහෙම කරන්න එපා. කෙනෙක් හිතා ගන්නවා මම පාන්දර 3ට නැගිටලා 3 ඉඳන් 5 වෙනකන් දානි වල බුද්ධ පූජාවක් හදලා 6 මාට හැමදාම පූජා කරනවා කියලා හිතා ගන්නවා. දැන් එක දවසක් කරයි, දෙකක් කරයි, ඊට පස්සේ කරන්න බෑනේ. ප්‍රායෝගික විවිධ ප්‍රශ්න තියෙනවානේ. එහෙමම පටන් ගන්න එපා කරන්න. ඔබට අද කරන්න පුළුවන් පුංචි දෙයක් ඇති. ඒකෙන් පටන් ගන්න. ඔබ ඒක කරන්න ගනිද්දි ඔබට හිතනවා නම් ඔබ සාමාන්‍ය හැම දෙයක් එක දිගට කරගන්න බැරි මිනිස්සෙක් කියලා. එහෙනම් පොඩ්ඩක් තව කෙනෙක්ගේ උදව්වක් ගන්න. මම මෙන්න මෙහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවා. අනේ මං ගැන අනුකම්පාවෙන් මට මේකට උදව් කරන්න. එයාට කියන්න මට මේක මතක් කරන්න කියලා. මං හදිස්සියේ කරන්න උත්සාහ කරේ නැත්තම් මාව ඇදගෙන හරි යන්න කියලා. මාව ඇදන් හරි ගිහිල්ලා බුදු පිළිම ඉස්සරහට මාව උස්සලා වීසි කරන්න. ප්ලීස් මට උදව් කරන්න. මොකද මේවා මින් උතුනේ මේ වෙලාවේ අපි ගන්න තියෙන උදව් ඔක්කොම ගන්න ඕනේ. නේද? වටේ පිටේ ඉන්න හැම මිනිස්සයගෙම උදව් ගන්න ඕනේ මේක අපි කරගන්න කොහොම හරි. තව කෙනෙකුට කියලා හරි නැත්නම් පොතක ලියාගෙන හරි බිත්තියේ ලියාගෙන හරි මොන ක්‍රමෙන් හරි උදව් කරගෙන ඉවරලා එහෙම දේවල් ඔබගේ ජීවිතේට එකතු කරගන්න. ඔබ ඒ එකතු කරගන්න දේ පරණ වෙන්න ඔබට දැනේ පිඟුතුනි ඒක මහා ලොකු පාරමිතා ශක්තියක් වගේ ඔබත් එක්ක ඉන්නවා කියලා මේ ගමන ඉස්සරහට යන්න. ඔබට පුළුවන් ඊට පස්සේ ඒවා පාවිච්චි කරන්න කෙලින්ම. ප්‍රශ්නයක් ආපු වෙලාවට පින්වතුනි ඔන්නෝම දෙයක් ඔබ හිතාගත්තොත් එහෙම ඒකෙන් නැගෙන ඒ චිත්ත ප්‍රසාදයට පුළුවන් වෙනවා අර හිත විකෘතිතාවෙන් ආයි පල්ලෙහැට ගන්නට අග්ගාල. චිත්ත විපල්යාසයක් වෙච්ච අවස්ථාවකදී අර අර ගන්න අර අර කරගත් තමන් විසින් කර රැකගෙන ආපු පාරමිතාවක් සිහිපත් කරලා ගත්තට පස්සේ වෙනතුන අර චිත්ත විපල්යාසයෙන් නැවත හොඳ මට්ටමකට හිත ගන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට පුළුවන් දහම් පාවිච්චි කරන්න. දැන් මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම් වෙනතුන. දැන් මේ අපේ මෙතන තරුණ පිරිමි දරුවෝ ඉන්නවා. වයස මුහුකුරාගේ පිරිමි පිරිස ඉන්නවා, කාන්තාව පිරිස ඉන්නවා. ඔය හැම වයසම පිරිස මෙතන ඉන්නවා. මං කියන්නේ හැමෝටම පුළුවන් දෙයක් කරා. පොඩි කියලා එකක් නැහැ. පොඩි කියලා ගන්න නැහැ. පුංචි දරුවන්ට පුළුවන් දෙයක් කරන්න. පුංචි දරුවන්ට පුළුවන් පොඩි වැඩක් පටන් ගන්න. මං හැමදාම අම්මට වඳිනවා. නේද? මං අම්මටයි තාත්තටයි හැමදාම වඳිනවා. බුද්ධිකාරෝ වලින් කිත්වා කියලා මං හැමදාම අම්මටයි තාත්තටයි වඳිනවා. ඇයි කරන්න බැරිද? පුළුවන්. පුංචි දෙයක්. හැබැයි ඒ දරුවට දැන් ඔබගේ දරු පැටව ඉන්නවනම් ඒ ළමයින්ට ඒවා පුරුදු කරන්න තියෙනවා. පුරුදු කරලා විතරක් මදි. ඒ දරුවන්ට නිතර ඒක සිහිපත් කරන්න කියලා කියනවා. මොකද ඒ දරුවාගේ ආරක්ෂාව උදෙසා ඔය නිෂ්පාදනය කරගන්න දේ ඒ දරුවා පාවිච්චි කරන්න නම් එයාට ඒක මතක් කරලා දෙන්න ඕන පුතේ නිතර පුතා ඔය කරපු දේ නිතර පුතා සිහිපත් කරන්න කියලා. ඔබත් මේවෙන් ප්‍රයෝජන ගන්න නම් මොකද කරන්න ඕන? නිතර දෙවේලේ සිහිපත් කරන්න ඕන. නිතර දෙවේලේ සිහිපත් කරනවා නම් පින්වතුනි ඔබ රැකගෙන ආපු සීලය සීලාදී ಗುಣධර්ම තියෙනවා නම් ආන් එම සිහිපත් කරන වාරයක් පාසා පින්වතුනි ඔබගේ හිත පුදුම ප්‍රසාදයටපත් වෙනවා. ඔව්ද නැද්ද? දැන් මම මේ කියද්දි ඔබට දේවල් මතක් වුණා නේද? රැකගෙන ආපු දේවල්. ඒවා සිහිපත් වෙද්දි මොකද්ද හිතට දැනෙන්නේ? අධික පීඩාවක් දෙන්නේ. දැන් මොකක්ද දෙන්නේ? හරි ප්‍රසාදයක් හිතට එනවා. ඔය ප්‍රසාදය තමයි ප්‍රාසාදේ පින්වතුනි. ඕක තමයි ෆවුන්ඩේෂන් එක. ඔය ඔන්න නැගුණ හොඳ ශක්තියක් හිතේ. ඔන්න ඔය මානසිකත්වයේ තියෙන වෙලාව තමයි අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න ඕනි වෙලාව. නමුත් පින්වතුනි ඔබ බොහෝ වෙලාවට මග වඩනවා ඇත්තේ ඔබගේ හිත අප්‍රමාණ පීඩාවටපත් වෙලා විකෘති වෙච්ච වෙලාවට තමයි දහම දාන්න යන්නේ. පින්වතුනි හිත අධික ලෙස පීඩාවට පත් වෙලා ලිමිට් පැනනට පස්සේ දහම දැම්මට වැටෙන්නේ නැහැ. ඒ වෙලාව තමයි පින්වතුනි අර කළුගල් පර්වතය වගේ වෙච්ච වෙලාව. ඔබ අහලා තියෙනවා නේද? කළු ගලක් උඩට වී ඇට ඉස්සා කියලා කවදාවත් ඒක පැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හිත ඒකට සුදුසු එකක් නෙමෙයි. දැන් ඔබ සමහරලාට හිතලා ඇති සමහර කෙනෙකුට පිං නැහැ, පුණ්‍ය ශක්තියක් නැහැ. සමහර කෙනෙකුට එහෙම එයාට මේ දහම ලබන්න තරම් සුදුසු නැහැ ඒකේනා. එහෙම ඔබට හිතලා තියෙනවා නේද? ඒ වැඩක් නැහැ. එයාට මේ කොච්චර දැම්මත් මේ එකක්වත් මෙයාට මේ දහම පිහිටන්නේ නැහැ. මෙයා මේ දහම පැලවෙන්නේ නැහැ හිතේ. එහෙම හිතිලා ඇති. පිංගුතුනෝයි හිතන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම පුද්ගලයෝ නැහැ කොහෙවත්ක. ඒ කියන්නේ එහෙම මේ කළු ගලක් වගේ පුද්ගලයෝ නැහැ. මොකද පුද්ගලයා කියලා කියන්නේ ෆික්ස් එකක්. පුද්ගලයා කියලා මේ නැති එකක් ඔය. නමුත් එහෙම නේද හිතෙන්නේ? මේ ඇයට මේක කියලා වැඩක් නැහැ. දැන් අපි හිතමු මෙහෙම. ඔබ අවුරුද්දක් තිස්සේ කෙනෙකුට දහම දෙන්න උත්සාහ කරනවා. එයා දහම දන්නවා. නමුත් මෙයාගේ හිතේ මේ දහම පැලවෙලා නැහැ. ඔබට හිතෙනවා මේ මනුස්සයර මේක දීලා වැඩක් නැහැ කියලා. ඔබ ඒක හරියට තේරුම් ගන්න ඕන පිළිතුර ඔබට උපමා කළා. ඔබ තුලත් ඔය කියන தත්ත්වය සමහරවිට ක්‍රියාත්මක වෙනවා. මොන කියන தත්ත්වයද? දැන් අර දහම පැලවෙන්නේ නැති தත්ත්වය නේ ඔබ කියන්නේ. මෙයාට කිව්වට වැඩක් නැහැ කියලා, මෙයා දහම පිහිටන්න මෙයා මහා පුදුම පෞකාරයක්ද කොහෙද මේ කියලා කියන්නේ. දහම පිහිටන්නේ නැහැ කියලා. පිඟුදින ඔබගේ හිතේ දහම පිහිටන්නේ නැති වෙලාවල් තියෙනවා. ඔබගේ හිතනොත් ඔය හිතවල දහම පිහිටන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ මොන වෙලාවල්ද? අර සාමාන්‍ය තත්ත්වෙ ඉක්මවා ගිය තැන්. ඉතින් ඔබට අත්දැකීම් නැද්ද? ඒ වෙලාවට කොච්චර දහම දෙන්නත් එකකින් වැඩක් නැහැ. දැන් ඔබ වාහනේ යනකොට, ඔබ ගමනක් යනකොට කඩේක තියෙනවා කෑමක්. ඔබට ඒකේ සුවඳ එනවා. හ්ම්. දැන් මුල් හරියදි දහම දානවා. දැන් ඔයාට කන්න ඕනේ නැහැ. දැන් ගෙදර කෑම තියෙනවා. ඈ බඩටනේ කන්න ඕනේ. ඈ දැන් අරකේ සුවඳත් එනවා. දැන් බඩටනේ කන්න ඕනේ. ගෙදර යන්න පුළුවන්. දැන් සුවඳත් එනවා. දැන් ටිකක් මුල් හරිය යනකොට නෑ නෑ කන්න ඕනේ ළඟ බලගන්න. ඊර්වදේ ආයෙත් සුවඳ එනවා නිකන්. මේක අන්නෝන්නේ. අනිච්චයි. මේ කායක් තියෙන්නේ, කායට කෝ දැන් කාය කෑම ඉල්ලන්නේ නැහැ මේ වෙලාව. දැන් ඔහේනෝ ඉල්ලන්නේ කෑම. ඔය හිතර තියෙන ප්‍රශ්නයන්නේ. දැන් මේ දාගෙන දාගෙන ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඒ දානවා මෙන්න යනවා කඩේ පැත්තට. මේ කන්න ඕනේ කායට නිකන්නේ. දැන් ඔයානුවේ කන්න යන්නේ. දැන් යනවා ඉතින්. දැන් මේ જાතියේ නිකන්න ඕනේලා තියෙන්නේ. කී කී දැන් මේ කඩේට යමින් ගමනුත් කියනවා. දැන් කන ගමනුත් කියන ඊට පස්සේ මොකද්ද? මේ ඔයා නෙමෙයි නිකන්නේ මේ જાතියේ නිකන්නේ. දැන් ඔයාට ගන්න ඕනේ නැහැ නෝඩ ගෙදර කියලා. දැන් ওই දහම ඔය එකක්වත් දැන් වැඩක් තියෙනවා. දැන් පින්වතුන් ඔය දාන එකක්වත් පැලවෙන්නේ නැහැ. ඔන්නක තමයි පැලවෙන්නේ නැහැ කියලා කියන්නේ. ඕක තමයි දැන් ওই හිත පින්වතුනි කළු ගලක් වගේ තමයි දැන්. ඒ කියන්නේ සශ්‍රීක හිතක් නෙමෙයි බුදුන්ගේ දහමක් පැලවෙලා එන්න තරම්. දැන් හිත සශ්‍රීක නෑ. දැන් හිත අසාර වෙලා තියෙන. ඕක තමයි බුදුන් දේශනා කරේ අසාර කුඹුර වලට මම වීහින්තර මෝඩ ගොවියෙක් නෙමෙයි කියලා. නේද? අසාරවත් කුඹුර වලට වීහිල වැඩක් නෑ. බලන්න ඔබ ගියත කොච්චර අසාරවත් වෙනවද කියලා ඕනතර. නේද? දැන් ඔබ හිතා ගන්න මේ දැන් මේ බණ දැන් ඒක දැන් බණ කියන වෙලාවට හොඳට තේරෙනව නේද? ඒ කියන්නේ මේ වෙලාවට මොන જાති හිද්ද තියෙන්නේ ඔය? සාරවත් හිද්ද අසාරවත් හිද්ද? සාරවත් හිත් තියෙන්නේ. දැන් එහෙම කියද්දි දැන් අපි හිතමුකෝ ඔබට ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ ඇයි රූප බලන්නේ? දැන් ඇහැ අඳුනා මොකෝ? ඒකනේ ඇත්තනේ. ඇහැ අවශ්‍ය නැහැනේ. කළු පාට උනත් බලන්න පුළුවන්. මේ කළු පෙවුනා මොකෝ? දැන් මේ කියද්දි මොකද වෙන්නේ? ඇත්තනේ හරිනේ ඒකනේ බලන්න ඔය ඒකනේ ඒකනේ අරකනේ මේකනේ. දැන් මේ කියන ඔක්කොම හොඳට හිතට වදිනවා. ඊටපස්සේ මොකද වෙන්නේ? ඊටපස්සේ මොකද වෙන්නේ? ඊටපස්සේ ඒක ඉවරයි. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඔබගේ ඔය චිත්ත මූලයට දහම බැස්සෙම නැද්ද? නෑ, දහම ඇතුළට ගියා. නමුත් ඊට පස්සේ අවස්ථාවේදී යන්නේ නෑ. ඇයි ඒ? දැන් පින්වතුනි අර සාමාන්‍ය තත්ත්වෙ ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙහෙමයි. ඔය ඉක්මායම් කියන එක පින්වතුන එක එක ලෙවල් වලින් තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය වගේ සියුම් දහමක් ඒකට ගෝචර නොවුනට ඊට වඩා වැඩි එකක් ගෝචර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා පල්ලෙහා තියෙන එක. දැන් ඔබ අහලා තිනවා මුලින්ම වෙන්නේ සම්මාදිට්ඨියපත් වෙන එක නෙමෙයිනේ. ඒ පළ සම්මාදිට්ඨිය නෙමෙයි මුලින්ම සිද්ධ වෙන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨිය. නේද? මේ කර්මඵල තියෙනවද නැද්ද කියන එක පිළිබඳ පූර්ණ අවබෝධයකටපත් වෙනවා. මේ ලෝකේ කර්මඵල කියලා එකක් නැහැ. අධික මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා නම් ඉන්නේ මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයා මේ ධර්ම එතනින් එහාට යන්නේ නැහැ මාත්‍රයක්ක. ඒක නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ සාමාන්‍ය தත්ත්වය මොකද්ද කියලා. ඒකයි මම කියන අර සමහර වෙලාවට බින්දුතුනි ඒ தත්ත්වය ඉක්මවා ගියාට ඔබ ඇප්ලයි කරන සමහර දේවල් ගැලපෙන්නේ නැහැ. නමුත් සමහර ඒවා ගැලපෙනවා. එහෙම නැද්ද? දැන් අර කෑම කන්නේ ගියා වුණත් සමහර වෙලාවට ඔබගේ හිතට එන දහම් කරුණු එක එක જાතිය වෙනවා. දැන් එකක් එනවා ඉන්න නෑනේ මම නෑනේ හරියන්නේ වැඩ කරන්නේ එකයි කර. ඊට පස්සේ එනවා එකපාරටම මේ දැන් මේ දැන් මං අනිත් අයටත් බන කියන දැන් පොඩි එකත් බලන් ඉන්න මේ මොකද්ද මේ කරන්නේ දැන් මේක කන්න නියන්නේ දැන් මොකද්ද පොඩි කර මම මේ කියන්නේ. මේක ඒකත් හරියන්නේ නෑ. මේකට ඕන එකක් හිතාගත්තා මං කන. ඊට ඉස්සරහට යන. තවට එක ඉස්සරහට යනකොට ඊට පස්සේ හිතෙනවා දැන් ඔන්න මේ දැන් හාමුදුරුව වැඩිය නේද මේ අර වාහනේ දැන් නැවත් වෙන උන්වහන්සේ. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? ටක් ගන්න නැතුණා. දැන් යන්නේ ඉස්සරහට. හදිසි ගුරු හාමුදුරුන් වගේ දැක්කොත් එහෙම කොහේ හරි වැඩේ ඉන්නවා. බඩ පිරෙනවා එතන. දැන් ටක් ගාලා ආයෙන. ඒක කියන්නේ ඒකයි වැඩේ. දැන් මේ අපි දන්නේ නැහැනේ පිංගුතුරි මොන මට්ටමින් ඔබට හිතවලට ඒ වෙලාවට ඇදිලා ඒද කියලා. කොහොම හරි කමන්නේ. ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි පිංගුතුරි ඔබ කෙසේ වෙතත් ඇත්තටම මේ ඔබ දන්න ඕනම දහමක් ඔබ ඇප්ලයි කරගන්න ඕනේ පිංගුතුනි ඔබගේ හිත ප්‍රසාදයටපත් වෙච්ච වෙලාවේදී මිසක් ඔබගේ හිත අර ලිමිට් පැනලා විකෘති වෙච්ච වෙලාවට නෙමෙයි. ওই වෙලාවට ඉතින් ඔබ අර ඉවසීම වගේ එකක් පාවිච්චි කරලා කමක් නැහැ. මොකද ඉතින් බොරු වැඩ ආයි කරලා වැඩක් නැහැනේ පිංගුතුනි. අපිට හිතන ගොඩක් කරලා මේ ප්‍රශ්නයක් ආවට පස්සේ තමයි දහම ඇප්ලයි කරන්නේ ගොඩක්ම සාර්ථක කියලා. මම දකින විදිහට ඒක එහෙම නෙමෙයි. ඒකෙන් කියන්නේ නෑ ඇප්ලයි කරන්න එපා කියලා. ප්‍රශ්නයක් ආවට ඇප්ලයි කරන්න. නමුත් වඩා සාර්ථක ප්‍රශ්නයක් ආපු වෙලාවට දහම ඇප්ලයි කරන එක නෙමෙයි. ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් නැති වෙලාවට දහම ඇප්ලයි කරන එක තමයි වඩා සාර්ථක. ඒ කියන්නේ ඔබගේ හිත හොඳ ප්‍රසාදයෙන් තියෙන වෙලාවට තමයි දහම ඇප්ලයි කරන්න ඕනේ. හැබැයි ගොඩක් කරාට වෙන්නේ මොකද දන්නවද? ප්‍රසාදයෙන් තියෙන වෙලාවට මොකද දන්නවද කරන්නේ? ඔයෙ නිකන් ඉන්න. ප්‍රශ්නයක් නැහැ නේද? මොනව වඩන්නේ? මොකද වඩන්නේ? මොකද ප්‍රශ්නේ? ඉතින් මට ලොකු පීඩාවකුත් නැහැ. ඉතින් මට ලොකු රාගයකුත් නැහැ. ඉතින් මට ලොකු ද්වේෂයකුත් නැහැ. මාන්නෙන් ඉක්මවා ගිහිල්ලත් නැහැ. ඉතින් මොකද ඔක්කොච්චර වඩන්නේ? ඒ වෙලාවට කරන්නේ නිකන් ඉන්න එක. හැබැයි සුදුසුම වෙලාව ඒක. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නැද්ද කියලා? දැන් ඉතල බලන්නකෝ දැන් මොකක් හරි දැන් අපි මෙහෙට ආවට පස්සේ වුණත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද කරන්නේ? තව වැඩ ගාල හිතන්න ගන්න ඕ ගාල හිතන්න ගන්න හිතල එක එක දේවල් කරන්න ගන්න. ඊට පස්සේ ඒක අපි පොඩ්ඩක් පහ වෙලා ගියා කියමුකෝ. ඊට පස්සේ මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ ඉන්න ඉති. දැන් බණ කීර දන්නේ පටන් ගන්න. අනේ වෙලාවත් ගිහිල්ලා. දැන් අර සාමාන්‍ය ජීවිතයේ ඔය ඉන්නවා. නෑ පිඟුද එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඔබ ඒ වෙලාවේ තමයි උපරිමෙන්ම වැඩ ගන්න ඕන හිතේ. මොකද ඒ හිත තමයි මේ දහමක් ඇතුළට කාවත් ගන්න පුළුවන් සුදුසු හිත. ඔබ හොඳට මේක තේරුම් ගත්තොත් පිඟුතුරි ඔබට පුළුවන් වෙයි ඔබ මේ යොදන නැත්නම් මේ භාවිතා කරන දාම මේ භාවිතා බහුලී කතා කියන කොටස. දැන් මොකද ගොඩ දෙනෙක් සුනාත ධාරේත හරි නැන්නේ නැ සුනාත අහනවා මේ අහනවා අහන ඉවරයන්නේ හැමදාම කොච්චර නම් අහනවා. දැන් මේ අහලා දැන් ඔය ඔක්කොම ඔබගේ මේ මේ කම්පියුටර්ගේ සේව් වෙලා තියෙන්නේ. සුනාත වෙලා ඉන්පුට් වෙලා සේව් වෙලා තියෙන්නේ ෆයිල්. ඔය සේව් වුණා කියලාවත් ඔය ඇතුල් වුණා කියලාවත් මේකුදී මුකුත් වෙන්නේ නැහැ. මොකෙන්ද වෙනසක් වෙන්නේ? ඒ සේව් කරපු ෆයිල් කම්පියුටරේ අර වෛරස් තියෙන ෆයිල් එක පාවිච්චි කරද්දී ඒවත් එක ෂෙයා කරද්දී ඒවා ස්කෑන් කරද්දී තමයි මොනව වෙන්නේද? මේකෙන් ප්‍රතිඵලයක් එන්නේ. ඒ කියන්නේ සුනාත ධාරේත චරාත ධම්මෝ. ඔන්න ඔය චරාත කියන කොටසෙන් තමයි බෙඟුතුනි මේකේ ප්‍රතිඵල එන්නේ. සුනාත ධාරේත කියන එකෙන් බණ කියන්න පුළුවන් වෙනවා. පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙනවා. තව කෙනෙක් අරිහත් වීම දක්වා අරගෙන යන්න පුළුවන් වෙනවා. ඔය ටික කරන්න පුළුවන්. කියන ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද කරුණු හිතේ තියෙනවන මේ කියනේමට අර කරුණු ටික ගැළපිලා හරි ලස්සනට තේරෙනවා. ඒ ටික වෙනවා. නමුත් පිටුරි චරාත කොටසෙන් තමයි ඔබගේ ජීවිතේ වෙනස් වෙන්නේ. මම මේ පෙන්නුවේ පිටුනි චරාත කොටස කරන්න ඕනි මොන වෙලාවටද කියලා. චරාත කොටස කරන්න ඕනි ප්‍රාසාදේ මත පිහිටලා. මේ කිව්වේ හොඳ ෆවුන්ඩේෂන් එකක් මත පිහිටලා තමයි කරන්න. ඒතෝ අන්නේ ප්‍රාසාදයේ මත තමයි බෝධිය නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. මොන බෝධියද? අරිහත් බෝධිය. බෝධිය කියලා කිව්වේ මේ බොජ්ජංග දහම. ප්‍රීති සම්බොජ්ජංගය කියන එක නොහොත් මේ හිතේ ප්‍රීතිය කියන එක දියුණු කරගන්න පුළුවන් ওই වෙලාවට. මේ හිතේ ධම්මවිජය සම්බොජ්ජංගය. මේ අවබෝධ කරගත්ත දහම තවදුරටත් අවබෝධ කර ගැනීම වර්ධනය කරගන්න පුළුවන් ওই වෙලාවට. සමාධි සම්බොජ්ජංගේ මේ හිතේ නිවනට තියෙන නැඹුරුතාවය ආංගික වර්ධනය කරගන්න පුළුවන් ওই වෙලාවට නේද? ප්‍රීතිය වර්ධනය කරගන්න පුළුවන් දහම වර්ධනය කරගන්න පුළුවන් ලාට සමාධි වර්ධනය කරගන්න පුළුවන් ලාට විරිය වර්ධනය කරගන්න පුළුවන් ওই වෙලාවට. වීරිය වර්ධනය එහෙම නෙමෙයි. විරිය වර්ධනය කරගන්න ওই වෙලාවට නේද? වීර වර්ධන උනත් වීරිය වර්ධනය කරගන්න නම් ඕන ඔය ප්‍රසාදයේ තියෙන වෙලාවේදී නේද? මොකද ඒ වෙලාව තමයි සුදුසුම වෙලාව. අන්නේ ප්‍රාසාදයේ කියන එක ගොඩනගන්න හරි වැදගත් කාරණාවක් තමයි ඔබ රකින්න පාරමිතා. ඔබ කරන සීලය. ඔබ මේ ජීවිතයට එකතු කරගෙන තියෙන පින්. ඒ පින පිළිබඳ සිහිපත් කිරීම. ඒ වගේම මේ උතුම් මේ මහා සංඝරත්නේ මේ උතුම් උපාසක උපාසිකා පිරිස දකින්න එක. දැන් බලන්න මෙහෙට ආවට පස්සේ මේ පිරිස පිණ්ඩපාතේ වඩිනවනේ නේද? ඒක දැක්කම ඔබට මොකද හිතෙන්නේ? හිතේ ප්‍රාසාදයක් ගොඩනගෙනව නේද හොඳ? හොඳ අන්න දැක්කද? අන්න මානසිකත්වේ. ඒ වගේම ඔබ රැකපු සීලයක් සිහිපත් කරද්දී ඔබගේ හිතේ හොඳ ප්‍රසාදයක් නැගෙනවා. ඒ වගේම ඔබගේ දරුවා දහමට නැඹුරු වෙලා කරන කටයුතු දකිද්දී ඔබගේ හිතේ හොඳ ප්‍රසාදයක් නැගෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ රූපයක් දැක්කට පස්සේ ඔබගේ හිතේ ප්‍රසාදයක් නැගෙනවා. නේද? ඒ වගේම කෙනෙක් භාවනා කරනවා දැක්කහම ඔබගේ හිතේ ප්‍රසාදයක් නැගෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා පිරිසක් හරි පිළිවෙලට ලස්සනට බිම බලාගෙන අඩියට අඩිය තියාගෙන වඩිනවා දැක්කහම ඔබගේ හිතේ මොකද හැදෙන්නේ? ප්‍රසාදයක් හටගන්නවා. ඇත්තටම පින්වුසුනි, පැවිදි වෙලා පන්සල් වල ඉන්න ඕන නෝක නිසා වැදගත්ම කාරණාවක් වෙයි. මොකද පන්සලේ ඉන්න හිමිනමක් වම් පැත්ත බැලුවොත් බුදු පිළිමේ, ඉස්සරහා බැලුවොත් හාමුදුරුවෝ භාවනා කරනවා, මේ පැත්ත බැලුවොත් බෝධින් වහන්සේ, මේ පැත්ත බැලුවොත් ගුරුවරු, එහෙට ගියොත් එතන දහම් සාකච්ඡාවක්, මෙහෙට ගියොත් එතන දහම් දේශනාවක්, මෙතෙන්ට ගියොත් හාමුදුරුවෝ භාවනා යෝගී වැඩ ඉන්නවා. දැන් බලන්න උන්හා ඒ හිතරින අරමුණු මොන වගේද කියලා. ඒ එන හැම අරමුණක්ම පිඟුතුනි ප්‍රාසාදයේ ගොඩනගන්න පුළුවන් ජාති අරමුණු වෙන්නේ. ඒ නිසායි විහාරස්ථානයේ ඉන්න එක වැදගත් වෙන්නේ. විහාරයේ ඉන්න එක ඒකයි වැදගත් වෙන්නේ. නැත්නම් ඔබ ගෙදර හිටියත් මේ හිටියත් ඔන්න ඔය දෙකේ වෙනස ඕකයි. නමුත් ඔබ දැන් මේ එළියට ගියාට පස්සේ මොකද්ද පේන්නේ? දැන් ඔබ වාහනේ මෙතනින් එළියට යනවා. යනකොට අතන තේවත්ත පිරිස භාවනා කරනව පේනව නේද? ඊට පස්සේ පිළිවෙලට දානෙට වඩිනව පේනව නේද? පාරේ යනකොට මේ පන්ති යන ළමයි එහෙම. එහෙමද? බෝඩ් එකක් දිහා බැලුවට පස්සේ ඒක සීලවන්ත ගුණවන්ත පිරිසක් ඈ යෝ භාවනා යෝගී වැඩ ඉන්නේව නේද? කටවුට් වලේම ගහලා තියෙන්නේ. එන්න අපේ කඩේට කියලා. ඒවත් තියෙන ගහලා. ඒවද තියෙන්නේ නැත්තම් පාසාදේ කෑල්ලක් අතිතුරු වෙන්නේ නැති දේවල්ද තියෙන්නේ? මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ බෙඟතුනි. ඒකයි ගුරුහාමුදුරු කියන්නේ. අර එක දවසක් මෙහෙදි පොඩ්ඩක් රෙදි ටික හොදලා මොකද කරන්නේ? දවස් 6ක් තිස්සේ ආයි මඩේ දාලා මඩ කරගෙන ආයෙනවා කියලා. ඔබ අහලා තියෙනවනේ කාරණාව, මේ ඔබ මේක කරනව නෙමෙයි කියලා. මගත් වැඩෙනවා කියලා. මගත් වැඩෙනවා නම් පිඟුතුනි, මග වැඩෙන්න නම් මේ හිතේ ප්‍රාසාදේ නැගෙන්න ඕන කාරණා අරමුණු නිතර එන්න ඕනි. ඒක නිසා තමයි ගිහි මිනිස්සෙකුට මේක කරගන්න ලේසි නැත්තේ. මොකද හිතේ චිත්ත ප්‍රාසාදේ නැගෙන්න ඕන දේවල් නෙමෙයි එන්නේ අරමුණු වලට. එක්ක දෙන්නේ කාකොටා ගන්නවා. එහෙම නැත්නම් තව මිනිහේ තව මනුස්සයෙකුට ඔරවනවා. එහෙම නැත්නම් තව කෙනෙක් කාමයෙන් අමන්දානන්දයට පත් වෙලා විකාර කරනවා. ඔබ ටීවී එහෙම බලන්නේ නැතුව ඇති නේද කවුරු? ටීවී බලන්නේ නැහනේ. චැනල් බලනවද? ටීවී බලන්නේ එහෙම නැතුව ඇතිනේ. දැන් ටීවී එහෙම බලනවා. දැන් මම කතා කරන්නේ ඒක තේරුම් ගන්න. අපි දැන් මොකද එහෙම හිතන් ඉන්නේ? හරිනේ. නෑ අපි මේ අපිත් එක්ක සම්බන්ධ වෙන පින්වත් පිරිස කියලා කියන්නේ සාමාන්‍ය මට්ටමින් උඩ තමයි අපි තියලා තියෙන්නේ. ඊ බලන්න ඒක හරි. නමුත් ඇස් දෙක පියාගෙන පාර යන්න පුළුවන් දුකට. දැන් බලන්නකෝ මෙහෙම, දැන් මෙතන ඉන්න තරුණ පිරිස්, තරුණ තරුණියෝ හිතාගෙන දැන් මේ බණ ටික අහද්දි හිතෙනවා අනේ මටත් සිවුරක් දරාගෙන ඈ පාත්‍රයක් අතින් දරාගෙන පින්ඳ පාතේ වැඩලා අනේ ගුරුහාමුදුරුවන්ගේ පාමුල වැටිලා අනේ මේ නිවන කරගන්න තියෙනවා නම් කියලා මහා ප්‍රසාද නැගෙනවා. ඔය පාරතොටේ ආය යනකොට මොකද වෙන්නේ? කාලිසමක් සායක් අරකක් මේකක් ඇඳගෙන කවුරු කවුරු හරි එහෙම යනවා. පින්තූර අනම්මනම් පේනවා. එතකොට මොකද හිතෙන්නේ? ඒක පස්සෙම යනවා. මොකද කරන්නේ? හදිසියකුත් නැහැ නේද? තාම 21යි. කලබලයකුත් නැහැ ඉතින්. පොඩක් කතා කරලා ඉන්න යාත් එක්ක. මේ පොඩක් හැරිලා බලලා මේ හොඳ රැඳපැල්ලකන ඉන්නවා නේද ලස්සන. ඒකයි වැඩේ. දැන් මේ හොඳට ඉන්නවා. ඉතින් ඉඳරි වෙලා දැන් අනේ අර බණ ටිකකුත් අරගෙන දාගෙන මේ වාහනේ බණ ටිකකුත් දාගෙන දැන් අනේ බොහොම හොඳට ඉන්නවා. පොඩක් වීදුරුව පාත් කරගුවම එයා පැත්තේ මියුසික් එක ඇහෙන ඇතුළට. ඩින් ඩින් ඩුන් 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 ගාලා ඇහෙනවා. දැන් මොකද වෙන්නේ? ටික වෙලාවක් ඇහුණ මොකද වෙන්නේ? ඒකත් නිකන් නරකම නෑ. මේ පොඩි ඒ සින්දුවේ පොඩි කික් එකක් තියෙන පොඩි එකක් නේද? ඉතින් කොහොමද පින්වතුනි මේක කරන්නේ වැඩේ? මොකද ඔය මානසිකත්වයට ආවට පස්සේ ඒ පොඩි කික් එකක් හිතට ආවට පස්සේ අර පොඩ්ඩක් තාලෙට පොඩ්ඩක් ඇඟ ඇතුලෙන් අර තාලෙ එනවා. ඒක මොකද මරලා නෑනේ පින්වතුනි. නේද? රූප රාගේ නැසලා නෑනේ. රූප රාගේ නැසලා නැති මනුස්සයා රූපයෙන් පුදුම විදිහට ආරක්ෂා වෙන්න ඕනේ. නවත් ඉතින් කොහොමද කරන්නේ නේද? රූප රාගේ නසල නැති මිනිස්සයාගේ කනට ඇහෙනවා සින්දුව. දැන් මොකද වෙන්නේ? මුල් හරිය දා ගන්නවා කොහොම හරි කරලා දහම. නමුත් දිගට මෙහෙන්න ගන්නවා. මොකද වෙන්නේ? දහම පරයා අර මානසිකත්වයේ උඩට එනවා. ඊට පස්සේ දහන දහම එකක්වත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? සින්දු අහන මෙහෙම. කොහොමද දන්නේ? දැන් මේ බලන්න මේ කියන කතාව මේ සින්දු. කිසිම හරයක් නැහනේ. පොඩ්ඩක් මේක යනවා පොඩ්ඩක්. එහෙම යනවා නම් කිසිම හරයක් නැති එකක් මේ කියන්නේනේ. ඒ ඒ ඇරිල්ල වංචනික දහම. ඔය කරන්නේ වෙන වැඩක් ඔය. ඉතින් හරයන් නැත්තම් ඔක ඕෆ් කරලා දාහල්ලකෝ. නේද? ඉතින් හරයන් නැත්තම් මොකටද අහන්නේ? නැති හරයක් නැති වුණත් ඉතින් පොඩි එකක් තියෙනවනේ. ඉතින් හරයන් නැත්තම් ඇයි කඩේට ගිහින් ලේකෑම එක තෝරගන්නේ? ඒ කියන්නේ බින්දුතුනි දැන් වැටෙන්නේ නැහැ. අර පැනලා ගිහිලා තියෙන්නේ. ඒක කිව්වේ මේ විහාරස්ථානයක වැඩවාසය කරනවා නම් ඔබ බොහොම පින්වන්තයි. ඔබට බොහොම හොඳ පරිසරයක් තියෙනවා. ඒකයි ඔබ අනගාരികාවක් අනගාരികේ කාමුදුරුනමක් වෙන එකේ වැදගත්කම බින්දුතුනි මේ නිවන කරගන්න. මොකද හැමතිස්සෙම කරන්න කියන්න තියෙන එකම කාරණා ටික. ඒ කාරණා ටික කරන්න කියන්න ගත්තට පස්සේ බින්දුතුනි 90%කම ප්‍රතිශතයක් තියෙන්නේ හිතේ ප්‍රාසාදයේ ගොඩනැගෙන ඕන කරුණු තමයි එන්නේ. ප්‍රාසාදයේ හිතේ ගොඩනැගුණා කියලා කියන්නේ බින්දුතුනි දැන් අර බෝධිය හොඳට වර්ධනය කරගන්න පුළුවන් සුදුසු පරිසරයේ පිහිටනවා. ආංගයක නිසා තමයි ඔබට ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරලා ඇති පුළුවන් තරම්ම කල්යාණ මිත්‍ර ඇසුරෙම ඉන්න කියලා. පුළුවන් තරම් මේ ලෝකයාව ඇසුරු කරන එක නවත්තන්න කියලා. ඕන් ඕක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ පිංතුනේ පුළුවන් තරම්ම කාන්තාව ඇසුරු කරන්න එපා කියලා. ස්ත්‍රී ඇසුරු කරන්න එපා කියලා. එතන මොකද්ද ස්ත්‍රී කියලා අදහස් කරන්නේ? අර ගති ලක්ෂණ. ආන්ගේ ගති ලක්ෂණ ඇසුරු කරන්න එපා කියලා භික්ෂුවට. පුළුවන් තරම් මග හරින්න කියලා. නැත්තම් කාවෙන් හරි උදව් ගන්න කියලා. කරන්නව දෙයක් නැත්තම් විතර පොඩ්ඩක් ඇසුරු නිසුරු කරලා අයින් වෙන්න කියලා. මොකද එහෙම නොවුනොත් පින්වුතුනි මේ ගොඩ නැගෙන ලපටි හිතට මේ යන්තයි 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 යන්තම් ගොඩ නැගිනගී ගොඩ නැගිනගී මේ එන හිත රැකගන්න හරි අමාරු පින්වුතුනි. ඕක ලේසි නෑ. මොකද ඔය කාලෙදී ඔය හිතට පුදුම රැකවරණයක් දෙන්න ඕනේ. ඇත්තරම කිව්වොත් නෝන මහත්තයා එකට ජීවත් වෙනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ පිටත. ඒ වගේ තැනකදී අඩුම ගානේ සීලයක් හරි රකින්න උත්සාහ කරා. මේ මේ අදිස්ථානේ අරගන්න. අරගෙන ඉවරලා මෙතෙන් පටන්. මේ මේ විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. මේ මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා අදිස්ථානයක් අරගෙන රැකගෙන ඉන්න. ආන් එහෙම කරොත් යම් ප්‍රමාණයකට ඔබට නිදහස් වෙන්න පුළුවන්. නැත්තම් ඇත්තටම පිඟුතුනි මේ දහම හැමදාම ඔබට අපිට අහන්න පුළුවන් දැනගන්නත් පුළුවන්. නමුත් ඔය බලාපොරොත්තු වෙන නිවීම නම් ලබන්න බෑ. මොකද පිඟුතුනි ඔය බොජ්ජංග දහම් වැඩෙන්නේ නෑ. පිඟුතුනි සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ ලේසි භාෂාවක් එහෙම නෙමෙයි. සමාධි සම්බොජ්ජංගය කියන එක හොඳට වැඩිලා තියෙනවා නම් පිඟුතුනි හිතක මේ හිත හැමතිස් මේ හිත කෙලින්ම ෆෝකස් වෙන්නේ නිවනමයි. සමාධිය කියලා කියන්නේ ඒකටනේ. අහවල් එකට හිත නැඹුරු වෙලා තියෙන්නේ. හිතේ නම්‍යතාවයක් තියෙන එකට හැමතිස්සෙම. ඒ නම්‍යතාවයේ කොච්චරද කියන එක මත තමයි දවසේ කටයුතු කරයි යද්දි කොයිතරම් දුරටද නිවන කියන එක ෆෝකස් වෙන්නේ කියලා. ඒ කියන්නේ නිවන කියන ෆෝකස් වෙන්නේ කියලා මේ නිවන කියන එක සිහිපත් වෙන්නේ. ඒකට නිවන ඔබ දැකලා ඉන්නේ මුලින්ම. නිවන කියන්නේ මොකද්ද කියලා දැන් හැමෝම අවබෝධ කරගන් ඇති කියලා අපි විශ්වාස කරනවා. ආංගයේ කියන නිවන කියන తత్వය. ඒ කියන්නේ වීතරාගී වීතදෝෂී වීතමෝහි తత్వය. ඒ කියන්නේ රාගයෙන් වෙන්විච්ච తత్వය. සබ්බ ලෝකේ අනවිරත සංඥාව. විරාග සංඥාව. ඒ කියන්නේ විරාගයේ කියන එක. රතිය නෙමේ අබිරතිය. වෙන්වීම. මොන වගේ කියන එකක්ද කියන එක ඔය හිතට බලන්න කොයිතරම් දුරට සිහිපත් වෙනවද කියලා නිරන්තරයෙන්. නිවන කියන එක සිහිපත් වෙනවද කියලා. ආන් එකෙන් ඔබට දැනගන්න පුළුවන් ඔය හිතේ කොච්චරනම් සමාධි සම්බොජ්ජංගේ වැඩිලා තියෙන කියලා. බොජ්ජංගේ කොච්චර වැඩිලා තියෙන කියලා යන්නේ උදේ දැනගන්න පුළුවන්. ඒ වැඩිච්ච ප්‍රමාණයටම පිංගුතුනි ගැළපෙන විදිහට ඔය හිතේ විරිය සම්බොජ්ජංගියත් වැඩිලා ඇති. ඒ කියන්නේ ඔය හිතේ නිවන කියන తత్వය කොයිතරම් දුරට දවස පුරා ફોકસ වෙනවද? ඒ තරමටම ඒකට ගැළපෙන මට්ටමටම වීරිය කියන එක ඇති. වීරිය කියලා කිව්වේ මේ හිත කාමයෙන් වෙන් කරගන්න. නැත්තම් මේ ලෝකයෙන් මේ හිත නිදහස් කිරීම උදෙසා හිතන පතන කරන දේවල්, ඒ උදෙසා කරන නගන වීරය, ඒ උදෙසා වෙහෙසෙන වෙහෙසීම වැඩි ඇති අරකෙන් අරකට ගැළපෙන මට්ටමට කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි, ඒ කෙනාගේට බොහෝම කලාතුරකින් තමයි නිවන කියන தත්ත්වය දවසේ සිහිපත් වෙලා එන්නේ. එහෙනම් ඒකට ගැළපෙන තමයි වීරියක් තියෙන්නේ. ඒකට ගැළපෙන තමයි සමාධියක් තියෙන්නේ. ඒකට ගැළපෙන තමයි මේ ධර්ම අවබෝධය කියන එකක් තියෙන්නේ. ධර්මයේ දැන ගැනීම නෙමෙයි, ධර්ම අවබෝධය කියන එක. ඒ කියන්නේ මේ හිතට කොච්චර ධම කාවැදිරද කියන එකත් ඒ මට්ටමට තමයි තියෙන්නේ. ඒක ඔබටම දැනගන්න පුළුවන්. ඒකම අපි නිතර කියන කාරණාවනේ, මෙන්න මේ බණ අහනවා කියන එකෙන් මුකුත් තේරුම් ගන්න බෑ කියලා. දහම දන්නවද නෙමෙයි, ඒ දන්න දහම කොච්චර හිතර වැදිරද කියලා දැනගන්න පුළුවන් ඔබට සමාධි සම්බොජ්ජංගේ කොච්චර වැදිරද කියන එකෙන්. ඒක ඔබට මැනගන්න වැරද්ද. දැන් මේ කිව්වහම කල්පනා කරලා බලන්න, ඔබට දවසේ කොච්චර නම් නිවන කියන தත්වයට හිත නැඹුරු වෙලා තියෙනවද කියලා. ඉතින් මේ උතුරේ පැය 18ක් දවසේ ගත කරනවා ඇහැරිලා ඉතුරු ටික භාවනාව. එතකොට මේ පැය 18ෙන් පැය කීයක් නැත්තම් විනාඩිද දන්නේ නැහැ. දන්නේ නැති. පැය 18ෙන් පැය කීයක් නැත්තම් විනාඩි කීයක්ද බලන්න නිවන කියන தත්වයට හිත ફોකස් වෙලා වැඩ වෙන්න කියලා. වැඩ කටයුතු වෙන්න කියලා. ආන් ඒක තමයි ඔබගේ වැඩිච්ච බොජ්ජංගේ. ඒක තමයි බොජ්ජංගේ. ඒක ඊට වඩා අද තප්පර කාලක් වැඩි ඇති. ඒක තමයි ඊඳල අද දක්වා ඔබගේ හිතේ වැඩිච්ච මග වැඩි මේක තමයි. ඒක හෙට තප්පර කාලක් වැඩි වෙලා ඇති. කල්පනා කරලා බලන්න. සමහරවිට පැය 18ම 0ද දන්නේ නැහැ. හැබැයි ඔබගෙන් කෙනෙක් ඇවිල්ලා දහම් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම. නේ? දහම් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කොහොමද? උත්තර දෙන්න පුළුවන් ටක් 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 ගාලා. ඇයි ඒ? සුනාත ධාරේත කොටස හොඳට තියෙනවා. නමුත් බොජ්ජංග නැත. බොජ්ජංග නැත කියලා කියන්නේ බිඟුදුනි හිතේ පීඩාව තියෙනවා. පීඩාව කියලා කිව්වෙ මොකක්ද? ඔබට ඒ ගහන්න බනින්න හිතන එක නෙමෙයි පීඩාව කියලා කියන්නේ. දොස් කියන එකවත්, පව් කරන එකවත්, රාගයෙන් උමුතු වෙලා වැඩ කරන එකවත් ඕක නෙමෙයි පීඩාව කියලා කියන්නේ. ඔය ඇවිල්ලා බිඟුදුනි පීඩාවේ ඉක්මවා ගිය තැන් ඔය ඔක්කොම. පීඩාව කියලා කියන්නේ ඔකට නෙමෙයි. පීඩාව කියලා කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන එකට. ඒක මොකද පීඩාව කියලා කියන්නේ? මේ ලෝකයේ ජීවත් වෙන එකට. මොන ලෝකයේද? මොන ලෝකයේද? සංකල්පී ලෝකේ. සංකල්පී ලෝකේ දන්නව නේද? අවිද්‍යා තෘෂ්ණා නිසා හටගන්න ජාතිය වට කරගෙන ගොඩනැගෙන ලෝකේ. දැන් ඔබ වනහලා තියෙනවනේ. අවිද්‍යා තෘෂ්ණා නිසා ජාතිය හැදෙනවා. ජාතිය හැදුනට පස්සේ ලෝකයක් බිහි වෙනවා. ඔබ ඉන්න ලෝකයක් බිහි වෙනවා. ආන්ගේ ලෝකේ සැරිසැරීම තමයි පීඩාව. නොහොත් දුක. බලන්න ඕනේ ඒකෙන් කොච්චර වෙන් වෙනවද කියලා. ඒකෙන් හිත නිදහස් කරගන්න කොච්චර ඔබට හිතෙනවද කියලා. නැත්තම් වෙන්නේ ඉතින් මට ලොකු පීඩාවක් නැහැ කියන තැනට එනවා. ඒ පීඩාව අඳුර ගන්න බැරි නිසා. පීඩාව කියන්නේ ඔකට නෙමෙයි. ඔය කියන්නේ පින්වතුනි පීඩාව ඉක්මවා ගිය තැන්. ඒ කියන්නේ පීඩාව තිරිසන් මක්තමක් දක්වා ගිය තැන්. ඒ කියන්නේ මේ ලෝක ඇතුලේ තිරිසනෙක් හැදිලා. ලෝක ඇතුලේ මිනිස්සයා නෙමෙයි. ලෝක ඇතුලේ දෙවියා නෙමෙයි. ඒ ලේ සංකල්පයේ ලෝක ඇතුලේ තිරිසනෙක් හැදිලා. තිරිසනා කියලා කිව්වේ. තිරිසනා කියලා කියන්නේ ඒ ගතියටපත් වෙලා. ඒ කියන්නේ තව කෙනෙකුට හිංගි හිංසා කරන තත්ත්වයටපත් වෙලා. ඒ කියන්නේ තව කෙනෙකුට වචන වලින් බණින තත්ත්වයටපත් වෙලා. ඔබ කවුරුවක්වත් කිනිස්සක් යනගෙන අරගෙන මිනිස්සෙකුට අනින්නේ නැහැ. කඩුවක් අරගෙන මිනිස්සෙක පස්සේ එලවන්නේ නැහැ. නමුත් වචන පාවිච්චි කරනවා කිනිසි විදිහට. නැද්ද? අන්න ඒව ඇවිල්ලා ඉක්මවා ගිය තැන්. ඒ කියන්නේ වචනයක් පාවිච්චි කරනවා කෙලින්ම තව කෙනෙක්ව කපලා දාන. වචනේ නැමැති ආයුධයක් පාවිච්චි කරනවා තව කෙනෙක්ව නසලා දාන. වචනේ නැමැති ආයුධය පාවිච්චි කරනවා තව කෙනෙකුගේ චරිතය ඝාතනය කරලා දාන. මිනිහෙක් ඝාතනය කරන්නේ නැහැ, චරිතය ඝාතනය කරනවා. තමන් ඉහෙල තියා ගැනීම උදෙසා. ඔය කියන්නේ පින්වතුනි ඉක්මවා ගිය තැන්. ඉක්මවා ගිය තැන් කියලා කියන්නේ මනුස්ස තත්වයේ ඉක්මවා එක්ක තිරිසන් නැත්තම් තිරිසන් පැත්තවල නැඹුරු වෙලා ඔන්න ඔය තත්වෙට ගිය තැන්. ඕවා තමයි ඔබ පීඩාව කියලා ගොඩක් ඔය කොච්චර කිව්වත් වෙනතුනි පීඩාව කියලා ඔය හිත තේරුම් ගන්නේ ඔන්න ඕවා. ඒ කියන්නේ ඉස්සර මම බණින කෙනෙක් දැන් මම බණින්නේ නැහැ. ඒ කියන්නේ පීඩාව නිදහස් වෙලාද? නෑ පින්වතුනි. ওই ඉක්මුවා ගිය තැන්වල නිදහස් වෙලා තාවකාලිකව. ලෝකේ තියෙනවා නම් ওই තැන්ට යන්න පුළුවන්. ඉක්මුවා ගිහින්න නෑ. ඒකෙන් කියන්නේ පින්වතුනි ඔබට පීඩාව නෑ කියන එක නෙමෙයි. කාමයේ ඉක්මුවා ගිහිල්ලා නෑ. ඉස්සර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සම්බන්ධිතීච කාමයේ ඉක්මුවා ගියා. ඒ කියන්නේ ස්පර්ශය සම්බන්ධයෙන් ඉක්මුවා ගියා. රූප සම්බන්ධයෙන් ඉක්මුවා ගියා. ඉස්සර ඔබ ට්‍රිප් ගියා. ඒ රටවල් වල ගියා, සවාරි ගියා. දැන් ඒ වැනි ඉක්මුවා යම් නැහැ. එහෙම දැන් කවුරුත් යන එක නැහැ. දැන් කාටර කිව්වොත් එහෙම මේ ස්විස්ටර්ලන් යන් කියලා. පිස්සුදායි. දැන් එහෙම ඒවා නැහැ. නමුත් වින්තුනි, ඉතුරු ටික තියෙනවා. ඒ කියන්නේ පීඩාව තියෙනවා. මේ කතා කරන්නේ ඒක ගැනත් නෙමෙයි, එතන උදහා කොටසක් ගැන. බොජ්ජංග කියලා කියන්නේ වින්තුනි, පීඩාව කියන එකට දෙන ප්‍රතිකර්මයට අදාළ කරුණවල වර්ධනය. පීඩාව නැමැති මේ ලෝකය. ලෝකේට ඈතර එකක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකයෙන් එහා තියෙන එක. ඒ කියන්නේ ලෝකෝත්තර එක. වැරදි අදහස නෙමෙයි ලෝකෝත්තරය කියලා කියන්නේ සමහරවිට. ඒක නෙමෙයි. ලෝකයෙන් ඈතර වෙච්ච අවස්ථාවේ තියෙන කන්ඩිෂන් එක. මොකද බොජ්ජංග දහම් පූර්ණ වෙච්ච උත්මේ තමයි කවුද? බොජ්ජංග දහම් වැඩලා පූර්ණ වෙච්ච කෙනාට කවුද කියන්නේ? තාතන් වහන්සේ. අරියතුන් වහන්සේ. ආන්ගේ අරියතුන් වහන්සේට නැඹුරු වෙච්ච తත්වයේ හිතේ. අන්න ඒක ගැන බලන්න ඕනි හොඳට. බලන්න ඕනේ එහි වර්ධනේ මොන වගේද කියලා. මම මේ කියන එක පැහැදිලි නේද පොඩ?
ගොඩක් තුනක් තියෙනවා නේද? එතකොට මේ තමයි පීඩාව, මේ තමයි බොජ්ජංග. මෙන්න මෙහෙ තමයි තියෙන මොනවාද?
දිගන ඇති මම පොඩිනේ පිං.
එතකොට මෙන්න මේ පැත්ත, මේ එක පැත්තක්, මේ අනිත් පැත්ත.
ඔන්නෝම තමයි තියෙන්නේ. එතකොට දැන් කල්පනා කරලා බලන්න ඕනේ. මේ හිත, මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මෙන්න මේ පැත්ත ගැන. මෙන්න මේ පැත්තේ හිත පිහිටීම කොච්චරද කියලා බලා ගන්න ඕක. ඒ කියන්නේ මේ බොජ්ජංගවල හිත පිහිටලා තියෙන తත්වය. මේක තමයි පින්තුනේ ඔබගේ මග වැඩිම. ඔබගේ හිත මෙන්න මෙතනයි මෙතනයි නම් තියෙන්නේ. ඔය තනිකරම මග වැඩිම නෙමෙයි පින්තුනේ. ඔය තියෙන සාමාන්‍ය తත්වය. ඉක්මවා යෑම වලක්වගෙන ඉන්න ඔබ අමාරුවෙන් හරි. ඒකට මොනවා හරි හිතාගෙන එහෙම ඉන්නවා. නවත් පින්තුනේ මෙන්න මේක ගැන ගොඩාක් ફોકસ කරන්න. එතකොට ඔබට වැඩක් කරන්න දෙයක් තියෙයි. මොකද ඔබ මෙතනයි මෙතනයි හිටියොත් ඔබට කරන්න දෙයක් නැති වෙනවා. මෙන්න මෙතනයි මෙතන හිටියොත් එහෙම. මොකද මෙතනයි මෙතනයි හිටියොත් එහෙම පිඟුතුනි ඔබට අර කලින් තීච ප්‍රශ්න මුකුත් නෑ දැන්. ඒ නිසා ඔබට කරන්න දෙයක් නෑ. නමුත් පිඟුතුනි මෙන්න මේ පැත්තට හිත පොඩ්ඩක් නැඹුරු කරොත් එහෙම මේ පීඩාව කියන එක හරියට තේරුම් ගත්තොත් එහෙම. පීඩාව කියලා කියන්නේ පිඟුතුනි ලෝකයේ ජීවත් වීම. ඒ කියන්නේ ඔබ ජීවත් වීම එච්චරයි. ඔබ ජීවත් වීම. මොකද ඔබ කියලා හිතන ගමන් ලෝකයක් තියෙනවනේ. නේද? ඔබ ලෝකයේ ජීවත් වීම. ඔන්න ඕක තමයි පීඩාව කියලා කියන්නේ. ඔන්න ඔය පීඩාවට ප්‍රතිකර්ම කරන ඒවා තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය පීඩාවට ප්‍රතිකර්ම කරන්න නම් පින්තුනි ඔය ලෝකේ ප්‍රාසාදයෙන් ඉන්න ඕනි. එහෙම නැතුව මේ එකක්වත් කරන්න බෑ. ඉක්මෝ යම් නැතුණාට පින්තුනි මෙන්න මේ ටික ඔබ ගාව තියෙනවා ඉතුරු වෙලා. හැබැයි මේවා ලබන්න නම් මෙන්න මේ බොජ්ජංග වඩන්න නම් පින්තුනි මේ බෝධිය වඩන්න නම් මෙතන හිටියට කමක් නැහැ. මෙතන හරි ප්‍රාසාදයෙන් තියෙන වෙලාවට තමයි මේ කොටස් කරන්න පුළුවන් වෙන්නේ. ආන්නේ ප්‍රාසාදයේ ගොඩනගා ගන්න විවිධ ක්‍රමවේද තියෙනවා, ඔබ ඒවා අනුගමනය කරගන්න. දැන් අපි උදේ කතා කරේ එක කොටස. ඒවෙන් පුළුවන් මේ වර්ධනය කරගන්න ඔබට. මේ ප්‍රාසාදයේ ගොඩනගා ගන්න. ඒවට තියෙන අවියායුධ ඔබ මගහරගන්න එපා. ඒවා නිතර පාවිච්චි කරන්න, ඒවා පුරුදු කරගත්තාට පස්සේ ඔබට නිරන්තරයෙන්ම ඔබගේ හිත හොඳ ප්‍රාසාදයක පිහිරලා තියෙන ඔබට පුළුවන් මේ කොටස කරගන්න. ඒකයි කියන්නේ බිකුතුනි භාවිතා කරන්නේ නැතුව කවර කවදාවත් මේක පූර්ණේ කරගන්න නම් වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කිව්වට පස්සේ ඔබට හිතන ඇති දෙයියනේ ඇත්ත නේද? මං දහම නම් ගොඩක් කල් තිස්සේ අහනවා. මං ගොඩක් දහමක් දන්නවා. නමුත් ඇත්තටම බොජ්ජංග වැඩිලා නැහනේ. කොහොමද ඒක දැනගත්තේ? දවසේ පැය 18 කොච්චර වෙලාවක් නිවන කියන தত্ত্বය ફોકસ වෙනවද? මම මේ කියලා කියන්නේ අර අපි දවසක් මතකද ඔබත් එක්ක කතා කරාද මම මතක නැහැ. නිවන කියලා ඔබ දන්න එක ફોકસ වෙනවා කියලා. මොකක්ද දන්න නියමන? ඔබගේ ආස්වාදේ. ඒකනේ දන්න නිවන. ඒක නෙමෙයි. ඇත්ත නිවන කොච්චර ફોકસ වෙනවද කියලා බලන දවසේ. දන්න නිවන නෙමෙයි. දන්න නිවන ફોકસ වුණා කියලා කියන්නේ ලෝකෙම තමයි. ඇත්ත නිවන කොච්චර ફોકસ වෙනවද? දැන් ඔබගෙන් සමහර කෙනෙක්ගෙන් අහුවත් වෙන ඇත්ත නිවන කියන්නේ මොකද්ද කියලා කෙනෙක් ඉන්න පුළුවන් සමහරට ඒක පැහැදිලි කරගන්න බැරුව ඇති. මොකද්ද නිවන කියන්නේ කියලා අහුවත් එම් ප්‍රශ්නයක්. එදි එහෙම කෙනෙක් ඉන්නවනම් මොකද කරන්න තියෙන්නේ? ඔක්කොටම කලින් ඒක තේරුම් අරන් ඉන්න ඕනේ. මොකද්ද නිවන කියන්නේ කියලා. මොකද දුටු නිවන තමයි ફોકસ කරන්න පුළුවන්. දැන් නිවන දැකලා නැත්තම් ඉතින් මොකද ફોકસ කරන්නේ? මොකද බින්දුදී හිත ඒකට අද්දන්න නම් හිත ඒ தත්ත්වයට යන්න නම් ඒ தත්ත්වය ගැන දැනගෙන ඉන්න ඕන හොඳටම. ඒක කියන්නේ ගුරුහාමුදුර ඒක නිතර කියන්නේ කනාමුට්ටි ගහන්න එපා කියලා. නිකන් කාලේ නාස්ති කරන්න අරකයි කොයිලාපක. හරියටම මුට්ටිය දැකලා නැත්තම් ඇස් දෙක බැඳගෙන එහෙමයි සැරිසරන එක අපරාධේ. දැන් ඔබගේ හිතෙන් ඔබ අහගන්න ඕනේ. ඔබට හරියටම ફોકસ කරන්න පුළුවන්ද ඔබ යන තැන අවසන් ප්‍රතිඵලය? ඒ කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයකට තමයි මේ යන්නේ මේ හිත කියලා. බලන්න ඕන කල්පනා කරලා. ඒක ඔබට තාම පැහැදිලි නැත්තම් බොරුවට භාවනා කරන්න එපා තේරුම් ගන්න. ඇත්තටම කියන්නේ. බොරුවට මග වඩනවා කියලා දේවල් නිකන් හිතන්න එපා වැඩක් නැහැ පිංගතුනි. මොකද ඔය හිත නිකන් උහි ආයල සැරිසරනවා. ඒ අනික එක හරි භයානකයි. මොකද හදිස්සිය හරි වෙන එකක් හවුනොත් මොකද කරන්නේ? නේද? ඒ වගේ ළඟ යන එකක් හවුනොත් එහෙම. ඒ කියන්නේ නිකන් ඒක හිතද්දි මට ලොකු සහනයක් හිතට ආවා. දැන් ඕක වුණොත් එහෙම නිවන කියලා අල්ලගත්තේ. දැන් මොකද වෙන්නේ? දැන් මේ මොකක් හරි කියපු දහම් දේශනාවක් අහලා ඒ දහම් කරුණ ගැන හිතද්දි මේ මට හරි සුවයක් දැනෙනවානේ කියලා ෆීලිං එකක් එනවා හිතට. දැන් ඒක වුණොත් ඒක නිවන කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? දැන් සම්පූර්ණයෙන් යන්නේ වෙන පාරක. මොකද වින්තුනි නිවන කියලා කියන්නේ මට එන සුවයද? ද මට එන සුවයක් නෙමෙයි නිවන කියලා කියන්නේ. මේ දහම එහෙම හිතද්දි ඔබට ලොකු සුවයක් දැනෙනවා නම් ඕක නෙමෙයි නිවන කියලා කියන්නේ. අනහරි. එහෙනම් ඒක නෙමෙයි. දැන් මේකයි වෙලා තියෙන්නේ. හරියටම නිවන කියන්නේ මොකද්ද කියලා ඔබට හරියටම බලන්න පුළුවන් නම් ඔය හිතට හොඳටම ගෝචර වෙනවා නම් විතරක් ඔබ ඒ උදෙසා මහන්සි වෙන්නේ මේකුතුනි. නැත්තම් කරන් තියෙන ඇත්තටම බනහන එක තමයි. නැත්තම් ඇත්තටම බනහන. බන අහලා හරියටම 100% කන්ෆර්ම් කරගන්න මේ නිවන කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඇත්තටම භවනා කරාට කමක් නැහැ. නැත්තම් ඔබ භවනා කරන්න එපා මේකුතුනි. නැත්තම් මේ වැරදි දේවල් කරන්න ඊට පස්සේ. මොකද මේ පාරවල ඈතට ගියාට පස්සේ ඊට පස්සේ ආයි සමාඩ ඇදලා ගන්නත් බෑ. ඈතට යනවා ඊට පස්සේ ඒකට ආස හිතෙනවා. අර එහෙම ගියාට පස්සේ තමයි බින්දුතුනි භාවනා කර කර ඉඳද්දී පුතා ඇවිල්ලා කතා කරාම කේන්තියක්. ඒ ටැක්වල ගිහිල්ලා. එපා කියන වැඩ කරන්න ගිහිල්ලා ඔය. ඒ කියන්නේ මේ ඔය බොජ්ජංග නෙමෙයි ඔය වැඩලා තියෙන්නේ. ඔය වීරියත් නෙමෙයි වැඩලා තියෙන්නේ. ඔය එකක්වත් නෙමෙයි ඔය වැඩලා තියෙන්නේ. ඔය වැඩලා තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ භාවනා කර කර ඉන්නකොට තමන්ට ලොකු සුවයක් එනවා. කාටද? තමන්ට. මොකද එයා තමයි භාවනා කරන්නේ ඒකයි. තමන්ට ලොකු සුවයක් එනවා. ඒ නිසා අපි ඉඟුතුනි කවුරු හරි හෙල තට්ටු කරොත් එහෙම මොකද වෙන්නේ? සෑහෙන්න කේන්ති යනවා. ගොඩාක් වෙලාවට ඒ පිරිස ඇස් දෙක පියාගෙන තමයි ওই භාවනාවල් කරන්නේ. ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන තමයි මම කියන්නේ. ඇස් පියාගෙන භාවනා කරන්න එපා කියනෝ නෙමෙයි. ඇස් පියාගෙන භාවනා කරන එකේ නිවනේ කිසිම බිඳු මාත්‍රයකව සම්බන්ධයක් නැහැ පිඟුතුනි. කිසිම සම්බන්ධයක් නැහැ. බිඳුවකව සම්බන්ධයක් නැහැ. නිවන කියලා කියන්නේ ඇස් පියාගෙන හෝ ඇස් අරගෙන හෝ ඕන විදිහට කරන්න පුළුවන් එකක්. නිවන් දකින්න වැඩ කරනවද නැද්ද කියන එක බිඳු මාත්‍රයකට අදාළේම නෙමෙයි. නිවන් දකින්න ඔය එකක්වත් අදාළේම නෙමෙයි. බොජ්ජංග වඩන්න ඔය එකක්වත් අදාළේම නෙමෙයි පිංගතුනි. වැඩ කරනවද නැද්ද ඇස් පේනවද නැද්ද, කන් ඇහෙනවද නැද්ද, ඔය එකක්වත් බොජ්ජංග වඩන්න අදාළව නෙමෙයි. ඒක කියන්නේ අපි ස්වාමින් වහන්සේලාට උන්වහන්සේලා සිවුරු පොරවනවද නැද්ද, පැම්පාසු වෙනවද නැද්ද, උන්වහන්සේලා ගහක් මුලටම වෙලා නිකන් ඉන්නවද නැද්ද, ඔය එකක්වත් අදාළව නෙමෙයි නිවන කරගන්න. මොකද නිවන කියන එක හරියට දැක්කනම් පින්වතුනි මේ ලෝක විපාක බාධායක් නැහැ නිවනට. හරියට දාගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි නිවන නැති වෙලාවට බාධකයක් වෙනවා අනිවාර්යෙන්. නැත්තම් මේ ලෝක විපාක තෝරන්න අවශ්‍ය නැහැ නිවන කරගන්න. හැබැයි ලෝක විපාක උදව් වෙන්නේ නැහැ නෙමෙයි, අර ප්‍රාසාදයේ ගොඩනගන උදව් වෙනවා. හැබැයි ප්‍රාසාදයේ ගොඩ නැගුවත් නිවන දැකලා නැත්තම් එතනින් එහාට යන්න බෑ. ඒ දැන් ඒක අපි කිව්වේ දැන් ප්‍රාසාදයේ අනිවාර්යෙන්ම ඕනි. දැන් ඒක කිව්වද ස්වාමින් වහන්සේලා පිළිවෙලට වඩිනවා දැක්කට පස්සේ චිත්ත ප්‍රාසාදයේ හැදෙනවා. හැබැයි චිත්ත ප්‍රාසාදයේ හැදුනත් දහම නැත්තම් මොකද වෙන්නේ? ඒත් නිවනට යන්න බෑ. හැබැයි ප්‍රාසාදයක් නැත්තම් කොහොමද බෑ? ඒක අපිට කිව්වේ මුලින්ම හැදෙන්න ඕනේ ප්‍රාසාදය. ඒකනේ බෝසතාණන් වහන්සේ අර පාරමිතා රැකලා ඉවර වෙලා දහම වැඩුවේ. මොකද පාරමිතා තුලින් ප්‍රාසාදය හැදුනා, ප්‍රාසාදයේ මත පිහිල නිවන කරගත්තා. දැන් උන්වහන්සේ ප්‍රාසාදයෙන් නැත්තම් කොහොමද බෑ? ඒක අපිට අර කලින් කිව්වේ ඔබගේ හිතේ ප්‍රාසාදයේ නැත්තම් කොහොමද දහම පාවිච්චි කරන්නම් බෑ. ඒ කියන්නේ මෙන්න මේ කියන தත්ත්වයෙන් මේක පාවිච්චි කරන්න කොහොමද බෑ? ඒ කියන්නේ මේ ඉක්මවා ගිහිල්ලා තියෙන ඒවා හරියන්නේ නැහැ. ප්‍රාසාදයේ තියෙන්න ඕනේ. හැබැයි නිවන කියන එකත් දැනගෙන ඉන්න ඕනේ. දැන් ස්වාමින් වහන්සේලා පිළිවෙලට වඩිනා දැක්කට පස්සේ චිත්ත ප්‍රාසාදේ නැවතුන. දැන් ඕන්න ඔබට පුළුවන් මේව පාවිච්චි කරන්න. නිවන කියන එක හරියට ફોකස් කරගන්න. දැන් මේ කියපු කාරණා තුලින් ඔබ තේරුම් බේරුම් කරගන්න උත්සාහ කරන්න ඕනි පින්වතුනි. ඔබගේ හිතේ කොයිතරම් දුරට මේ නිවන වැඩිලා තියෙනවද කියලා. ඒකයි මම කිව්වේ. ඔබගේ අපිද ඔබගේ හිතේ හොඳ ප්‍රසාදයක් තියෙනවා කියලා ඉස්සරට වඩා. ඒ කියන්නේ නිවන වැඩිලාද? තේරුම් ගන්න කියන්නේ බා. ඉස්සර ප්‍රසාදයක් නැහැ හිතේ. නමුත් දැන් හරි ප්‍රසාදයි හිත. නිවන වැඩිලාද? නිවන වැඩිලා නැහැ. ලෝකෝත්තරේ වැඩිලා නැහැ පින්වතුනි. හිත ප්‍රාසාදයි, නමුත් නිවන ફોකස් වෙන්නේ දවසේ තප්පරයයි. නිවන වැඩිලා නැහැ. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන්. දවසින් භාගයයි හිත ප්‍රාසාදයෙන් තියෙන්නේ. හැබැයි බොහෝ වෙලාවන් නිවන ફોකස් වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙන දින සම්භාවිතාවය ගොඩාක් අඩුයි පින්වතුනි. ඒ කියන්නේ චිත්ත ප්‍රාසාදයේ කියන එක නිරන්තරයෙන් නැගෙන්නේ නැති හිතක් නම් ගොඩක් වෙලාවට මේවට යන්නේත් නැහැ අතරම. මොකද ප්‍රාසාදයේ නැගෙන නම් ඒකේන බොහොම ශක්තිමත් මිනිස්සෙක් නිරන්තරයෙන් ප්‍රාසාදයේ ගොඩ නැගෙනවා නම් ඒක නැත්තම් මෙහෙට ගොඩක් වෙලාවට යන්නේ නැහැ. දැන් හැමෝම මේ නිවන අඳුරනවද? නිවන කියන්නේ මොකද්ද කියලා අඳුරනවද? විරාග සංඥා වඩන්න පුළුවන්. මේ ලෝකෙන් ඈතර වීම කියන එක පැහැදිලිද ඔබට? ලෝකය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිද? මොකද්ද ලෝකය කියන්නේ? මම පොඩ්ඩක් විතර පැහැදිලි කරලා දෙන්න. මොකද්ද ලෝකය කියලා කියන්නේ? මොකද්ද ලෝකය කියන්නේ? වෙන් කර ගැනීමද? ඈ? පැවැත්මක පිහිටලා ඉන්නක. තව මොකද්ද මේක තියෙන ලෝකය කියන්නේ? ලෝකයක් තියනවාද? මොකද්ද ලෝකය කියන්නේ? මොකද්ද ලෝකය කියන්නේ? ලෝකය කියලා කියන්නේ ඔබට? ලෝකය කියලා කියන්නේ ඔබට? ඔබගෙන් වෙන්වීම තමයි මොකද්ද? ලෝකයෙන් ඈ? ලෝකයෙන් ඈතරවීම. ඔබගෙන් වෙන්වීම තමයි ලෝකයෙන් ඈතරවීම. ඒ කියන්නේ මේ හිත ලෝකයක් බවට පත්වීම තමයි මේ විකෘතිය. ලෝකෙන් ඈතර වීම තමයි ලෝකෝත්තර වීම කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ ඔබට. මොකද බින්දුතුනි මේ අපි මෙහෙම ගමුකෝ. දැන් මේ දවස්වල ඔබ බණට අහලා තියෙනව නේද ෆික්ස් කියලා කතාව? ෆික්ස් කියලා අහලා තියෙනවනේ. ෆික්ස් නෑ කියලා අහලා තියෙනව නේද? ආ කියන් බලන්න ෆික්ස්ද ෆික්ස් නැද්ද? ෆික්ස් නැද්ද? එහෙනම් මොකද? ෆික්ස්ද ෆික්ස් නැද්ද? අනේ මන්ද ආන්දුනේ ෆික්ස් 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 කියන මට දන්නේ නැහැ. මොකද්ද ෆික්ස් කියන්නේ? දැන් මම ඔබට පුංචි කාරණා මතක් කරලා දෙන්නම්. දැන් මේ දවස්වල ඔබට අපේ ගුරු හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන් මතක් කරලා දෙනවා ඇති මේ මේ වයිට් බෝඩ් එක තියෙනවද නැද්ද කියලා. අහලා තියෙනවද නැද්ද? තාම නැද්ද? ඉස්සරහට කියේද? මට පොඩ්ඩක් කියන්න, එහෙම පෙනල් දෙල තියෙනවද? එහෙම පෙනල් නැද්ද? එහෙනම් ඉතින් ගුරුවරයා ඉක්මවා යන්න බෑ වගේ නේ. පස්සේ කියන්න එන නේද? නැද කියන්නද? කමක් නැද්ද? දැන් නිකන් මතක් කරලා දෙන්නම්කෝ ඈ. එතකොට ගුරුහාමුදුරුවන්ගේ මහා දේශනාවේදී ඔබට ඒක හොඳට තව සුසර වෙලා එයි. මෙතන වයිට් බෝඩ් එකක් තියෙනවද නැද්ද? මෙතන වයිට් බෝඩ් එකක් තියෙනවද නැද්ද? මොකද කියන්නේ? මෙතන වයිට් බෝඩ් එකක් තියෙනවද නැද්ද? ආමුදුරේ මහර ප්‍රශ්නයක් නැහැ නේද? මෙතන වයිට් බෝඩ් එකක් තියෙනවද නැද්ද? ෆික්ස් එකක් නැහැ කියලා අපිට ආරංචියක් සද්දයක් එන්නේ. එහෙනම් ෆික්ස් නැති එකක් තියෙනවද? ෆික්ස් වයිට් බෝඩ් එකක් මෙතන තියෙනවද නැද්ද? ෆික්ස් වයිට් බෝඩ් එකක් ඇත්තේද නැත? ෆික්ස් වයිට් බෝඩ් එකක් නැත්තේද නැත? ඇත්තේද නැත්තේද නැත? හරි වැඩක් තමයි නේද? මනහන ගත්තට පස්සේ උනේ අන්තිම. ෆික්ස් වයිට් බෝඩ් එකක් ඇත්තේද නැත? ෆික්ස් වයිට් බෝඩ් එකක් නැත්තේද නැත? ඇත්තේද නැත්තේද නැත? හරි වැඩේ තමයි දැන් වෙන්නේ. පිටුනේ ඇතර මෙතන ෆික්ස් වයිට් බෝඩ් එකක් නැහැ. එන මොකක් තියෙන්නේ? මොකක් තියෙන්නේ? මුකුත් නැද්ද? තියෙන මොකක් තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? දැන් මේ ඔය ප්‍රශ්නේ ඉන්නේ මේකට මේ හේතුඵලත් එක්ක ප්‍රශ්නයක් ඔය ඇවිල්ලා තියෙන්නේ. විද්‍යාමාන වීමයි හේතුඵලයි කියන අර්ථ දෙකම වහලා ඇතිනේ. විද්‍යාමාන වීම කියලාත් අහලා තියෙනවා, හේතුඵල ධම කියලාත් අහලා තියෙනවා. මොන දහමද? හේතු ඵල දහම. ඵල දහම්? ඵල කියලා තමයි කියන්නේ නේද? දැන් මෙන්න මෙහෙම එකක් කතා කරනවා ඔබ. මේ මොකද්ද මේ? මේක දන්නවා ඉතින්. මොකද්ද මේ? උදා වුණා? නැහැ වුණා. මෙන්න උදා වෙලා මේ මුදුන තියෙන්නේ. මේ මෙතන තියෙන හේතු. හරි? මේ හේතු ටික ගැළපිලා 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 මෙන්න මෙතන මොකද හටගන්නේ? මොකද හටගන්නේ? වමති ලියන්න පිළිදු හරි අමාරු වැඩක් මට උනේ. මම ගුරුහාමුදුරුවයි අමාදසන හාමුදුරුවයි දෙන්න උන්වහන්සේ දෙනම වමත්. මම දකුණත් වෙලා හරි ප්‍රශ්නෙක වැටිලා මං ඉන්නේ. සම දිගත් නැහැ කොටයි. හරි. එතකොට දැන් මේ ඔය හේතු ටික ගැළපිලා 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 මෙතන මොකද හටගන්නේ? හේතු ප්‍රත්‍යයෙන් මොකද හටගන්නේ මේ? හේතු වල මොකද්ද මේ? ඵලය. ඔය තියෙන ඵලය. දැන් හිතක් ෆික්ස් නැහැ කියලා කියන්නේ මොකද්ද කියන්න බා? දැන් මම ප්‍රශ්නයක් අහනවා ගහලා ඈ. දැන් හිතක් ෆික්ස් නැහැ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ එක දිගට තියෙන හිතක් නැහැ. නේද? හැමතිස්සෙම උදා වෙනවා වැය වෙනවා, උදා වෙනවා වැය වෙනවා. ඒ නිසා හිත කියන එක ෆික්ස් නැහැ. ඔය ෆික්ස් නැහැ කියේ හිතද ඔය? ඉතින් හිත උදා වෙලා වැය වෙන එකක් නේ. දැන් මෙහෙම උදා වෙලා උදා වෙවි වැය වෙවි උදා වෙවි වැය වෙවි යන නිසා මෙන්න මෙච්චර වයස හිතක් නැහැ. මේක පේනවා මේ ලියනේ. දෙන්නත් දන්නේ. මෙතන ලියන්නම් කමාරුවෙන් හරි. මෙන්න මෙහෙම. මේ මොකද්ද මේ වෙන්නේ? උදා වෙවි වැය වෙවි යනවා. දැන් ඔබ කියනවා උදා වෙවි වැය වෙවි යන නිසා ෆික්ස් නැහැ කියලා හිත. ඔය ෆික්ස් නැහැ කියලා කියන්නේ මෙන්න මේක අපේ පිංගතුනේ. මෙන්න මෙතනයි මෙතන අතර කාලයක් තියෙනවනම්. ඔය කිව්වේ එක දිගට තියෙන මේ ගොඩක් කියන්නේ අවුරුදු 50ක් විතර වයස කාලයක් තියෙන හිතක් නැහැ කියලා ඔය කිව්වේ. ඔය කිව්වේ හිතක් ෆික්ස් නැහැ කියලා නෙමෙයි. ඔය කිව්වේ පිංගුතුනි මේ අවුරුදු 20ක් විතර තියෙන එකක් නැහැ කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 20ක් විතර තියෙන එකක් නැහැ කියලා ඔය කිව්වේ. ඔය කිවි හිතක් ෆික්ස් නෑ කියලා නෙමෙයි. ෆික්ස් නෑ කියලා කියනෝක නෙමෙයි බෙහෙතුන. ඔය කිවි මේ මෙන්න මේ අහවල් දවසේ පටන් අරගෙන අහවල් දවසේ අහවල් දවසේ නිරෝධ වෙන එක දිගට තියෙන හිතක් තියෙනවද නැද්ද කියලා එකක් ඔය කිව්වේ. හරි. ඕකේ. එක දිගට තියෙන්නේ නැහැ. නමුත් එක තප්පරයක් උදා වෙලා වැය වෙනවා. මං අහන්නේ ඒ හිත ෆික්ස්ද කියලා. දැන් මෙතන උදා වෙලා වැය වෙනව නිත. පැයක් තියෙන්නේ නැහැ. තප්පරෙන් ප්‍රකෝටියෙන් පංකුවකදී උදා වෙලා වැය වෙනවා. හරි. තප්පරෙන් ප්‍රකෝටියකින් පංකුවකදී හරි උදා වෙලා වැය වෙනවනේ. ඒ තප්පරෙන් ප්‍රකෝටියෙන් පංකුවකදී උදා වෙලා වැය වෙන එක ෆික්ස්ද නැද්ද කියලා අහන්නේ. ඒතොර නම් මේක නිසා ෆික්ස් නැහැ කිව්වේ. දැන් කලින් හිතක් ෆික්ස් නැහැ කිව්වේ මොකක් නිසාද? මේ ලොකු, ඒ කියන්නේ හිත ලොකු කාලයක් තියෙන්නේ නැහැ. හැමතිස්සෙම උදා වෙලා වැය වෙලා යනවා. මං හිතන්නේ හැමතිස්සෙම හරි පොඩි වෙලාවක් හරි උදා වෙන හිත ෆික්ස්ද නැද්ද? දැන් මම බලන්න. ওই තට්ටුවක් කරන්නේ. දැන් මේ තට්ටුව එක දිගට තියෙන තට්ටුවක් නෙමෙයි නෙමෙයි. එක තප්පරයකදී මොකද උනේ? උදා වුණා. ඒ තප්පරේම වැය වුණා. ඒ શબ્දි ෆික්ස්ද කියලා අහන්නේ මේ. දැන් එතකොට මේකට සාපේක්ෂව කියන කාරණාව හරිද ඔය? හිත ෆික්ස්ද නැද්ද කියපේකට? දැන් ඔබ කිව්වේ මෙන්න මේක ඔය. ඒ කියන්නේ මේක මේ මෙහෙම මේ සද්ද වැඩි වුණාට පස්සේ මේක එක තනි සද්දයක් බවට පත් වෙනවනේ. නේ? නම්මට එච්චරේ කරන්න බෑ. ආන් එහෙම නෑ හිත. හිත හැමතිස්සෙම මොනවද වෙන්නේ? එහෙම නෑ මේ මෙහෙම තමයි වෙන්නේ මේක. කොහොම තමයි වෙන්නේ? මම මේ ස්ලෝ කරලා ගත්තොත් එහෙම. එහෙම වෙන නිසා ෆික්ස් නෑ කියලා ඔය කිව්වේ. පැහැද මං කියන එක. ඊගෙන දැන් මෙහෙම මෙව ගියාට පස්සේ එක සද්දයක් එනවනේ. එහෙම එකක් නෙමේ තියෙන්නේ මෙතන. සැරින් සැරේ උදා වෙන වැය වෙන එකක් තියෙන්නේ. ඒ නිසා ෆික්ස් නෑ කියලා නේද ඔය කිව්වේ? ඒ කියන්නේ ඒකාකාරී එකක් නැහැ. හැම තිස්සෙම උදා වෙලා වැය වෙලා යනවා. හරි. එහෙනම් මේ සද්දෙට මොකද කියන්නේ? ඉතින් මේ සද්ද එහෙම එකක් නෙමෙයි නේ. දැන් උදා වුණා, දැන් වැය වුණා. ඒ සද්ද ෆික්ස්ද නැද්ද? එහෙනම් ෆික්ස් නැහැ කියලා කියන්නේ මේ සද්ද එක දිගට තියෙන එකක් සැරින් සැරේ වෙනවද කියන එක නෙමෙයි නේද මේ කියන්නේ? මම කියන්නේ පැහැදිලිද ඔබට මම කියන එක? හිතක් ෆික්ස් නැහැ කියලා කියන්නේ මොකද්ද එතකොට? මේ බෝඩ් එකක් ෆික්ස් නැහැ කියලා කියන්නේ මොකද්ද? දැන් මේ බෝඩ් එක කියන එක මොකද්ද මේ? දැන් බෝඩ් එක කියන එක දැන් බොහෝ කාලයක් ඇතිනේ මේක හදලා. නේද? දැන් අපි තුම අවුරුද්දක් විතර වෙනවා කියලා හදලා. දැන් තාම මේ විදිහට මේක විද්‍යාමාන වෙනවනේ. නමුත් කියන බෝඩ් එක ෆික්ස් නෑ කියලා. මොකද්ද මේ ෆික්ස් නෑ කියලා කියන්නේ? දැන් මේ බලන්න කල්පනා කරලා. දැන් මේක ඔබට පැහැදිලිද මේ හිතේ කතන්දරේ? එන හිතක් ෆික්ස් නැහැ කියලා කියනකොට ඔබට අරක කියන්න බෑ පිංගුතු. ඔය කියන ඒ කියන එක වැරදි නෙමෙයි. මොකද ඒ කියන එක අනිවාර්යයෙන්ම ඕනි මේ නිවන කරගන්න. ඒක වැරදි නෑ, ඒක හරි. නමුත් පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවොත් එහෙම ඔය ඔබ කියන්නේ මේ එක දිගට සද්දයක් නෙමෙයි තියෙන්නේ. ශබ්ද මාත්‍ර උදා වෙලා වැය වෙනවා කියලා කියන්නේ. මං අහන්නේ ශබ්ද මාත්‍රය කියන එකත් ලෝකෙ දෙයක් නෙමෙයිද? ශබ්ද මාත්‍රය කියන එක ලෝකෙ දෙයක් නේ. ඒක ෆික්ස්ද නැද්ද කියලා හෙවොත් එහෙම. එහෙනම් ඔබ ඒකටත් ෆික්ස් නැහැ කියන. දැන් ඒකට මොකද්ද කියන්නේ? ඒක මෙහෙම වෙනවා කියන්න බෑනේ දැන් ඔබට. ඒ සම්පූර්ණ ශබ්දනේ. ශබ්ද මාත්‍රයත් ෆික්ස් නැහැ වින්දුතු. වයිට් බෝඩ් එකත් ෆික්ස් නැහැ. අපි තුමු පැයක් උදා වෙනවා මොකක් හරි. ඒත් ෆික්ස් නැහැ. එකක්වත් ෆික්ස් නැහැ. එහෙනම් මොකද්ද මේ ෆික්ස් නැහැ කියලා අදහස් කරන්නේ? මොකද්ද ෆික්ස් නැහැ මේ මේ වයිට් බෝඩ් එක ෆික්ස් නැහැ කියලා කියන්නේ? මොකද? විපරිණාමය නිසා. ආහා. හොඳයි, හැමෝම බොහොම හොඳයි. හොඳ හොඳයි, සාදු සාදු. අපි කැමති ඔබ සියලු දෙනා මේව හිතන එක ගැන. දැන් මේ බෝඩ් එක ෆික්ස් නැහැ කියලා කියන්නේ පිංගුතුනි. දැන් අපි මෙහෙම එකක් ගමුකෝ. පේනවද? මේ මොකද ත්‍රිකෝණයක් මේ වගේ නේද? ද ත්‍රිකෝණ මේ ත්‍රිකෝණයක්නේ. මේ ත්‍රිකෝණේ හැදිලා තියෙන කෑලි කීයකින්ද? 1යි 2යි 3යි 4යි 5යි. මේ කෑලි පහ එකට එකතු කරාට පස්සේ මේකට මොකද්ද කියන්නේ? ඈ මේකට කියන්නේ ත්‍රිකෝණයක් කියලා. නමුත් ඇත්තටම අපි මෙතන කෑලි පහක් එකට එකතු කරා මිස ත්‍රිකෝණයක් ගෙනවද කොහෙන් හරි? නේද? එතකොට ත්‍රිකෝණේ කොහෙන්ද ආවේ? දැන් මේ කෑලි ටික මට මේ අඳින්න බෑනේ ඉතින්. ඒක නේද? මේ කෑලි පහ වෙන වෙනම ඇඳොත් එහෙම ඔබට පේනවද පොඩි හැඩතල පහක් ඕකේ? ඔය හැඩතල පහට ඔබ ත්‍රිකෝණ කියනවද? නමුත් හැඩතල පහ එකට එකතු කරාට පස්සේ කියන මොකද්ද? අන්න ත්‍රිකෝණයක් කියලා. එතකොට හැඩතල පහ වෙනම තියෙද්දි කොහෙද ත්‍රිකෝණේ තිබ්බේ? හිත කොහෙද ත්‍රිකෝණේ තිබ්බේ? මේ හැඩතල පහ එකතු කරන්න කලින් ත්‍රිකෝණේ කොහෙද තිබුණේ? කොහෙන් හරි ත්‍රිකෝණේ ආවද මෙතෙන්? දැන් මේ හැඩතල පහ අයින් කරොත් ත්‍රිකෝණේ කොහෙද යන්නේ? දැන් ඔබට පේනවද බින්දුනේ මේ ත්‍රිකෝණේ කියලා කියන එක? දැන් කියන්න බලන්න ත්‍රිකෝණේ තියෙනවද නැද්ද කියලා. ත්‍රිකෝණේ තියෙනවද? ත්‍රිකෝණේ නැද්ද? එහෙම කියන්න බෑ වෙනතන. ත්‍රිකෝණේ තියෙනවද කියන එකවත් නැද්ද කියන එකෙන්වත් පණවන්න බෑ. ත්‍රිකෝණේ තියෙනවද නැද්ද කියන එක වැරදි. මොකද ත්‍රිකෝණේ තිබ්බනම් මේ කෑලි පහ එකට එකතු කරලා ත්‍රිකෝණයක් ගෙනලා ඒක උඩින් තියන්න ඕනේ ආයි. එහෙනම් ඉතින් කෑලි පහක් තියන්න ඕනේ නැහැ නේ කොහොම? ත්‍රිකෝණෙම තිබ්බන ඉවරනේ එකපාරේ. ඒ වගේම තමයි මේ කෑලි පහ අයින් කරාට පස්සේ ත්‍රිකෝණේ කොහෙට හරි යන්න ඕනේ නේන. හැබැයි ත්‍රිකෝණේ කොහෙටවත් යන්නේ නැහැ. ත්‍රිකෝණේ කොහෙන්වත් මෙතෙන්ට එන්නේත් නැහැ. එහෙනම් මොකද්ද ත්‍රිකෝණේ කියන්නේ? ඔන්න ඕක මෙන්න මෙතෙන්දි පැටලුණා පිංගුතුනි. මේ හේතු ටික ගැළපීලා ත්‍රිකෝණේ කියලා ඵලයක් හැදෙනවා මේ ගත්තේ එක. පිංගුතුනි මෙතන හැදෙන ඵලයක් නැහැ. ඒ කියන්නේ හේතු ගැළපීලා දැන් හේතු ගැළපීලා ඵලයක් හැදෙනවා කියලා කතා කරද්දී ඔය කතා කරන එක හරියට තේරුම් ගන්න ඕන හරියටම. හේතු ඵල කියලා කියන්නේ පිංගුතුනි මේ ලෝකේ ගැන නැත්තම් කතා කරන්න බෑ. ලෝකේ ගැන කතා කරන්න නම් පිංගුතුනි මොකක් හරි එක කොටසක් ගන්න ඕනේ මේක පැහැදිලි කරගන්න. දැන් හිතමුකෝ මෙහෙම. දැන් ඔය ශරීර ගමකෝ අර පෙට්ටගම නේද? ඔය පෙට්ටගම කියන එක ඕක ඵලයද නැත්නම් ගහක් හැදෙන්න තියෙන හේතුවක්ද? ඔය පෙට්ටගම කියන එක දැන් ගුරුහාමුදුරු දේශනා කියලා තියලා ඇති මං හිතන්නේ ඔබට කියලා තියෙනව නේද ඕක ගහක් වෙමින් පවතින්නේ කියලා. එහෙම කියලා දෙනවද? ආ සද්සෝ දෙනවා ලේසි. ඕක ගහක් වෙමින් තමයි මේ තියෙන්නේ කියලා දැන්. එහෙනම් මට කියන්න දැන් ඒ කියන්නේ ගහක් වෙමින් නම් තියෙන මෙන්න මේක ගහ නම් දැන් ඔය කය කියන අවස්ථාව තියෙන්නේ මෙතන නම් මේ තියෙන ගහ නම් ඔය කය කියලා කියන්නේ ගහේ හේතුවක් නෙමෙයිද? මේ ගහක් වෙමින් නම් තියෙන්නේ ඒ ගහ බවට පත් වෙන ඔය ශරීරයේ හේතු ටික තමයි ආවේ නැන්නේ එතෙන්ට. ඒක ආපුවම ගහක් බවට පත් වෙනවා. හවුද නැද්ද? ආ. එතකොට ගහ කියන ඵලය ගත්තොත් උදාහරණයක් විදිහට ගහ කියන ඵලය ගත්තොත් ඔය කය කියන එක හේතුව. නමුත් කය කියන ඵලය ගත්තොත් දෙතිස් මහ කුණුපේ මොකක් වෙනවද? කය කියන මේක ඵලය කරගත්තොත් එතනින් පහළලා ඒක හැදෙන්න ඕන ටික මොනව වෙනවද? ඒව හේතු වෙනවා නේද? එතකොට මේක හේතුවක් කරගත්තොත් ගහ ඵලය වෙනවා. අපි තු මෙතෙන්ට ගත්තා අපි අන්න හරි. අපි මෙතෙන්ට ගමුකෝ. මොකද මෙතෙන් ගන්නේ පොහොර කියලා ගමුකෝ නේද? මේ ගහ පොහොර කියන ඵලය ගත්තොත් ගහ මොකද්ද? ගහ කියන්නේ හේතුව. ඒකෙන් කියන්නේ පින්වතුනි මේ හැම එකක්ම තවත් දෙයකට මොනව වෙනවද? හේතු වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක ඵලයක් වෙනවා. නමුත් පින්වතුනි මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මේ හේතු ඵල කියලා කිව්වහම يعني හේතු එළියට යන නෙමෙයි. හේතු ඵල කියලා කිව්වහම හේතු ගැළපිලා දැන් අපි කියනවා විද්‍යාමාන වෙනෝ කියන වචනේ අහලා තියෙනව නේද? දැන් අපි හිතමු අක්මාවයි ප්ලීහාවයි ලේ ධාතුවයි අස්ති ඔය කියන දෙතිස් මහ කුණුකපේ කියන ඒ කියන හේතු ටික එකතු වෙලා කය කියන ඵලය මොන වෙලාද අපි කියන්නේ? විද්‍යාමාන වෙලා කියලා කියනවා. එතකොට හදවත කියන එක ඒක මොකද්ද එතකොට? ඒකත් විද්‍යාමාන වීමක් නේද? නැද්ද? මොකද හදවත කියලා එකක් තියනවාද? එහෙම කියන්නත් බෑනේ. හදවත කියලා කියන්නේ ආයත් විද්‍යාමාන වීම. එතකොට ওই රූපේ කියලා කියන්නේ ආයත් විද්‍යාමාන වීම. ඒ කියන්නේ බින්දුතුනි විද්‍යාමාන වීම සමූහයක් එකට එක අවස්ථාවක් විදිහට ගත්තට පස්සේ ඒකෙන් තවත් එවැනිම එකක් විද්‍යාමාන වෙනවා. එතකොට විද්‍යාමාන වීම සමූහයකින් තවත් දෙයක් විද්‍යාමාන වෙනවා. දැන් මෙතෙන්ද ඵලය කියන වචනේ දැම්මේ නැත්නම් මේකුදුනේ මේක තේරුම් ගන්න බැරි වෙනවා. මොකද කොහේ හරි එක තැනක් ගන්න එපා. මොකක් හරි එක ස්ලයිඩ් එකක් ගන්න බැ මේක තේරුම් ගන්න. ඒ ස්ලයිඩ් එක ගත්තට පස්සේ එක්තරා හේතු ටිකක් එකතු වෙලා අලුතෙන් ලෝකෙට විද්‍යාමාන වෙන එකට ඵලය කියලා කියනවා. ඒකෙන් කියන්නේ නෑ පින්තුනි මේ හේතු ගැළපෙලා ෆික්ස් ඵලයක් හැදෙනවා කියලා. නමුත් පින්තුනි අර ෆික්ස් කියන අදහස තියෙන හිතට හේතුඵල ධම කියද්දිත් ඕකම තමයි ආයි ගන්නෙ. ඒ කියන්නේ හේතු ගැළපෙලා ෆික්ස් ඵලයක් හැදෙනවා. මේ තින්නේ එක මේ පොඩියට තියෙන. ඒ කියන්නේ මේ ඔක්කොම හරි. එතකොට මේක ඒක ෆික්ස් ඔන්න ඵලයක් හැදුනා. නමුත් පින්තුනි මේ එක්තරා විද්‍යාමාන වීමක් තමයි. මේ හැමතැනම හේතු ගැළපෙන විදියට විද්‍යාමාන වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපි අර තේරුම් ගැනීම උදෙසා පාවිච්චි කරන ස්ලයිඩ් එකේ උඩම ලෙවල් එක මේ තියෙන්නේ. මොකද මේක නැත්තම් කතා කරලා ඉවර කරන්න බෑ පින්තුනි. මොකද මෙතන මේ தත්ත්වෙට විද්‍යාමාන වෙන්න කලින් වෙන විදිහකට විද්‍යාමාන වෙනවා. ඊට කලින් තව ඉදිරි විද්‍යාමාන. ඊට කලින් තව ඉදිරි විද්‍යාමාන. ඊට කලින් තව ඉදිරි විද්‍යාමාන වෙනවා. මොකද හේගේ විද්‍යාමාන වීම එකතු වෙන විදිහට තව තව ඉදිරි විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වීම විද්‍යාමාන වෙලා එක්තරා අවස්ථාවකට එනවා. ඉතින් අපි ඒක ගන්නවා, ඒක පින් කරලා ගන්නවා මේ ධහම තේරුම් ගන්න. මිසක් ඒ පින් කරපු අවස්ථාව ඵලය නෙමෙයි. ඒ කියන්නේ පින් කරපු එක ෆික්ස් එකක් එහෙම නෙමෙයි. දැන් හිතන්න මේ වයිට් බෝඩ් එක කියන එක ගත්තොත් අපි වයිට් බෝඩ් එක කියන එක හේතුඵල ධහම විග්‍රහ කරගන්න පාවිච්චි කළොත් මේ හේතුඵල ධහම කියන ධර්මතාවය විග්‍රහ කරගන්න වයිට් බෝඩ් කියන එක්සැම්පල් එක පාවිච්චි කරොත් අපි වයිට් බෝඩ් එක දක්වා හේතු ටික කතා කරන්නේ. ඒ කියන්නේ එතකන් ටික එතකොට ඒ එතකන් පළ හැදුන්නේ නැද්ද මොකෝ? විවිධ විද්‍යාමාන වීම වුණා. මේ යකඩ බාර් ටික කලින් තිබුණේ අඩි 18 කෑලි විදියට. ඊට පස්සේ ඒවා කැපුවා. නේද? ඊට පස්සේ මේ ප්ලාස්ටික් කෑලි වෙන වෙන තැන්වල තිබුණේ. ඒවා එකතු වෙනකොට එක එක විදියට විද්‍යාමාන වෙලා මේ වයිට් බෝඩ් එක කියලා අපි හිතන් ඉන්න විදිය විද්‍යාමාන වුණා. අපි හැබැයි උදාහරණයට ගන්නේ මේක නිසා ඒ දක්වා කාලයේ අවශ්‍ය ටික කතා කරගෙන ගිහිල්ලා මේක ඵලය කියලා කියනවා. ඒකෙන් කියන්නේ නැහැ කිසිම සේත්ම මේ වයිට් බෝඩ් එක කියලා කියන්නේ ෆික්ස් ඵලයක් කියලා. වයිට් බෝඩ් එක කියලා කියන්නේ පිටුතුරු මේ මහා කියන්නේ මේ ප්‍රොසෙස් එකක තවත් එක්තරා විද්‍යාමාන වීමක් පමණයි. එක්තරා අවස්ථාවක් එක්තරා විද්‍යාමාන වීමක් විතරයි මේ. නැත්තම් දෙඟුතුනි කොහොම හරි කරලා ෆික්ස් කරගන්න මොකක් හරි එක. ඒක කියන්නේ දැන් එතනින් එහාටත් කතා කරාට පස්සේ අර දෘෂ්ටි බිඳනවා. දැන් ඔබට ඕනනම් පුළුවන් මේ වයිට් බෝඩ් එක දිරල ගිහිල්ලා මේක පොළොවට පස්සෙලා නේද? ඒකෙන් ආයිසරය යපස් හැදෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඒතොර යපස් හැදෙන ප්‍රොසෙස් එකේ ඒ කියන්නේ යපස් කියලා කියන්නේ මේකනම් බෝඩ් එක තියෙන මෙතන. නේ? එහෙනම් ඉතින් මේක කොහොමද ෆික්ස් ඵලයක් වෙන්නේ? එහෙම ගන්න බෑ. මේක පිටුනේ මේ ක්‍රියාවලියක් මේ දෙකටම සිද්ධ වෙවි යන්නේ. ඒ කියන්නේ මේ කිසිම අවස්ථාවක ෆික්ස් ඵලයක් විදිහට ගන්න බෑ. නමුත් පිටුනේ හේතු ඵල කියලා කතා කරන්න වෙනවා අපිට මේ. ඒ කියන්නේ හේතු ගැළපිලා විද්‍යාමාන වෙනෝ කියන එක ගැන කියන්න මොකක් හරි අවස්ථාවක් ගන්න ඕනේ. ඒකෙන් කියන්නේ නෑ පිටුනේ මේ මුළු චක්‍රෙම තේරුම් ගන්න එහෙමත් අවශ්‍ය නෑ. මොකක් හරි එක අවස්ථාවක් ගත්තාම හරි. මොකද කොයි අවස්ථාවකටත් හරි. දැන් අපි තුමු නිවන් දකින්න අඹ ඇටයක් අඹ පැලයක් වෙන අවස්ථාවද ගන්න හොඳ නිවන තේරුම් ගන්න? එහෙම නැත්නම් අඹ පැලයක් අඹ ගහක් වෙන දක්වා ටිකද ගන්න හොඳ? නැත්නම් අඹ ගහක් දර කොටයක් වීම දක්වා ටිකද ගන්න ඕනි? නැත්නම් දර කොටයක් මේ පොහොර බවට පත් වෙන කොටසද ගන්න ඕනි? කොයි කොටසද ගන්න ඕනි නිවන කරග? අන්න හරි. කොයි කොටස ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කියන දහම තේරුම් ගන්න නම් මොකක් හරි එකක් පින් කරලා ගන්න වෙන උදාහරණයකට. අන්න එතකොට ඒ දෙකම එක වචනින් කතා කරන්නේ නැත්තම් විද්‍යාමාන වීම විද්‍යාමාන වීම. ඉතින් තේරුම් ගන්න බෑනේ. ඒ නිසා තමයි හේතු ගැළපිලා ඵලයක් උදා වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ යම් විද්‍යාමාන වීම ටිකක් එකතු වුණාට පස්සේ මෙතෙක් විද්‍යාමාන නොවිච්ච දෙයක් ලෝකෙට විද්‍යාමාන වුණා. නැත්තම් ওই වචන ඒ කියන්නේ ඒක අලුත් එකක් නිසා තමයි ඒකට ඵලය කියලා නම දාලා තියෙන්නේ. නැත්තම් පිටුතුනි මෙතන ෆික්ස් එකක් එහෙම හැදෙනව නෙමෙයි. දැන් ඔන්න හිතට දාන්න පුළුවන් දැන් ඔබට. දැන් මට කියන්නේ හිත කියලා ෆික්ස් එකක් තියෙනවා. හිත කියලා ෆික්ස් එකක් නැහැ පිටුතුනි. හිත කියලා කියන්නේ ඇත්තනම ආරම්මණං විජානන ලක්ෂණං චිත්ත. අරමුණක් විජානනය කර ගැනීම කියන එක තමයි හිතක් කියලා කියන්නේ. මම මේ ත්‍රිකෝණයක් ඇඳේ නිකම්ම නෙමෙයි. මේ ත්‍රිකෝණේ කෑලි පහක් තියෙනවා. මේ කෑලි පහ කියන එක ගන්න හිත කියලා. රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙච්ච අවස්ථාවට හිත කියලා කියනවා. නමුත් හිත කියලා කියන්නේ දැන් ඒකට ත්‍රිකෝණ කියන එක ගත්තොත් ඔබ කිව්වා ත්‍රිකෝණය කියලා එකක් එහෙම කියන්න බෑ කියලා මෙතන. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ යම් වෙලාවක එකට විද්‍යාමාන වෙනවා නම් ආන් ඒකට කියන මොකක් කියලාද? හිත කියලා. මිසක් හිත කියලා ෆික්ස් එකක් නැහැ. අන්න ෆික්ස් නැහැ කියන අදහස ගත්තා. දැන් ඔබ ඔය ෆික්ස් නැහැ කියන අදහස ගත්තේ මේ එක දිගට තියෙන හිතක් සෑහෙන්න වෙලාවක් තියෙනවද නැද්ද කියන එකේ නෙමෙයි ඔය ෆික්ස් නැහැ කියන එක ගත්තේ. නිවැරදි අදහස ගත්තා. මොකද ඔය අදහස ගත්තොත් එතන මේක විද්‍යාමාන වෙන කාලය කියන ඒවා පණවන්න බැරුව යනවා. මොකද කාලය කියන එක පින්වතුනි ෆික්ස් කතාවත් එක්ක පැනවෙන එකක්. මොකද මොනවාම හරි එකක් යම් තැනක ෆික්ස් කරගත්තොත් එතනින් හර කාලය පැනවෙන්න ගන්නවා. නමුත් පින්වතුනි ෆික්ස් කිව්ව ගමන් කාලය පැනවෙනවා. මොකද මෙතන ෆික්ස් කියන එකක් ගත්ත ගමන් පින්වතුනි එතනින් එහාට ඒක තියෙනවා කියලා හිතන යම් කාලයක්. නමුත් හිතන්න මේ කියන එක හිමින් හිමින් අපි තේරුම් ගමු ඉස්සරහට. දැන් මෙන්න මේ අවස්ථාව ගමුකෝ. මේ තවත් අවස්ථාවක් නෙමේ. එතකොට මේ අවස්ථාවේ ඉඳලා මේ අවස්ථාවට මේක යනවනේ. නමුත් මෙතන විද්‍යාමාන වෙන අවස්ථාව නෙමේ ඊළඟ මොහොත විද්‍යාමාන වෙන්නේ. ඊට පස්සේ තව එකක් තවත් විදිහට විද්‍යාමාන තවත් විදිහකට විද්‍යාමාන වෙන. එක එක විදිහට විද්‍යාමාන වෙනවා. නමුත් එංගුතුනි මෙතෙන්දි ඵලයක් හැදුනා කියලා ගත්තොත් ආන්ගේ ඵලය ඒ ෆික්ස් ඵලයක් නේ. දැන් ඒක නිරෝධ වෙනකන් කියලා කාලයක් තියෙනවා. ඒ කියන්නේ කාලය කියන එක පැනවෙන්නේ සම්පූර්ණයෙන් පිඟුතුනි මේ ෆික්ස්ද නැද්ද කියන එක මත. මොකද නැත්තම් පිඟුතුනි මොකද කාලයක් පණවන්නේ පොයින්ට් එකක් එක්කනේ. උපන් දා පටන් අද දක්වා. දැක්කද? උපන් දවස කියලා එකක් tag ගාලා හදාගත්ත ෆික්ස් එක. එතන ඉඳලා අද වෙනකන් ඔය. අපි හිතමුකෝ උපන්දා කියලා එහෙම ෆික්ස් කර ඒ කියන්නේ ෆික්ස් කරගන්න අල්ලන්න තැනක් නැහැ කියලා. ඉතින් දැන් ස්ටාර්ට් එකක් නැහැ. ස්ටාර්ට් එකක් නැත්තම් කොහොමද කාලයක් පණවන්නේ? ස්ටාර්ට් එකක් නැත්තම් කොහොමද කාලයක් පණවන්නේ? මොකද ඔබ හැමදෙස්සම කාලය කියලා කියන්නේ හැමදෙස්සම පරාසයක්. පොයින්ට් දෙකක් අතර තියෙන එකක් කාලයක් කියලා කියන්නේ අපි හැමදෙස්සම. ඒක වෙනම කතා කරමු මේක. මේ ඔක්කොම එකට දාගත්තොත් එන අච්චාරුවේ. ඒක පස්සේ කතා කරමු. හරි. දැන් මේ අපි තේරුම් ගන්න ඕන එක තමයි දැන් එන මේ හිත කියලා එකට ඔබ ෆික්ස් නැහැ කියලා කිව්වේ මොකක් නිසාද මේ? මේක මේ අවුරුදු පහක් විතර එක දිගට තියෙන එකක් නෙමෙයි. ඒ මොහොතේ හැබැයි ඒ කියන එක වැරදි නෑ ඔබ හරියට අරන්නම් තියෙන්නේ. ඒ මොහොතේ විද්‍යාමාන වෙනවා තමයි. ඒක හරි. ඒක හරි. නමුත් ඔබ ඔය අරගත් අදහස ඒකම නෙමෙයි. ඔබ ඔය ගත්තේ හිත කියලා කියන්නේ ලොකු කාලයක් තියෙන එකක් නෙමෙයි. පොඩි කාලයක් තියෙන එක. ඒ කියන්නේ තප්පරයෙන් ප්‍රකෝටියෙන් පංගුවක වෙලාවක් මොනව වෙන එකද? තියෙන එක. නෑ පිඟුතුනි. තියෙනවා කියන කතාව දාන්න බෑ. තියෙනවා කියන කතාව දාන්න බෑ. තියෙනවා කියන කතාව දැම්මොත් දහමට විරුද්ධයි. විද්‍යාමාන වීම කියන එකයි දාන්නේ. විද්‍යාමාන කියන එක දාපු ගමන් පිඟුතුනි ෆික්ස් ඵලය කියන එක කතා කරන්න බෑ එතනින් එහාට. මොකද ඒක කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් හිතක් කියලා කියන්නේ ආරම්මණං විජානන ලක්කණං චිත්තං. ඒ කියන්නේ අරමුණක් විග්‍රහ කර ගැනීම කියන එක. එච්චරයි. අරමුණක් විග්‍රහ කර ගැනීම කියන ලෝක ධර්මතාවය කොහේ හෝ තැනක විද්‍යාමාන වුණා නම් ඒකට කියනවා හිතක් හැදුනා කියලා. ඒකට කියනවා හිතක් හැදුනා කියලා. මේ මේ කෑලි පහ මේ විදිහට එකලස් වුණා නම් කොයි හරි තැනකදී ඒකට කියනවා ත්‍රිකෝණයක් කියලා. මිසක් මෙතන ෆික්ස් වෙච්ච ත්‍රිකෝණයක් කොහෙවත් නැහැ. එතකොට ෆික්ස් වෙච්ච මේ පැත්ත කියලා දැන් පොඩි ත්‍රිකෝණයක් තියෙනවා. එහෙම කියන්නත් බෑයි. ඒක කිවි ත්‍රිකෝණය කියන ඵලය ගත්තොත් මේ ටික හේතු කියලා කතා කරන්න පුළුවන් අපිට. මේ හේතුඵල ධර්ම තේරුම් ගන්න. දැන් අපි ඕක ඔහොමම ගමුකෝ. මෙලාව යනවා නේ කියන වෙලට. දැන් අපි ඔහොමම ගමුකෝ. ශරීරයක් කියලා එක. දැන් මේකට ත්‍රිකෝණය කියනවා. කේසාලෝමා නකාදන්ත තතු මන්සන් ආහාර වට්ටි අට්ටි මිජ්ජා කියලා හැදිච්ච දෙතිස් කුණුමේකින් සැකසිච්ච එක දැකගම මොකද කියන්නේ? මේකට කියනවා ත්‍රිකෝණයක් කියලා. ඒකට ත්‍රිකෝණයක් කියනවා. බලන්න මම දෙනු චිත්‍රන්නේ පුරුදු වෙනවා. ඈ ඒකට ඒකට ත්‍රිකෝණයක් කියනවා. මේකට මොකද්ද කියන්නේ? ඈ මේකට ත්‍රිකෝණයක් කියන මේක දැකගම මොකද්ද කියන්නේ? ඈ මිනිස්සෙක් කියලා පේන්නේ නැද්ද යන්ද මේක? ලැජ්ජාවට පත් කරනවානේ අපි. මේක දැක්කම මොකද්ද කියන්නේ? ශරීරයක් කියලා කියනවනේ කොච්චර හොඳයිද නේද? මේක දැක්කම මොකක්ද දන්නවද කියන්නේ? මොකද්ද කියන්නේ? මේ ඉන්නේ මිනිස්සෙක්. මේක මිනිස්සෙක් වගේ නොවෙන්න පුළුවන්. මමත් මේ මම මේ මේ හැඩෙන් මම මේ සංඥාවෙන් කියන්නේ මම මේ ඇඳි මිනිසෙක්. හරි. එතකොට මේක දැකගම මොකද්ද කියන්නේ? මේක දැකගම කියනවා මිනිසෙක් කියලා. මේක දැක්කහම කියනවා ත්‍රිකෝණයක් කියලා. මේ හේතු ටිකේ ෆික්ස් ඵලය තමයි ත්‍රිකෝණේ. මේ ටිකේ ෆික්ස් ඵලය තමයි මිනිසය. එතකොට මේ හේතු ටිකේ ෆික්ස් ඵලය මොකද්ද? මයික එක. මේකේ ෆික්ස් ඵලය තමයි මයික එක. මේකේ ෆික්ස් ඵලය මොකද්ද? දස්ත්‍රයක නේද? මේකේ ෆික්ස් ඵලය මොකද්ද? වටත්ත. අර රූපේ ෆික්ස් ඵලය මොකද්ද? මිනිසයා. දැන් මේක මිනිසෙක් නෙමෙයි මෙතන තියෙන්නේ හේතුඵල ටිකක් කියලා. ඔය හිතර අවබෝධ කරගන්න නම් මේක හැදිච්ච හේතු ටික ගැන හිතන්න වෙනව නේද? ඒ කියන්නේ හිත හැදෙන යාන්ත්‍රණයක් තියෙනවා. අපි මෙහෙම ගමුකෝ. වේදනා හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. වේදනා උදා වෙනවා මෙතන. සංඥා උදා වෙනවා. සංකාර උදා වෙනවා. විඥාන උදා වෙනවා. රූපයක් තියෙනවා. අන්න පින්තුනේ මේක ටක් ගාලා විභජනය කළා දැම්මා. කෑලි කෑලි වලට කල්ලා දැම්මා. කෑලි කෑලි වලට කැඩුවට පස්සේ පින්තුනේ මෙතන මිනිස්සෙක් කියලා කොහොම මොකකටද කියන්නේ? අන්න අර ෆික්ස් කියන අදහස බිඳෙනවා. දැන් මෙතන තියෙන මේ ත්‍රිකෝණේ කෑලි කෑලි වලට වෙන් කරාට පස්සේ දැන් අවබෝධයකට එනවා. එතකොට ත්‍රිකෝණය කියන්නේ මොකද්ද කියලා නේද? එතකොට තේරෙනවා මේ ත්‍රිකෝණය කියලා එකක් මෙතන එහෙම කියන්න බෑනේ. මේ හේතු ටික ගැලපුණාට පස්සේ එක්තරා විදිහකට විද්‍යාමාන වෙනවා. ෆික්ස් ත්‍රිකෝණයක් කොහෙද තියෙන්නේ මේකේ? ෆික්ස් ත්‍රිකෝණයක් තියෙන්න බෑනේ. අන්න පිටුතුරි මේ ලෝකේ දේවල් සම්බන්ධයෙන් එන අර විකෘති හැඟීම බිඳින්න අපිට පුළුවන්. මේවා මේ හේතුන්ගෙන් විද්‍යාමාන වෙනවා නැත්නම් හේතු ගැළපිලයි මේවා සැකසීලා තියෙන්නේ කියන එක සිහිපත් කරලා ගන්න. දැන් මේක දැක්ක ගමන් හිතනවා මිනිස්සයා කියලා. ඉතින් කල්පනා කරලා බලන්න මිනිස්සයා කොහෙන්ද උතෙන්ට ආවේ? මිනිස්සයා කොහෙන්ද උගෙන් යන්නේ කියලා. දැන් මේ 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 ඉන්නේ මිනිස්සයා නම් හේතු ටික ඔතන තියලා මිනිස්සයා ගන්න එළියට. දැන් අයි අපි මේකට කිව්වේ හේතු ටික කියලා ත්‍රිකෝණේ ගන්න එළියට කියලා. හේතු ටික ඔතන තියලා ත්‍රිකෝණ එළියට ගන්න බැරි නම් ඉතින් ත්‍රිකෝණය කියලා කියන්නේ මොකද්ද? ත්‍රිකෝණය කියලා කියන්නේ බෙගතුනි ඔකට දාපු නමක් විදිහට පාවිච්චි කරලා කමන්නේ නැහැ. නමුත් ඇත්තටම ත්‍රිකෝණය කියලා ෆික්ස් එකක් තියෙනවා කියලා හිතනවනේ ඒක වැරදි. ෆික්ස් ත්‍රිකෝණයක් තියෙනවා. ඒ කියන්නේ බෙගතුනි මේ හේතුන්ගෙන් වෙන් වෙච්ච එක. මේ හේතුඵල ධම කියන එකට අදාළ නොවන ඒකට ගැළපෙන්නේ නැති එකක් තමයි ඔය ෆික්ස් දේ කියලා කියන්නේ. ෆික්ස් හැඟීම කියලා කියන්නේ තේකට. ඔය මම කියන හැඟීම කියලා කියන්නේ තේ මේකක් තමයි. මෙතන පිඟුතුනි මම කියලා හැඟෙනවා කියලා කියන්නේ මෙතන ෆික්ස් කෙනෙක් ඉන්නවා කියලා හැඟෙන හැමතිස්සම. ඒ හිත විකෘතියටපත් වෙනවා. නමුත් ඇත්තටම මෙතන මොනවද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය ටික තමයි මෙතන තියෙන්නේ. ඒතර බාහිර දෙයක් දැක්කත් පස්සේ එතන තියෙන්නේ මොනවද? එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන විද්‍යාමාන වෙනවා. නමුත් පින්තුනේ ඒවට අමතර එකක් මෙතන තියෙනවා කියලා හිතන හැමතිස්සම. ඇයි ඒ? මේ හිතට මේ හිතර විකෘතියටපත් වෙලා තියෙන නිසා. මේ හිත විකෘතියටපත් වෙලා තියෙන නිසා පින්තුනේ මේක විතරක් නෙමෙයි. මේ මොන අරමුණාවක්, ඒ හැම අරමුණකම ෆික්ස් හැඟීමක් එනවා. මේ ත්‍රිකෝණේ දැකවම් බෙගුදුනේ මෙතන ෆික්ස් ත්‍රිකෝණයක් තියෙනවා කියලාම තමයි හිතෙන්නේ. මේ 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 මේස දැක්ක ගමන් මෙතන ෆික්ස් මේසයක් තියෙනවා කියලාම තමයි හිතෙන්නේ. ආයි වෙන මොකුත් හිතෙන්නේ නැහැ. පිඟුතුනේ ඒ තියා. දැන් ස්ක්‍රීන් එකකින් රූපයක් පේනවනේ ඔබ හොඳටම දන්නවනේ ඔතන ඔතන අක්මාව ඇත්තන්නේ නැහැ, ප්‍රීහාව ඇත්තෙන්නේ නැහැ, ලේ ධාතුව ඇත්තෙන්නේ නැහැ, මුකුත් නැහැ නේද ඔතන හොඳටම දන්නවනේ. නමුත් ඒක දැකවම මොකද හිතෙන්නේ? අන්න මිනිස්සෙක් කියලා හිතෙන. මේ ඩිස්ප්ලේ එකකින් පේන්නේ. එතන ඇත්තම තියෙන්නේ මොනවද? ඇත්තම තියෙන්නේ LED ලයිට් වල LED ලයිට් ඇති නැත්නම් මේ පික්සල් ඇති. ඒව වර්ණ වෙනස් වෙන්නේ ඇත්තම තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි හිතෙන්නේ. ඒ ඔක්කොම පරයා ගිහිල්ලා මෙතන ෆික්ස් මිනිහෙක් ඉන්නවා කියලාම තමයි හිතෙන්නේ. ආයි ඒකමයි හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දෘෂ්ටියේ බිඳින්න තමයි ඔය හැඟෙන හැඟීම නැත්නම් ඔය හිතෙන ෆික්ස් ඵලය කියලා කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරගන්න කියලා කියන තථාගතයන් වහන්සේ. ඒකන හේතුඵල ධර්ම දේශනා කළේ ඒ ධම්මා හේතුඵවව. මේ ලෝකේ සියලුම ධර්මතා කියලා කියන්නේ මේ හේතුන්ගෙන් ප්‍රභවය වෙන දේවල්. හේතුන්ගේ විද්‍යාමාන වෙන දේවල් නිසා ෆික්ස් කිසිම දෙයක් මේ ලෝකෙම ගන්න බෑ. ඇත්තරම බිඳුනේ ඔබට මේ දෙතිස් කුණුපයක් දිහා දැක්කට පස්සේ හිතක් මික්ස් වෙලා තියෙන. ඒක දැක්කට පස්සේ පුතා කියලා හිතෙනවා. අම්මා කියලා හිතෙනවා, තාත්තා කියලා හිතෙනවා. සීයා කියලා හිතෙනවා. මගේ මහත්තයා කියලා හිතෙනවා. හරිද දැන්? මහත්ය කියලා නම දැම්මට කමක් නැහැ. නමුත් එහෙම නෙවෙයිනේ හිතෙන්නේ. ඇත්තටම ඕක ඔය ෆික්ස් මහත්ය. මහත්ය කියලා කියන්නේ මේ ෆික්ස් එකනේ. මේ ත්‍රිකෝණය කියලා කියන්නේ ෆික්ස් එකක්. අරක කෙනෙක් මේක එකක්. ෆික්ස් එකක් ඔය. මම මේකට පෙන්වලා දෙන්න උත්සාහ කරන්න බින්දුනේ ඔය හිතේ නැගෙන ෆික්ස් හැඟීම කියන එක නසන්න මේ බාහිර තියෙන දේවල් උදාහරණ වලට ගන්න බැරි නෑ. ඒක ඉස්සරහට ඔබට ගුරු ස්වාමීන් වහන්සේ මේ එළියේ තියෙන දේවල් ෆික්ස්ද නැද්ද කියලා ප්‍රශ්න අසමින් ඒ ගැන විග්‍රහ කරයි. එතකොට ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ එළියේ දේවල් ගැන හිතන එක කොහොමද නිවුණට බලපාන්නේ කියලා. පින්තුනි අනිච්චතාවයයි වඩන්න ඕනි. මොකද වැඩෙන්න ඕනි? අනිච්චතාවය වැඩෙන්න ඕනි. අනිච්චතාවය කියන ලෝක ධර්මතාවය තමයි මේ හිතේ දියුණු වෙන්න ඕනේ. ඒක ප්‍රඥාවයි දියුණු වෙන්න ඕනේ. ප්‍රඥාව දියුණු වෙන්න අභ්‍යන්තර හෝ බාහිර හෝ සියුම් හෝ ඝන හෝ ඔය ඕනම જાතියක උදාහරණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕන එකක් පුළුවන්. ඒ කියන්නේ රූපයක් පාවිච්චි කරන්න පුළුවන් අනිච්චතාවය කියන ධර්මතාවය. මොකද අනිච්චතාවය කියන එකයි වැඩෙන්න ඕනේ. මොකද බිඳුනි ප්‍රඥාව දිනු වීමෙන් නේද නිවන කෙරෙන්නේ. ධර්මාභෝධයෙන් දිනු වෙන්න ඕනේ. ඒතොර ධර්මාභෝධය දිනු කර ගන්න නම් ඒකට ඕනි කරන්නේ ලෝකේ මොන හරි උදාහරණයක්. ආර එක්සැම්පල් උදාහරණයක් ඕනි. දැන් මේ වයිට් බෝඩ් එකේ ගන්න උදාහරණයකට අරගෙන කල්පනා කරලා බලනවා. ඇත්තටම මෙතන ෆික්ස් වයිට් බෝඩ් එකක් තියෙනවද? නමුත් මේ හිතේ ෆික්ස් වයිට් බෝඩ් එකක් තියෙනවා කියලාම හිතනවනේ. එහෙම වෙන්න බෑනේ. මෙතන ඇත්තටම තියෙන මේ හේතු ටිකනේ. මේ හේතු ටික මේ විදිහට ගැලපුණාට පස්සේ මෙන්න මේ විදිහට විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වෙනක ෆික්ස් ඵලයක් නෙමෙයි. ෆික්ස් ඵලයක් නම් මේක හේතු ටික ඔහොමම තියලා වයිට් බෝඩ් එකේ ගන්න පුළුවන් නම් කාටද පුළුවන් දෙයක් කරන්න? මේ හේතු ටික මෙතන තියලා වයිට් බෝඩ් එකේ ගෙදර අරගෙන බලන්න කාට හරි. ඉතින් ගෙදර අරගෙන බෑනේ. ඉතින් වයිට් බෝඩ් එකේ තියෙනවා අරගෙන. නේද? මෙතන මයික් එකක් තියෙනවා. හේතු ටික මෙතන තියලා වයිට් මයික් එක අරගෙන ගෙදර පුළුවන් නම්. පුළුවන් නම් මයික් එක අඩුම ගානේ වයිට් බෝඩ් එක අල්ලන්න පුළුවන් නම්. මේ වයිට් බෝඩ් එක අල්ලන්න පුළුවන්ද කාට හරි? බෑ. අල්ලන්නේ හැමතිස්සෙම මොකද්ද මේ? මේ හේතුවක් අල්ලන්නේ. වයිට් බෝඩ් එක පෙරලන්න පුළුවන් නම්. කොහොමද පෙරලන්නේ? පෙරලන්න බෑ. ගන්නත් බෑ අල්ලන්නත් බෑ. එහෙනම් පින්තුනේ ෆික්ස් කියලා කියන්නේ හැඟෙන එකක් විතරයි. අල්ලන්නත් බෑ, පේන්නෙත් නෑ. ෆික්ස් කියලා කියන්නේ ওই හැඟෙන හැඟීමක් විතරයි. ඒක කියන්නේ ඒකට විකෘති හැඟීමක් කියලා. ඇත්තටම භෞතික ලෝකේ වයිට් බෝඩ් එකක් ගන්නත් බෑ, වයිට් බෝඩ් එක විකුණන්නත් බෑ, වයිට් බෝඩ් එක කඩන්නත් බෑ, මුකුත් කරන්න බෑ. නමුත් වයිට් බෝඩ් එකක් තියෙනවා කියලාම හිතෙනවා. ඒකයි කියන්නේ ඒක මේ චිත්ත විපල්යාසයකට හැඟෙන එකක් කියලා වේ. ඇත්තටම එළියේ ඉන්න මිනිස්සයව අල්ලන්න පුළුවන්ද? පුළුවන්ද අල්ලන්න? ඉතින් ඔය කියන රූප වේදනා සංඥා සංකාර වලින් වෙන් අයින් කරලා වෙන් කරලා මිනිස්සයා වෙනම ගන්නකො. එතන මැරෙන්නේ නැහැ. වේදනා උදා වෙන එක නවතිනවා. හරි. සංඥා උදා වෙන එක නවතිනවා. හරි. රූපේ ওই විදිහේ විද්‍යාමාන වෙන එක නවතිනවා. හරි. ඉතින් එහෙනම් මැරෙන්න කලින් මොකද කරන් තියෙන්නේ? ওই මිනිස්සයව ওই හේතු වලින් වෙන් කරලා එලියට අරගෙන මොකක් හරි කබඩ් එකක් ඇතුලේ දාලා තියන්නේ. එතකොට ඒකව මැරෙන්නේ නැහැ නේ. ඉතින් රූපේනේ මැරෙන්නේ. සංඥා උදා වෙන එක නවතිනවා. ඉතින් ඒක කියන්නේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥානයේ වෙන් වෙච්ච එකක් තමයි ওই සත්‍යය කියලා කියන්නේ. ඒ කියන්නේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥානයෙන් වෙන් වෙච්ච වෙනම එක. වෙන් වෙච්ච එක. තමයි බෝඩ් එක කියලා කියන්නේ. තමයි මිනිස්සයා කියලා කියන්නේ. එහෙනම් පින්විතර ඔබට පුළුවන් වෙන්න ඕනි මිනිස්සයව ඔය කියන එකේ වෙන් කරලා ගන්න. මිනිස්සයා ඔය කියන එකේ වෙන් කරලා ගන්න බැරි නම් මිනිස්සයා කියලා කියන්නේ තනිකරම මේ හිතේ හැදෙන විකෘති හැඟීමක් විතරයි. විකෘති හැඟීමක් විතරයි. එහෙනම් ඔබ මේ මිනිස්සයව ඇසුරු කරා නම් ඇසුරු කරලා තින්නේ ඇත්තම මොකක්ද? මොකද්ද වෙලා තින්නේ එහෙනම්? මිනිස්සයා කියලා කියන්නේ ඇත්තම රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන එක නෙමෙයි. ඔය හිතට හැඟෙන හැඟීමක්. එහෙනම් ඇත්තටම මිනිස්සයව ඇසුරු කරලා තිනවා කියලා ඇත්තටම කරලා තියෙන්නේ මොකද්ද? හැඟීමක් එක්ක ගනුදෙනු කරලා. පව් කියලා හිතෙන්නේ නැද්ද ඔබට? රූප වේදනා සංඥා සංකාර මිටියක් දැක්කට පස්සේ හිතට එනවා විකෘති හැඟීමක් මහත්ය කියලා. නැත්තම් නෝන කියලා. ඒක දැන් ඔබට තේරෙන්න ඕන අනිවාර්යයෙන්ම විකෘති හැඟීමක් කියලා. එහෙනම් මෙච්චර කාලයක් ඇසුරු කරලා තියෙන්නේ නෝන මහත්ය කියලා මොකද්ද? මොකක්ද ඇසුරු කරලා තියෙන්නේ? විකෘති හැඟීම ඇසුරු කරලා තියෙන්නේ. අල්ලලා තියෙන්නේ රූපේ. පිස්සුද නැත්තම් පිස්සුද? පිස්සුද නැත්තම් පිස්සු ඩබල්ද? පිස්සු ඩබල්. හරියටම හරි කියන එක. හිතේ හැඟිච්ච විකෘති හැඟීමට තමයි තෙම් කරලා තියෙන්නේ. බලලා තියෙන්නේ රූපයක් දිහා. අවුද නැද්ද? හිතේ හැඟිච්ච විකෘති හැඟීම තමයි බෙල්ල කපලා මරලා දැම්මේ. හැබැයි ඇත්තටම මිරිගි අහිංසක රූපයක්. රූපයක් මිරිකලා. රූපයක් රූපයක බෙල්ල කල්ල දාලා හිතාගත්තා මම මිනිසෙව මැරුවා කියලා. එතකොට මොකද්ද උනේ මේ දැම්මේ? එතකොට ඔබ කාත් එකද මෙච්චර කාල ජීවත් වුනේ? රූප දැක්කට පස්සේ හිතට එන විකෘති හැඟීම. දකින රූප හැම එකටම එහෙම විකෘති හැඟීම් එනවා. ඒ කියන්නේ ෆික්ස් හැඟීම් එනවා පින්තුනේ. ආන්ගේ ෆික්ස් හැඟීම් එක තමයි ගනුදෙනු කරේ. ඒ ගනුදෙනු සිද්ධ වුණේ විකෘති වෙච්ච හිතක් ඇතුලේ. ඒකයි ඒකට කියන්නේ සංකල්පීයව ගොඩ නැගිච්ච ලෝකයක තමයි සැරිසැරීම සිද්ධ වුණේ. මොකද ඔබ කියන ෆික්ස් හැඟීමත් ඇත්තම එකක් නෙමෙයි. ඒ කියන්නේ නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. කරුණාවෙන් තේරුම් ගන්න. නෑ කියන එක නෙමෙයි කියන්නේ. ඔබ කියන හැඟීම කියලා කියන්නේ මේ ඇත්තම ලෝකෙ විද්‍යාමාන වෙන හිතක අභ්‍යන්තරේ හටගන්න විකෘති තත්ත්වයක්. ඒ කියන්නේ විපල්යාසයට පත්වෙච්ච හැඟීමක්. නැත්තම් විකෘති වීම නිසා ගොඩනැගිච්ච හැඟීමක්. එතකොට අහවල් කෙනා අහවල් කෙනා අහවල් කෙනා කියලා කියන්නේ විකෘතිතාවය නිසා ගොඩනැගිච්ච තවත් හැඟීම්. එහෙනම් මට කියන්න මේ ලෝකේ ගොඩනැගෙන්නේ කොහෙද? ඇත් ඔය සැරිසරන ලෝකේ කොහේ ගොඩනැගෙනවද? ඔය හිතේ ගොඩනැගෙන එක. එහෙනම් ඔබගේ අතීතයේ කොහේ ගොඩනැගෙනවද? ඔය හිතේ ගොඩනැගෙන එක. එහෙනම් ඇත්තටම අතීතයක් කියලා එකක් තියෙනවද? අතීතය කියලා එකක් නැහැ පින්තුනේ. එහෙනම් අනාගතය කියලා එකක් තියෙනවද? අනාගතය කියලා එකක් නැහැ. අනාගතය කියන එකත් පින්තුනේ මේ හිතේ විකෘතිතාවය නිසාම හිතටම හැඟෙන තවත් එකක්. අනාගතයට ප්ලෑන් කරනවා. ඒක කොහෙද ගොඩනැගෙන්නේ? ඒකත් අර සංකල්පීය ලෝකයේ ඇතුළේම ගොඩනැගෙන විකෘතිතාවයක්. ඕන් ඕකට තමයි සංකල්පීය සැරිසැරීම කියලා කියන්නේ. අපි මේ ගැන වෙනම දවසක කතා කරන්න ඕන කොටසක් වෙයි. සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ. මේ සංකල්පීය සැරිසැරීමෙන් අත මිදින එකට කියනවා මොකක් කියලාද? ලෝකයෙන් අත මිදිනවා කියලා. මේ දැනෙන ෆික්ස් ලෝකෙන් අයින් වෙන එක. මොකද ෆික්ස් හැඟීම් කියලා කියන්නේ පිටුතුනේ සංකල්පීය ලෝකයේ වර්ණවත් කරන දේවල්. වයිට් බෝඩ් එක, කබඩ් එක, ගෙදර, මේසේ, පුටුව, අම්මා, තාත්තා, දූ, පුතා, මගේ ගේ, අරක මේක, ඔය ඔක්කොම පිටුතුනේ සංකල්පීය ලෝකයේ සැරිසරන සංකල්පීය ලෝකයේ සරසවන දේවල්. ඕන් ඔය සංකල්පීය ලෝකේ තමයි පිටුතුනේ සැරිසරන්නේ. ශරීරයේ ගයක් ඇතුළට ගියා, ශරීරයේ එක්තරා තැනකට ගියාට පස්සේ හිතෙනවා මං ගේ ඇතුළට ගියා කියලා. මං මගේ ගේ ඇතුළට ගියා කියන එක හිතෙන් වෙන සැරිසැරීමක්. ඇත්තම වෙන්නේ ඒක නෙමෙයි. මං පුතාගේ ඔළුව අත ගෑවා කියන එක ඇත්තම වෙන එකක් නෙමෙයි. ඒක වෙන්නේ මොකෙන්ද? ඒක වෙන්නේ හිතේ. ඒක නේද සංකල්පීව තමයි ඒක සිද්ධ වෙන්නේ. මං අහවල් කෙනාව විවාහ කරගත්තා. ඒක කොහෙද සිද්ධ වෙන්නේ? සංකල්පීය ලෝකේ. මොකද ෆික්ස් ෆික්ස් මිනිස්සයා කියලා කියන්නේ සංකල්පීය ගොඩ නැගෙන එක. විකෘතිතාවයෙන් ගොඩ නැගෙන එක. ෆික්ස් මං කියලා කියන්නේ එහෙම එකක්. එතකොට ඒ දෙක අතර බන්ධනයක් පටන් ගත්ත අහවල් දවසේ විවාහ වුණා කියලා. ඒ කොහෙද විවාහ වුණේ එතකොට? කොහෙද විවාහ වුණේ? සංකල්පීය ලෝකේ විවාහ වුණා. කොලේක ලිව්වා. ඇත්තම විවාහය සිද්ධුනේ කොහෙද? පිස්සු හැදෙච්ච හිතක. ඒ කියන්නේ ඇත්තම විවාහ වෙන්න පුළුවන්ද? ඇත්තම විවාහ වෙන්න බෑ පෙඟතුනේ. විවාහය කියන එක සම්පූර්ණයෙන් නිරෝධ කරපු උතුමෙකුට තමයි ඇවිල්ලා කියන්නේ, ස්වාමීනි ඔබ වහන්සේ හරිම ඍද්ධිමත්, ඔබ වහන්සේ හරිම කීර්තිමත්, ඔබ වහන්සේ හරිම ජව සම්පන්නයි, ඔබ වහන්සේ මේ ශාසනයේ හොඳ තැනක් හොබවන උතුමෙක්, මං හරිම රූපමත් කෙනෙක්, මං කැමතියි ඔබ වහන්සේ විවාහ කරගන්න කියලා මොගලන් මහරහතන් වහන්සේට කියලා ගිහිලා කියන එක්තරා ස්ත්‍රියා දෙනක් කීවට පස්සේ උන්වහන්සේට ඒක තේරෙන්නේ නැහැ වෙනසුනේ. උන්වහන්සේ කල්පනා කරන මේ මනුස්සයා මොනවද මේ කියන්නේ කියලා. ඒ පාර තමයි කියන්නේ ඊට වඩා හොඳයි වැයි කාලට උතුල යන අසූචි වලක් කියලා. ඒකෙන් කියන්නේ නැහැ. දැන් තේරෙනව නේද වෙනසුනේ? ඕක පොඩ්ඩක් වරද්දලා ගත්තොත් මොකක්ද දන්නද හිතාගන්නේ? ශරීරය කියලා කියන්නේ ජරාව, කන්ද ගහනවා. ඇයි උන්වහන්සේ දුන්නේත් ඒ වගේ කතාවනේ? නවත් ඔය හැඟීමෙන් නෙමෙයි ඕක කියන්නේ. ඒ මනුස්සයා ඇවිල්ලා පිස්සුවක් කියන්නේ. ඔබ වහන්සේ මං විවාහ කරගන්න කැමතිලු. ඉතින් උන්වහන්සේ ඇත්ත ගැන කතා කරා. මොකක් කරන්නද කියලා. හරිනේ ඉතින්. ඉතින් ඔය රූපයක් ඇසුරු කරලා මොකක් කරන්නද? මොකටද ඉතින්? ඉතින් රූපයක් ඇසුරු කරනවා. ඉතින් මොකද වෙන්නේ එතකොට? නේද? ඉතින් මෙතන මස්ලේ ටිකක් තියෙනවා. එතනත් මස්ලේ ටිකක් තියෙනවා. ඒතකොට මස්ලේ ටිකක් එක්ක ස්පර්ශ වෙද්දි මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ පටවිය මේ මස්ලේ නෙමෙයිනේ. මස්ලේ කියලා කියන්නේ මේක වෙන පරිවර්තනයක්නේ. මේ පටවිය ස්පර්ශ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ ඉතින්. පටවි දෙකක් ස්පර්ශ වෙනවා. වෙන මුකුත් වෙන්නේ නැහැ. එතකොට කාමය කියන්නේ මොකද්ද? පේනවද මේකට? කාමය කියන එක තනිකරම අර ෆික්ස් හැඟීම් එක්ක ගොඩනැගිච්ච විපල්යාස තත්වයක අතුරුඵලයක්. කාමයේ කියන එක ජනිත වෙන්නේ පිංගුතුනේ හැමතිස්සෙම මම අහවල් කෙනාව ඇසුරු කරනවා කියන හැඟෙනකොට. එතකොටයි කාමයේ ජනිත වෙන්නේ. නවත් වෙනකොට රූපයක් එක ස්පර්ශ වෙද්දි මොකද්ද කාමයේ කියන්නේ? අදාළවත් නැති එකක්. ඒ නිසා තමයි කාමයෙන් වෙන් වෙන්න. ඔතන ඇත්තම තියෙන්නේ මොකද්ද කියන එක විග්‍රහ කරගන්න කියලා කියන්නේ. ওই ගොඩාක් මිනිස්සු සම්බන්ධයෙන් කා ස්ත්‍රී පුරුෂ පාර්ශව සම්බන්ධයෙන් තියෙන හිතේ තියෙන බන්ධන බිඳින්න. ඒ කියන්නේ මේ හිත දැඩි ලෙස පීඩාවටපත් වෙන විශේෂයෙන් ස්පර්ශකාමයේ වගේ දේවල් වලින් බිඳෙන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආයුධය තමයි යෝග. ඔබ කාට හරි පිංගුතුනි හිතින් බැඳිලා ඉන්නවා නම් හොඳට කල්පනා කරලා බලන්න ওই බැඳිච්ච කෙනා කොහෙද ඔතන ඉන්නේ කියලා. ඒ කියන්නේ හිත බැඳිලා තියෙනම මොකට හරි මිනිස්සෙකුට. මොකද පුද්ගලයෙකුට හිත බැඳුණා නම් පිංගුතුනි ওই බැඳුණා කියලා හිතන වෙලාවෙත් හිත විකෘතියටපත් වෙලා තියෙන්නේ. එතකොට කාමයේ නේක නවත්තන්න පුළුවන් එක නෙමෙයි. විශේෂත්වයක් දැනෙන එක නවත්තන්න බෑ. මොකද ඕකේ අතුරු ඵලයක් කාමය කියලා කියන්නේ. හිත විකෘතියටපත් වීමේ, හිත ඉක්මවා යාමේ ප්‍රතිඵලය තමයි ඔය දැනෙන කාමය. ආන්ගේ කාමයෙන් හිත මුදව ගන්න නම් හොඳට කල්පනා කරලා බලන්න, මහත්ය කියලා කියන්නේ මොකද්ද කියලා. මහත්ය කියලා කියන්නේ මොකෙද්ද කියන එක නෙමෙයි, ඒක දන්නවනේ මොකෙද්ද කියලා. නෝනා කියලා කියන්නේ මොකෙද්ද කියන එක හිතලා වැඩක් නැහැ. නෝනා කියලා මේ ගන්න අදහස කියන්නේ මොකද්ද කියලා බලන්න. මොකද මොකද්ද කියලා කියන්නේ සත්ව කියන කතාවට පරිබාහිර එකක්. මොකද්ද කියලා බලන්න. මහත්ය නෝනා කියලා කියන්නේ මොකද්ද? අන්න එතකොට ඔබට පෙනේ, ඉතින් ඔබ හොයලා බලන්න, ඒ රූපේ දිහා බලාගෙන හොයලා බලන්න මහත්ය කොතනද ඉන්නේ කියලා මෙතන. එතකොට ඔබට පෙනේ පිංගුතුනි, මහත්ය කියලා එහෙම එකක් ගන්න බෑනේ මේකේ. ඒක කියන්නේ ඒකෙන් වෙන් වෙනන අපිට මොකද ෆික්ස් හැංගීම එද්දී කාමයෙන් වෙන් වෙනවා කියන එක ලේසි පහසු වැඩක් එහෙම නෙමෙයි. ඔය කියන ෆික්ස් හැංගීම එන, ඒ කියන්නේ මේ ෆික්ස් මේ ත්‍රිකෝණයේ නැමති ෆික්ස් හැංගීම එන ත්‍රිකෝණය කියන්නේ මොකද්ද කියලා බලද්දී ඔබට පේනවා මේ හේතු ටිකක්නේ මෙතන විද්‍යාමාන වෙන්නේ කියලා. එතකොට මේක දැක්කට පස්සේ මහත්ය කියලා හිතෙනවා. මහත්ය කියලා හිතෙන්නේ අර ත්‍රිකෝණයට හැඟුණා වගේම ෆික්ස් හැංගීම. ආන් ඒ ෆික්ස් හැංගීම නිසා එතනින් එහා යන අතුරු ඵලයේ නැමති කාමයේ හෝ ද්වේෂයේ හෝ රාගයේ හෝ ඔක්කොම එන්නේ. එතකොට මෙතෙන්ට මූල ප්‍රශ්නෙට පහරක් ගහන්න පුළුවන් නම් පිටුතුනේ මෙතන ෆික්ස් හැංගීම එන මහත්ය කියන්නේ මොකද්ද කියලා හිතද්දී ඔබට පේනවා මෙතන වේදනා හට ගන්නවා, මෙතන මේ සංඥා හට ගන්නවා, සංකාර හට ගන්නවා, විඥාන හට ගන්නවා, රූපයක් තියෙනවා. එද මහත්ය කියන්නේ මොකද්ද? අන්න පිටුතුනේ ප්‍රඥාගෝචරව ලෝක දිහා විමර්ශනය කරනවා. ආන් එතකොට ඔබට හිතෙනවා ඉතින් බැඳෙන්නේ දැන් මොහොකටද කියලා. මොකකටද බැඳෙන්නේ? දැන් අපි හිතමු ඔහොම කියාලා පස්සේ රූපේ කියන එක හවු වෙනවා. රූපෙට බැඳෙන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන් තියෙන්නේ? රූපේ ගන්න. අරගෙන ඉවර ආයි මොකද කරන් තියෙන්නේ? ඒක විභජනය කළා දා. රූපේ කියන්නේ මොකද්ද? අන්න. හොඳ නැත්නම් ආයි රූපේ ෆික්ස් කරලා ගන්නටක් ගාලා. ඊට පස්සේ රූපේට ආසයි කියනවා. නෑ නෑ. රූපේට ආසෙච්ච ගමන් ආයි මොකද කරන් තියෙන්නේ? ගන්න රූපේ මොකද්ද රූපේ කියලා බලන්න. අන්න රූපේ කියලා බලුවට පස්සේ ඒකට ඔබට පෙනේ කේසාලෝමා නකාදන්තා තචෝ මන්සන් ආහාරු අට්ටි අට්ටි මිජ්ජා කියලා හේතු 32ක විද්‍යාමාන වීමක් රූපේ කියලා කියන්නේ. ඒතොර රූපෙට බැඳෙනවා කියලා මොකකට බැඳෙන කියලා හිතේ. අක්මාවටද ප්‍රීහාවටද? දැන් හිතේ හෙට මෙහෙට විසිරිලා විසිරිලා යනවා. දැන් එහෙම ගියාට පස්සේ බින්දුතුනි ඔබගේ හිතේ මේ ප්‍රඥාව වැඩන අනිත් එක තමයි එහෙම බැඳලා අල්ල ගන්න තැනක් නැති වෙනවා. එලා පොඩ්ඩක් අහගන්නද? නැත්නම් දාන්න පරක් වෙන. හරි. එතකොට දැන් ඔබට පැහැදිලි දෙයක් කාරණාව. දැන් ඔබට ගොඩාක් ප්‍රශ්න ඇතිනේ. මිනිසුත් එක ගැටෙනවා. දැන් මිනිසුත් එක ගැටෙනවා මොකද කරන් තියෙන්නේ? පොඩ්ඩක් සිහියෙන් ඉඳලා බලන්න. ඕහෝ. මේ ගැටෙන්නේ මිනිස්සයා එක්කනේ. හරි. මොකද්ද මිනිස්සයා කියන්නේ? ඔන්න කල්පනා කරන්න. දැන් කල්පනා කරලා බලනවා. ගැටෙන මනුස්සය කියන්නේ මොකද්ද කියලා. මොකද මේකද හිත විකෘතියට පත් වෙච්ච ගමන් මනුස්සය කියලා හිතනවා. මනුස්සය කියලා හිතන කියලා කියන්නේ ඒකේ අතුරුඵලයක් තමයි ගැටීම කියලා කියන්නේ. ගැටීම හෝ ඇලීම හෝ ඕවා කොහොමත් එනවා. නමුත් මේකදී මනුස්සය කියලා එන ෆික්ස් හැංගීම නැත්තම් දැන් අර කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද මනුස්සයෙකුට බනිනවා කියලා දැන් මොහොකටද බනින්නේ? නේද? දැන් වැරද්දක් කළා අයියේ. හරි. දැන් අද බනිනවා. දැන් බනින්න කාටද? ඊයේ වැරද්ද කරපු එකාට. මොකද ෆික්ස්ව හැංගෙන නිසා පෙඟුතුනි කාලයක් ටක් ගාලා පැනවෙනවා. මේ ඊයේ වැරද්ද කරපු එකා තමයි තාම ඉන්නේ. දැන් මොකද කරන්නේ? දැන් බනිනවා. බනින්න කාටද? මිනිස්සයට. ඒකෙන් කියන්නේ නෑ වරදට දොස් කියන්න බෑ කියලා. ඒකයි. වරදට දොස් කිනගීමත් පුද්ගලයෙකුට බනිනවා කියන එකත් දෙකක්. තථාගතයන් වහන්සේ පුද්ගලයට බනිනවද? නැත්තම් වරදේ දෝෂේ පෙන්වලා දෙනවා. කාගේ වැරද්දද? කාගේ වැරද්දද? කාගේවත් වැරද්ද නෙමෙයි. වරදේ වැරද්ද පෙන්වලා දෙනවා. වරදේ වැරද්ද පෙන්වලා දෙන හිතක ද්වේෂය නැගෙන්නේ නැහැ පිටුතර. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ හිතේ ද්වේෂය නැගෙන්නේ නැහැ. මොකද වරදේ වැරද්ද පෙන්වලා දෙනවා. වරදේ වැරද්ද පෙන්වලා දෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි වරදේ වැරද්ද පෙන්වලා දෙන්නේ තමන් නම් අනිවාර්යෙන් ওই පෙන්වලා දෙන්නේ කාගේ හරි වැරද්දක්. ඒක කියන්නේ මේකද මේ මූල ප්‍රශ්නේ පැටලිච්ච තැනින් තමයි අනිත් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. වරදේ වැරද්ද පෙන්වලා දෙන්න උත්සාහ කරන්න. ඊයේ වැරද්ද කරපු ළමයාට අද බණින්න එපා. ඊයේ වැරද්ද කරපු මහත්තයාට නෝනට දොස් කියන්න එපා. මොකද ඔය කියන එක වැරදි. ඊයේ ඉඳලා අද වෙනකන් මහත්තයෙක් නෝනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ හැමතිස්සම අර ෆික්ස් හැංගීමත් එක්ක. කල්පනා කරලා බලන්න දැන් මේ බණින්නේ කාටද කියලා. දැන් එතකොට ඔබට පෙනේ දෙයියනේ මෙතන බණින්නේ ඉතින් බණින්නේ කාටවත් නෙමෙයි. මේ දොස් නගන්නේ හිතකට කියලා ඔබට තේරේ. ආන් ඒත් එක්කම පිටින් ඔය හිත නිවිල යනවා ටක් ගාලා. ඒ කියන්නේ ඔය හිත අර තියෙන අර දැඩි ගති වලින් ටක් ගාලා මිදිල යනවා. එතකොට බින්දුතුනි හිතට ලොකු අනුකම්පාවක් හට ගන්නවා. මොකක් සම්බන්ධයෙන්? අර හිත ගැන. අර විකෘතියට පස්සෙත් හිත ගැන. එතකොට බින්දුතුනි මේ ලෝකේ ඇත්තට පේනවා. අන්න ඒකට තමයි ඇත්ත ඇති සැටියෙන් දැකීම කියලා කියන්නේ. ඇත්ත ඇති විදිහටම පේනවා. ඒ කියන්නේ මේ හිතවල වරදක් හටගන්නේ නැහැ කියන එකද ඔය කියන්නේ? නෑ නෑ. හිතවලට වැරදි එනවා, දොස් තියෙනවා හිතවල. ඒව නෑ කියන්න එපා. දැන් ඒක අර සමාහලට වරද්දක් ගන්නවා. දැන් ಗುಣ දකින්න එහෙම අපි කියනවා. දැන් ಗುಣ දකින්න කියලා කිව්වට පස්සේ ඒක පොඩ්ඩක් පිටපොට පටල ගන්නවා. ඒ කියන්නේ වරදක් වෙනවා හොඳටම. දැන් මේ වරද පේන්නේ නැහැ, දැන් පේන්නේ මොකක්ද? දැන් ගුණයක් පේනවා. ඒකයි අර හරියට ගන්න ඕන කියන හැම දෙයක්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් තමන්ගේ පොඩි දරුවා ඉන්නවා. ඒක දැන් කටුසේක වලගෙන ඉන්න බෙල්ල තලතල ඉන්න එකගේ. දැන් දකින්න ගුණේ මොන වුණත් ඉතින් කටුසෙක්කනේ බෙල්ල තලන්නේ. මිනිහෙක්ගේ බෙල්ල තලන නෙවෙයි. හොඳ පුතා. දිගටම කරයි. එහෙම ගන්න අරකයි. ඉතින් ඒ කරන වැඩේ වැරදි. හැබැයි පුද්ගලයෙක් කරන වැඩේ වැරදි කියලා ගත්තාම තමයි ප්‍රශ්නේ. ඉතින් ඒකට බින්දුනේ ඔබ නිකන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. භාවිතා බහුලී කතා කරන්න ඕනේ. මේ ලබා ගන්න දහම ලෝක ධර්මතා උදාහරණ වලට අරගෙන ඒවට යොද යොදා ඒවට යොද යොදා ඒවට ඇප්ලයි කර කර ඇප්ලයි කර කර නිරන්තරයෙන්ම බින්දුනේ මේ හිතේ ඔය කියන විදිහට ලෝකේ දකින්න අවබෝධය දිනු කර ගන්න ඕනේ. ඒකට තමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ හරි විදිහට ලෝකේ හඳුන ගැනීම කියන එක සිද්ධ වෙන්න මේ හිත පුහුණු කරවන්න ඕනේ. ඒක තමයි භාවිතා බහුලී කතාව කියලා කියන්නේ. ඒක කරන්න 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 බිඳුරි කාලයක් යනකොට මෙන්න මේ જાතියව පේනකොට මේකත් එක්ක මේකට එන ෆික්ස් හැංගීම එන්නේ නැතු වෙනවා. තාත්තා පුතා ආච්චි සීයා කියලා අර ෆික්ස් හැංගීම නැති වෙලා ගිහිල්ලා තාත්තා කියන සංඥාව විතරක් එනවා. ඒ එන සංඥාව බොල් සංඥාව. බොල් සංඥාව කියන්නේ අපි දාගත්ත වචනේ. බොල් සංඥාවක් එනවා. බොල් සංඥාවක් කියන්නේ මේක හඳුනා ගැනීම උදෙසා විතරක් එන හඳුනා ගැනීම. ඒ කියන්නේ මේ අරමුණ විජානනය කරගන්න. ඒ කියන්නේ මේ අපි කතා කරේ මේ අරමුණක් විජානනය කර ගැනීම කියලා කියන්නේ හිතටනේ. ඒ අරමුණක් විජානනය කර ගැනීම කියන ලක්ෂණයට නැත්නම් අරමුණක් විජානනය කර කියන ධර්මතාවයේ ඇතුලේ සංඥාව කියලා එකක් තියෙනවා. සංඥාව නැති හිතක් පහළ වෙන්නේ නැහැ. දැන් අපි තුමේ මෙතන මේ දැන් මේ මේ කෑල්ල මැකුවා කියන්නකෝ. දැන් මේ ත්‍රිකෝණයක්ද? මේ කෑල්ල මැකුවා කියන්නේ ත්‍රිකෝණයක් නෙමෙයි. සංඥාව ඉන්ක්ලූඩ් නැත්නම් ඒකට හිතක් කියන්නේ නැහැ. රූපයි වේදනයි සංඥා සංකාරයි විඥානයි කියන අන්නේ සියල්ලගේ උදාවීමක් යම් තැනක උනානේකට හිත කියලා කියන්නේ. එතකොට අන්නේක සංඥාව කියලා එකක් තියෙනවනේ. අන්නේ එතෙන්ට ඒ සංඥාව විකෘති නැතුවයි දැන් එන්නේ. ඒ කියන්නේ මේ බාහිර තියෙන අරමුණක් විචාරණය කරගන්න. ඒ විචාරණය කරගද්දී තාත්තා කියලා හඳුන ගන්නවා. නමුත් වින්තුනේ ඒ තාත්තා කියලා හඳුන ගැනීම නිවැරදිම හඳුනා ගැනීමයි. ඒකෙන් කියන්නේ නෑ තාත්තා කියලා හඳුනා ගැනීමක් නැති වෙනවා කියලා මග වැඩුවට පස්සේ ඒව හරියට තේරුම් ගන්න. දැන් තථාගතයන් වහන්සේ කිව්වොත් ආන් විශාඛා එනවා කියලා කියනවා. නැත්නම් උන්වහන්සේ කියන්නේ නෑ මේ අන්න රූප වේදනා සංඥා සංකාර විඥානක තලියක් එනවා කියලා මේ පැත්ත. එහෙම කියන්නේ නෑ. අන්න විශාඛා එනවා. ආනන්ද හාමුදුරන්ට අර දාන ටික දෙන්න. එහෙම කතා කරනවා. හැබැයි පින්තුනේ සංඥාව බොල්. ඒ සංඥාවේ අර සත්ව කතාව නෑ. සත්ව කතාව නැති සංඥාවක් ඔබගේ ඔය හිතේ පහළ වෙනවා කියන තැනටපත් වෙන්න නම් දිගින් දිගටම පිඟුතුනේ මේ තියෙන්නේ මොකද්ද කියන එක පුළුවන් තරම් විග්‍රහ කරගන්න ඕනේ. ඒකට ඕනම උදාහරණයක් ගන්න. ඕනේ නම් සෝහනකට ගිහිල්ලා මලමිනියක් අරගෙන ඒක දිහා බලාගෙන තේරුම් ගන්න මේ තියෙන්නේ මෙන්න මෙහෙම එක. මෙතන මේ මේවැයන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම කියලා තේරුම් අරගෙන මොකද්ද උන්වහන්සේ වඩන්නේ? අනිච්ච සංඥා වඩනවා, දුක්ඛ සංඥා වඩනවා, අනත් සංඥා වඩනවා. එක්සැම්පල් එකක් ගන්න මොකක් හරි. දැන් අද කාලේකට උඩ සෝනකට යන්න ඕනේ අවශ්‍ය නැහැ. ඕන නම් ඉතින් යන්න. ගිහිල්ලා ඉතින් මොන ප්‍රශ්නයක් නැහැ යන්න එපා කියන්නේ යන්න ඕන. නැත්තම් ඉතින් ඉන්ටර්නෙට් එකක ගිහිල්ලා Google එකේ සර්ච් කරන මලමිනියා. ඒක රාමලමිනියා. කිසි ප්‍රශ්නයක් නැහැ. ගඳක් තෝන් නම් පොඩ්ඩක් ඔය මොකක් හරි. මොකක් හරි මැරිච්ච මීයක් හරි ළඟපාතකින් තියාගන්න. එතකොට සීතල සුළඟකුත් ඕන මොකද කරන් දෙන්නේ? ෆෑන් එකක් දාගන්න. හරි. නිකන් අර එහෙම ඉන්නකොට නියත් එත ගැතිර වගේ දැනුනේ වතුරේක කකුල් දෙක ඔබාගෙන ඉන්නේ. සෝන්න ඉන්නවා කියලා ඉතින්. ස්ක්‍රීන් එක දිහා බලගෙන. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න මිනිහක් ඕනේ නැහැ පින්තුතු. ඒකයි නැත්තම් මේ හරි අමුතු වෙන්නේ. ඉතින් ඔබ එහෙම කරන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ඒකයි. ඕනම උදාහරණයක් ගන්න. ඉන්ටර්නෙට් එකෙන් ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක දිහා බලගන්න. ඒකද ඉන්ටර්නෙට් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරනවද? එහෙම නැහැ. ඉදගෝ ඉන්නේ ඉන්න ගම ෆෑන් එක දිහා බලගෙන. මිනිසු ගියයිද පිස්සු වැදිලා කියලා? කමන්නේ. මිනිසු පිස්සු වැදෙනවා දෙවිවරු සාදුකාර දෙනවානේ. දෙවිවරු කියන්නේ නේ මිනිසු ගියා මේ මනුස්සයා පිස්සුද කියලා. ඔල් මොරොන් දන්නද කියලා. බල මේක දිහා බලන් ඉන්නේ මේ. කමන්නේ. ඔබ ඒක දිහා බලන් ඉඳලා මේ ලෝකය තේරුම් ගන්න. ඒකට කියන්නේ නැහැ කෙනෙක් කියයි ඉතින් ඔයා මේ භාවනා කරනවා නම් ඔයා කැලේ යන්න එපා. ඔයා භාවනා කරනවා කෝ මලමිනිය කෝ ඇටසැකිල්ල. අට්ටික සංඥාව වල ඇටසැකිල්ල එපා. අට්ටික සංඥා මොකද්ද කියලා අපි වෙන දවසක කතා කරමු. එහෙම ගන්න නෑ මෙන් එතන. gedare මේ දඩමීම කරගන්නේ මේපා තරුණයෝ ඇට්ටි ඈ. ඒකනේ හාමුදුරේ මම හිතුවා ඒ ගැන සෑහෙන හිතුවා. ඔබ හස කියන එක හරියටම හරි. මේක gedare ඉඳලා කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒ එහෙමවත් නෑ. ඈ එහෙමවත් නෑ පුළුවන් මහත්තුරු ටික එන්න කරුණාවේ. එහෙම කරන්න එපා. මං කියන්නේ ඕන විදිහට කරන්න පුළුවන්. දැන් ඔබට එතකොට දැන් ඒ කියන්නේ ඔබ එතකොට බය වෙන්න ඕනේ හැමතැනදීම. දැන් නැත්තම් ඔබට බය හිතෙන්නේ මිනිස්සෙක් දැක්කට පස්සේ එයා මිනිස්සෙක් කියලා හිතනවා එච්චරයි. එතකොට මේක දැක්කම හිත බෝඩ් එකක් කියලා හිතන එක. හරිද? ඒකත් වැරදි. මේක දැක්කට පස්සේ බෝඩ් එකක් කියන සංඥාවවට කමන්නේ. පොඩ්ඩක් හිතට තත්තු කරලා අහලා බලන්න. ඇත්තටම බෝඩ් එක කියලා ෆික්ස් හැඟීමක් එනවද කියලා. දැන් ඒක එහෙම එකක් එන්නේ නැහැ කියලා කිව්වහම එන්නේ නැතු වෙන්නවද? එහෙම නම් වෙන්නේ නැහැ පිටුතුන. දැන් මේක දැනගත්තට පස්සේ එන්නේ නැතු වෙන්නවද? එහෙම වෙන්නේත් නැහැ. මේ කතා කරන ඒවා පිටුතුන පෑ 24 වහන් හිටිය කියලාවත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔය හිතට අපි අර දවසක් කතා කරා වගේ පිටුතුනි ඔය හිතට ප්‍රත්‍යක්ෂවම මොනව කරන්න ඕනද? ඔප්පු කරන්න ඕනේ. මොකද අපි දැන් කතා කරා. බාරේ ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කිරීම තමයි වැදගත්ම කාරණාව. ඔප්පු කරන්න නම් අනිවාර්යෙන් උදාහරණයක් ඕනමයි. ඔප්පු කිරීමෙන්ම තමයි ඔය හිත 100%ක් පිළිගන්නේ. මොකද විරුද්ධ දේ පිළි අරන් තියෙන්නෙත් මොකක් කරපු නිසාද? ඔප්පු කරපු නිසා. ඔප්පු කරපු නිසා තමයි පිළි අරන් තියෙන්නේ ඕනම දෙයක්. එහෙනම් හරි දේ ඔප්පු කරන්නම ඕනි පිංගුතුනි. නිකන් ඔහේ මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් බලන්න කොච්චර ලේසිද කියලා ඔබට කාමයෙන් වෙන් වෙන්නේ. මිනිසුත් එක්ක තියෙන ගැටීම් වලින් වෙන් වෙන්න බලන්න කොච්චර පහසුද කියලා හරියට අපි කරගන්නවා නම් මේක. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඕක. දරුවාගෙන් වෙන් වෙන්නේ කෙසේද? දරුවාගේ තියෙන සෙනෙහස නැති කරාට පස්සේ කෙනෙක් මෙහෙමත් ප්‍රශ්න අහනවා. ස්වාමීනි දැන් දරුවාට තියෙන ආදරය සෙනෙහස නැති කරගත්තට පස්සේ දරුවව රකින්න හිතෙන්නේ නැහනේ. එහෙම ප්‍රශ්න එනවා. මහත්තයර තියෙන ආදරයේ සෙනෙහසෙන් හිත අයින් කරගත්ත පස්සේ, ඒ කියන්නේ මේ තණ්හාවෙන් හිත මුදවගත්තට පස්සේ මහත්තයර සලකන්න හිතෙන්නේ නැහනේ. ඔය එන ප්‍රශ්න. අම්මා තාත්තර තියෙන තණ්හාව අයින් කරාට පස්සේ අම්මා තාත්තා සලකන්න හිතෙන්නේ නැහනේ. මැරෙන්න ඉඩ දෙන්න හිතනවානේ. සමහර එහෙමත් ඇහිලා කියනවා. පුතා දුවගෙන් දුවගෙන ඇහිලා ආවා. ඇහිලා ඉස්සරහා වැටුණා, මගේ ඉස්සරහා වැටුණා. කකුල තුවාල වුණා. මම කල්පනා කරා මගේ හිත පෙලෙන්නේ නැහැ කියලා. මම නැගිටවන්න ගියේ නැහැ. ඒකයි වැඩේ. එහෙම හිතනවා ඊට පස්සේ. ඒ පිංගුතුනි මේ කියන එක පොඩ්ඩක් වෙනස් වෙලා හිතිලා තියෙනවා. ඒ නැවත නිවැරදි කරගන්න පුළුවන්. ඒ පොඩ්ඩක් වෙනස් වෙලා හිතිලා. එතකොට වෙන්නේ පිංගුතුනි මේ, ඒ කියන්නේ භාවනා යෝගියා කියන එක කියන එක්කෙනා සමා වෙන්න. මේ යෝගාවචරයා මිනිස්සුන්ගෙන් අයින් වෙලා වෙන් වෙන්න හදන හැමතිස්සෙම. ඒ කියන්නේ මේ ශුන්‍ය තැනකට යන්න හදනවා. එයාට පන්සලට ඇහිලා ඉන්නත් බෑ. ඒ කියන්නේ ගෙදර මිනිසුත් එක්ක නිවන කරගන්න බැරි, ඒ කියන්නේ ගෙදර මිනිසුන් නිවන කරගන්න බෑ කියලා කියන්නේ මේ ගෙදර මිනිස්සුන්ට මගෙත් එක්ක ඉන්න තේරෙන්නේ නැහැ. මම හරියට ගැටෙනවා ඒගොල්ලොත් එක්ක. එහෙම කියලා පන්සලට එනවා සමහර අය. ඔබ ඉතින් ඉඳී හිට පන්සලේ. එයා ඉන්නේ නැහැ පිංගුතුනි. ගෙදර මිනිස්සුන්ව දහම අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පිංගුතුනි. ගෙදර මිනිස්සුන්ව තවත් හොඳින් රැක බලා ගන්නවා. දහම වැටෙන්න වැටෙන්න තමන්ගේ දරුවන්ව තවත් හොඳින් රකින්නවා. දහම වැටෙන්න වැටෙන්න තමන්ගේ දෙමාපියන්ට තවත් හොඳින් සලකනවා. දහම වැටෙන්න වැටෙන්න ගමේ පන්සලේ ස්වාමින් වහන්සේට, අහල පහල මිනිස්සුන්ට තවත් හොඳින් සලකනවා. මිසක් දහම වැටෙන්න වැටෙන්න ගමේ මිනිස්සු හැම කෙනාම අතහැර දැල්ල ගියක් අස්තර වෙලා ඉන්නවා කියන එක නෙමෙයි වෙන්නේ. නේද? ඔය වෙලා තියෙන වැරදි වැඩක් ඔය කරන්නේ. අපි කිව්වේ ඒක නෙමෙයි. පුද්ගලයොත් එක්ක බන්ධන තියෙනවා නම් පුද්ගලයා කියන්නේ මොකද්ද කියලා කරුණාවෙන් තේරුම් ගන්න. එතකොට තේරෙයි පුද්ගලයා කියලා එකක් මෙතන නැහැ කියලා. මෙතන තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දුවන හිත් සමූහයක්. ඒ අවිද්‍යා තෘෂ්ණා නිසා දුවන හිත් සමූහය නිසා අනේ මේ හිත් කොච්චර පීඩාවටපත් වෙනවද? මං කොහොමද මේ හිත් වලට උදව් කරන්නේ? කොහොමද මේ හිතකට පිහිට වෙන්නේ? අන්න පිංගුතුනි තව තවත් සමීප වෙනවා ඔය කියන පුද්ගලයාට නෙමෙයි, අර කියන විපාකෙට. විපාකෙට තව තවත් සමීප වෙනවා. මෙත්තාවටපත් වෙනවා. මෙත්තාවෙන් කරුණාවටපත් වෙනවා. මෘදු බවටපත් වෙනවා. මෘදු බවටපත් වෙන්න බෑ පිංගුතුනි කිසිම වෙලාවකදී අවිද්‍යාවෙන් වැඩ කළා. මොකද මට අහවලා බණිනවා කියලා හිතනකොට කිසිම වෙලාවක මෘදු බවටපත් වෙන්න බෑ. මෘදු බවටපත් වෙනවා කියලා කියන්නේ පිංගුතුනි එන විපාක තේරුම් අරගෙන ඒ විපාක වලට ඉඩ දීලා පොඩ්ඩක් පැත්තකටලා ඉනවා. ඒ කියන්නේ ඇඩ්ජස්ට් වෙනවා. වතුර වගේ වෙනවා කියන මෘදු වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා සහිත හිතකින් නගන ගෝරනාඩුවක් මේ කියලා හිතෙනවා. අන්න එතකොට පුළුවන් පිංගුතුනි ඔය ගෝරනාඩුව නගන්න ඉඩ දෙනවා. මෙහෙන් වචන මාත්‍රයක් කියන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් පිංගුතුනි හරි විදිහට තේරුම් ගන්නවන විතර නැත්තම් මෘදු වෙන්න බෑ මාත්‍රයක්. මොකද එහෙත් ෆික්ස් මෙහෙත් ෆික්ස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ෆික්ස් දේවල් දෙකක් තියෙනවනේ, දැන් ගැටෙනවා. දෙකම ෆික්ස් නැතුනොත් එහෙම ගැටෙන්න බෑ පිංගුතුනි. ඔය දෙක එහා මෙහා යනවා. විනිවිද යනවා. විනිවිද යනවා කියලා කියන උපේක්ෂාව. ඊට මෙහාදී මෘදු කරගන්න පුළුවන්. විනිවිද යනවා කියලා කියන්නේ මුකුත්ම නැහැ කෙලින්ම. නේද? දැන් හිතන්නකෝ ගලකින් තවත් ගලකට ගහද්දී එතනින් නැගෙන ශක්තිය වැඩිද අඩුද? ඈ ගොඩාක් වැඩි. ගලකින් ගහනවා ජෙලි එකකට. ජෙලි දන්නවනේ? ජෙලි එකකට ගලකින් ගහනවා. එතකොට නැගෙන ශක්තිය මොකද තත්තේ? එතකොට අඩුයි. ගලකින් ගහනවා හුළඟට. දැන් මොකද දෙන්නේ? ශක්තිය නැගෙනවා. බොහෝම සියුම් එක. බොහෝම සියුම් එක. හුළඟත් නැහැ. දැන් ගලකින් ගහනවා. මොකටද වදින්නේ? මොකටද වදින්නේ? අන්නේ ඒක තමයි. ගලක් වගේ තීච්ච හිත ටික ටික මොකද වෙන්නේ? ජෙලි බවටපත් වෙනවා. ජෙලි බවටපත් වෙච්ච හිත ටික ටික හුළඟ වගේ තත්ත්වයටපත් වෙනවා. හුළඟ වගේ වෙන්න වෙන්න පිංගුතුනි මෘදු බව වැඩි. ඉගෙන ඕනම විපාකෙට ඉඩ දෙන්න පුළුවන් හැකියාව වැඩි. මෙහෙ ඝන වෙන්න මොකද වෙන්නේ? එන විපාක වදිනවා මේකේ. මෘදු වෙන්න ගිහින් එන්න පිංගුතුනි මේකේ වදින gati අඩු වෙනවා. එක දවසක් එනවා 0. දැන් මොකද වෙන්නේ? කිසිම විපාකයක් වදින්නේ නැහැ. මේක ත්‍රූ යනවා. ඒ කියන්නේ එහා මෙහා යනවා. ඒ කියන්නේ තනිකරම විපාකෙට ඉඩ දීලා තියෙන්නේ. ඔන්නකොට විපාකෙට ඉඩ දෙනවා කියලා කියන්නේ. ඒ තත්ත්වෙටපත් වෙනවා. මතකද ගුරු ස්වාමීන් වහන්සේ ඉස්සර ඔබට මතක් කළා තියෙන දේ හොඳම දේ කියලා. මේ තියෙන දේ හොඳම දේ කියලා. එතකින් ඒ කර්මස්ථානෙම නෙමෙයිද මේ තාමත් කරන්නේ? තියෙන දේ හොඳම දේ කියලා කියන්නේ ඒකට තමයි. ඒ කියන්නේ තියෙන දේ ඉඩ දුන්නා. මෙහෙමකුත් නැහැ. ඔන්න ඔතෙන්ට පත් වෙන්න පුළුවන්. නමුත් වෙනකොටනි ෆික්ස් මිනිස්සයව හැංගෙනවා නම් දැන් මේකෙන් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ පිංගතුනි. ඒකයි කියන්නේ මේ ෆික්ස් හැංගීම කියලා කියන්නේ බොහොම භයානක එකක් කියලා. හැබැයි මේ හිත ওই ෆික්ස් හැංගීමට හරිම කැමති. ওই වෙන් වෙච්ච හැංගීමට හරිම කැමති ওই හිත. ඒකට හේතුව අවිද්‍යාව නිසා. මොකද ওই ෆික්ස් හැංගීම ආස්වාදයි. මේකයි වැඩි. ෆික්ස් හැංගීම කියලා කියන්නේ සත්වයා කියන එක. සෝ කියලා අත්කරගත්ත හැංගීම. ෆික්ස් හැංගීම. නැත්තම් වෙන් වෙච්ච හැංගීම. මේ ලෝකෙට අදාළ නැති ලෝකෙට අදාළ නැති ලෝකෙන් වෙන් වෙච්ච හැංගීම. වෙනමම හැංගීමක් ඔය. ඕන් ඕකට හිත හරි කැමති. ඒකයි වැඩේ. ඇයි? ඒක ගැන දන්නේ නැති නිසා. ඒ කියන්නේ ෆික්ස් හැංගීම ගැන තියෙන අවිද්‍යාව නිසා තණ්හාව හරිනේ. නේ? වෙන්වීම කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැති නිසා, දන්නේ නැති ගමන හොත් ඒක පිළිබඳ අවිද්‍යාව නිසා තණ්හයි. ෆික්ස් හැංගීම කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා, නොහොත් අවිද්‍යාව නිසා තණ්හයි. නේද? සත්ව හැංගීම ගැන දන්නේ නැති නිසා ඒකට තණ්හයි. ඔය අවිද්‍යාව නිසාම තමයි හැමදෙස්ම තණ්හාව පීඩන්නේ. ඒ නිසා දුක එනවා. ඒකයි අවිද්‍යාව නසන්න කටයුතු කරන්නේ මේ අපි. ෆික්ස් හැංගීම කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න යන්නේ. අන්න එතකොට අවිද්‍යාව නැසෙනවා. එතකොට පින්වතුනි මේ හිතට ඉගෙන පුදුම ලේසි ජීවත් වෙන්න. අපි ඊයේ තව මුංජි කාරණා මේ ළඟදී කතා කරා. මිනිස්සු හරි කැමති. දැන් ඔය මෙහෙම හිතන්නකෝ. දැන් ඇයි සත්තුවත් ඉන්න සත්තුන් තියෙන කූඩුවක දාලා ඉබ්බෙද්දා? ඇයි සත්තුම කූඩුවක දාලා ඉන්නේ? දැන් සිංහයා කොහෙද ඉන්නේ? ඈ? කූඩුවේ දාලා ඉබ්බෙද්දාල් නේද ඉන්නේ? ඇයි ඒ? ඈ? කූඩුවෙන් ඇරලා තිබ්බොත් මොකද වෙන්නේ? කියන්න බලන්න. හැමතරම සැරිසරනව නේද? ඈ? ඉතින් සැරිසරනව මොකද කරන්නේ යා? ඈ? හවු වෙනකම මොකද කරන්නේ? කනවා. ඇඟට පනිනවා. කනවා. ගොරෝනවනේ. එක එක ප්‍රශ්න. ඒ කියන්නේ ඒකට සමාජෙ ඉන්න බෑ. සමාජ ජීවත් වෙන තේරෙන්නේ නැහනේ. ඒකනේ කියන්නේ. සමාජෙ ඉන්න තේරෙන්නේ නැහනේ මිනිස්සුත් එක්ක. මොකෙක් හරි දැක්කම මොකද වෙන්නේ? පස්සෙන් එළෝගෙන ගිහිල්ලා ඒකව බිම දාගෙන කනවා. නැත්තම් කවරේ දැක්කම මොකද කරන්නේ? ගොරෝනවා. මම තමයි කිං. අයියා. අයියා මොකද පාරේ ඉන්නේ? නේ කවුරු හරි දැන් සිංහේ පාරේ ඇවිදන් එනකොට ඉස්සරහ හිටියොත් එම හාවේ මොකද කරන්නේ? නැ? මොකද නිකන්? අයියා මොකද පාර? නේ? ඇත්තම කිව්වොත් ඒකට සමාජෙ ඉන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? තේරුම් ගන්නවා මේක මුළු සමාජෙ ඉන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මේ. මැරිච්ච මාංශයක් කන්න පුළුවන් තරම් මානසිකත්වයක් තියෙන එකේ නෙමෙයි මරාගෙන කන්න හිතෙන එක කණිත් එක. ඒ නිසා මොකද කරන්නේ? මේක සමාජය තියන්න ගැලපෙන එකෙන් නෙමෙයි මෙහෙවර කියලා මොකද කරන්නේ? අල්ලන් ඇහැලා කූඩුවකට දාලා ලොක් කරලා තියෙන ඔකට එලා හිටපේ කියලා. හැබැයි ඒ જાතිය උන් එක කාගන්නේ නැහැ. ලස්සන කතාවක් කියලා දෙන සත්තුවත්. සිංහ කූඩු ඉන්නේ මුක්කුද අනිතේ? නෑ සිංහයෝ. ඒ වගේම අසික්කිත ගති තියෙන උන් ඔක්කොම ටීකට දාලා ඉන්නේ. එවුන් හොඳට ඉන්න ඇතුළට එලා. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම සිංහ දේනුවක් එම වුණාට පස්සේ ඒ જાතිම ගෑණී කවුනොත් එම සමාජ ජීවත් වෙන්න බැරි මොකද කරන්නේ? එවුන් දෙන්නත් එක්ක ඇතුළට එන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒ සිංහ ස්ත්‍රියවත් සමාජයේ දැම්මොත් මොකද කරන්නේ? ගිය තැන කා ගන්නවා. කොටිම කිව්වොත් එම හත් පොලේම මොකද කරන්නේ? හත් පොලේ නාගෙන තමයි එන්නේ. ගිය තැන විනාසයි. පලාතම ගඳ ගස්සල තමයි එන්නේ. ඒ නිසා ওই කූඩුවට එලා හිටපියේ. ඒ જાතියුන් ඔක්කොම ටීකට දාලා ලොක් කරලා තියෙනවා. මම මොකක් ගැස්ද මේ කියන්නේ යන්නේ? ආඳුර එනකොට එච්චර හොඳමදි? නේ? දැන් අනිත්යේ උන්ට කොළ කඩාපානේ උන්ටි කොහෙද ඉන්නේ? අතු කඩාපානේ උඩට වෙලා යකාබුකුගක. ඒකල කොහෙද ඉන්නේ? ඈ? ඒ ඔක්කොම ගහක් හිම ඇතුළට දාලා කූඩුවේ ගහකුත් දාලා තින්නේ. නේද? අර උඩ එල්ලෙන්න දැන් බිම ඉන්න කැමති නෑ නේ උන්. හැමදෙස්සම මොකරෙල්ල උඩටම වෙලා තමයි ඉන්න කැමති. අනිත් උන්ට සද්දයක් එමු දාගෙන. අර පාරේ මිනිස්සු වෙනකොට මොකද කරන්නේ? දැකලා තියෙන යන්න පොඩ්ඩක් බලන්න. අපි ඊළඟ දවසේ වීඩියෝ එකක් බලමු ඈ. පොඩ්ඩක් යන්න බලන්න. දැක්කද අර එල්ලලා තියෙන ටයර් එහෙම කොහෙ එල්ලලා තින්නේ? බිම දාලා හරියන්නේ නැහැ. ඒකට බිම ටයර් එකක් තිබ්බොත් මොකද කරන්නේ? ඒක අරන් ගිහිල්ලා උඩ එල්ල ගන්නවා. උඩම තමයි ඉන්න ඕනේ. මුදුනේම තමයි ඉන්න ඕනේ. නේද? ඒ නිසා ටයර් එක එහෙම එල්ලලා තියෙන කොහෙද? මුදුනේ. මුදුනේ එල්ලපු ටයර් එක එල්ලිලා මොකද කරන්නේ? මං උඩ ඉන්නේ ඈ. මේ බිමින් යන මිනිස්සුන්ට කතා කරනවා. හදිසිය බැලුවා ෆොටෝ එකක් එහෙම ගැවිලා තමයි මොකද කරන්නේ? පොඩ්ඩක් අර අත්තක් එහෙම හොල්ලලා අපි ඉන්න අපිත් ඉන්නවා ඈ. ඒ ඉන්න තැන ගැන හරියට පෙන්නනවා. ඒ නිසා ඉන්න තැන ගැන පෙන්නද ඉන්න තැන ගැන පෙන්න අනිත් එවුන්ව පහත් කරන එවුන් ඔක්කොම ටික දාලා එක තැනකට දාලා ලොක්කලින් උඹලාලා ඔක්කොම එකම જાතිය ඔකටලා හිටහල්ලා. එළියට දාන්න බෑ බෙමුතු දැම්මොත් මොකද කරන්නේ? හත් පොලේම නාගෙන තමයි එන්නේ. ඒ කියන්නේ එක එක තැන්වල ගිහිල්ලා තමන් මුදුනා කියලා පෙන්වන්න ගිහිල්ලා පච වෙලා බැනුන් අහලා ගුටි කාලා දත් කඩාගෙන ගෙදර එන්නේ. එක්කෝ පව් පුරවගෙන ගෙදර එන්නේ. ඒ නිසා බලල්ලා එහෙම සමාජය තියන්න පුළුවන් જાතියක් නෙමෙයි. ඒ නිසා ඒ නැට්ට තිනෙන් ඔක්කොම ටික අල්ලලා මොකද කරන්නේ? කූඩුවකට දාලා ලොක් කරලා තිනේ ඕකටලා හිටහල් ඔක්කොමත්. එවුන් එවුන් කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. නමුත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම කැමති උඩ ඉන්නේ. ඒ නිසා එක වඳුරෙක්ව බිම ඉන්නේ ඔක්කොම ඉන්නේ කොහෙද? යම්බා ඔක්කොම ඉන්නේ මුදුනේ. මුදුනට වෙලා ඉන්න කැමති අය තමයි ඔය ඉන්නේ. මුදුන් කරගත්ත ඉන්නකම් සමාජ ජීවත් වෙන්න බෑ. මිනිස්සුත් ඉන්න ඔය වගේ. මිනිස්සු වින්දුතුරි කියනවා මේ අපි වැඩි කවුරුත් ඇසුරු කරන්නේ නැහනේ. අපි එහෙම එහෙම සමාජෙට යන්නේ නැහැ. කොහෙ ඉන්නේ? ගෙදරම ඉන්නේ. කවද ඇසුරු කරන්නේ? මං ඉති නෝනා විතර ඇසුරු කරන්නේ. පුතා ඌත් එක්කත් වැඩි සම්බන්ධයක් නැහැ. ඒ කාමරෙම තමයි ඉන්නේ. සත්තුවත් ඉන්න සත්තුම පිඟුතුනේ මිනිස්සු අල්ලලා අර කූඩුවට දාලා ලොක් කරලා ඉන්නේ. මිනිස්සු මොකද දන්නවද කරන්නේ? මනුස්සයා දන්නවා මිනිහට කියලා සමාජේ ඉන්න බෑ. කාත් එක්ක කතා කරන්න බෑ. කොටිම ගොත් හත් පොළේම නාගෙන ඉන්නේ. ගිය තැන කතා කරන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ බැනුම් අහලා මිනිස්සුන්ගේ හිත රිදිලා බැඩේ නා ගන්නවා. ඒ නිසා මිනිහම කල්පනා කරනවා එයාට තේරෙන්නේ එයාගේ ප්‍රශ්නයක් කියලා. එයාට තේරෙනවද දන්නවද? මේ මිනිස්සු මුන් මේ මොකක් කාලකන්නේ? මුන්ට මිනිහෙක්ට කතා කරන්නවත් තේරෙන්නේ නැහනේ. මුන්ට ඉන්න තේරෙන්නේ නැහැ කාත් එක්කව. මේ මිනිස්සු මහා ජරා જાතියක්. මුන් හරියන්නේ නැහැ. ඒක වින්තුනේ කරන්නේ මොකක්ද දන්නවද? එයාම කූඩුවක් හදාගෙන එයාම ඒක ඇතුළට ගිහිල්ලා එයාම යතුරක් දාගෙන එයාම ඇතුළටලා ඉන්නවා. උස තාප්පයක් එහෙම වටේ ගහලා එයා ගෙදර ඉනිසුත් එක්කවත් ඉන්න බෑ. ඒ කියන්නේ මේ සමාජ ජීවත් වෙන්න බෑ බින්දුනි කොටි මේ මිනිස්සයට. ඒ නිසා එයා හැමතිස්සෙම අයිසොලේට් වෙන්න බලනවා. එයා ඇසුරු කරන එක જાතිය. කවුද? එයාගේ જાතිය අය අපේ පැලැන්තේ වුන් ටික. ඒ කියන්නේ මුදුනටම වෙලා ඉන්න කට්ටිය මොකද කරන්නේ? මුදුනටම වෙලා ඉන්න කැමති පැලැන්තිය කට්ටිය එකතු කරගන්නවා. ඒගොල්ලෝ යන්න කැමති නෑ දුප්පත් මිනිස්සෙක් ගාවට. මොකද එතෙන්ට ගියාට පස්සේ එයාට බිමට බහින්න වෙනවා. ඒ නිසා එයාකට කැමති නෑ. ඒ නිසා එයා පුළුවන් තරම් එයාගේ පැලැන්තිය කට්ටිය එකට එකතු කරගෙන ඒගොල්ලෝ වෙනමම ගෲප් එකක් හදාගන්නවා. WhatsApp ගෲප් එකක්. මං ඔබට නෙමෙයි කියන්නේ. ඔබනේ එහෙම නෑ. ඒ අය පින්තුරි ඒගොල්ලෝ පිළිගන්නේ නෑ මේ සමාජ ජීවත් වෙන්න බෑ කියලා. ඒගොල්ලෝ කියන්නේ අපි එහෙම නෙමෙයි. අපි වෙනම තනියෙන් ඉන්නේ නෑ පින්තුරි. අඩුම ගානේ නෝනත් එක්කවත් ඉන්න බෑ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ නිසා තනියෙන් ඉන්නවා. තනියෙන්ම ජීවත් වෙනවා. තනියෙම ගේ නැමැති කූඩුවක් හදාගෙන නේ ඒක වටේ තාප්පයක් හදන හොඳ රැකවල් දාගන්නවා. මොකද හදිස්සියේ හරි සමාජ කවුරු හරි ආවොත් එහෙම ජීවත් වෙන්න හරි අමාරුයි. හරිම පීඩාවෙන් ඉන්නේ. මිනිසුත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒකට හේතුව පින්තුනේ අර ෆික්ස් කියන හැඟීම දැඩි ලෙස උපාදාන කරන් ඉන්නේ. තේරෙන්නේ නෑ පින්තුනේ මේ තියෙන හේතුඵල රටාව කියලා. ඒ මොනවත් තේරෙන්නේ නෑ. සමාජයෙන් වෙන් වෙලා කොන් වෙලා තනියම ජීවත් වෙන්න උත්සාහ කරනවා. මිනිසුත් එක්ක ඉන්න බෑ. පුදුම විදියට ගැටෙනවා, මරා ගන්නවා, ගිය තැන විනාශ කර ගන්නවා. එක්කෝ අම්මල තාත්තලා මොකද කරන්නේ? යන්න දෙන්නේ නැහැ. උඹ එළියටවත් බහින්න එපා කියලා කියනවා. ඇයි ඒ? ගිය තැන මරාගෙන, කපාගෙන, කොටාගෙන ගෙදර එන්නේ. සමහර අය ඉන්නවා බින්දුතුයි ගිය තැන බස්වල ගිහිල්ලා, යායන පාස්සේ ගිහිල්ලා, අරවා කරලා, මේව කරලා, මිනිස්සුන්ගේ බැනුම් අහලා එකෙන් ගිය තැන මොනවාම හරි එකක් කරගෙන ඉන්නේ. සමහරවුන් ඇවිල්ලා කියන්නේ මං ඉතින් ගිහිල්ලා ඉතින් නම්බර් 4-5ම අරගෙන ආවේ දන්නවනේ ඉතින් මං කියන්නේ. මොකද්ද ඔය කියන්නේ? මොකද්ද ඔය කියන්නේ? ඒක කියන්නේ හරි වැඩකාරයෙක් වගේ කියලා. නේද? ඒකනේ ඔය කියන්නේ. ඉතින් ඔය කට්ටිය පිංගුතුනේ හොඳ වේලාවට බණ ටිකක් අරගෙන දහමක් බණ දහමක් අහලා හොඳ වෙනස් වුණොත් හරි වෙනස් නොවුනොත් පිංගුතුනේ අනිවාර්යයෙන්ම සූ එකකට ගිහිල්ලා කූඩුවක් අස්සරලා ඉන්න වෙනවා ගැරන්ටි එක වගේ. එළියට දාන්නේ නැහැ. මොකද සමාජයට ගැලපෙන්නේ නැහැ. සමාජයට ගැලපෙන්නේ නැති නිසා තමයි අම්මා තාත්තා කියන්නේ උඹ එළියට ගියොත් එහෙම අපේ මූණේ දැලි ගාලා තමයි නවතින්නේ කියලා. ඔන්න ඕක කියනවා. අපිටත් මහා නවනිංගිරාවක් උඹ ඉන්න එක. එහෙම කියලා නැද්ද ඔබට? ඒ නිසා මොකද කරන්නේ අම්මා තාත්තා ගෙදරටලා හිටපී කියලා කියනවා. නමුත් වයසින් මුහුකුරා යනවත් එක මොකද වෙන්නේ? අම්මා තාත්තර කන්ට්‍රෝල් නැහැ. ඊළඟට මොකද කරන්නේ? සමාජයෙන් උදාහරණයක්. එක්ක රාගය නිසා පින්වතුනි විකෘති කරගෙන හිරේ යනවා. ඉතින් හිරේ යනවා කියලා තායි මොකද කරන්නේ? ජේල නැත්තම් පොලිසියෙන් නැත්තම් අධිකරණයෙන් තීන්දුව කරනවා මේ මිනිහා සමාජයේ ඉන්න සුදුසු එකෙක් නෙමෙයි. මොකද කරන්න ඕනේ නේද? කූඩුවකට දාලා ලොක් කරන්න ඕනේ කියලා මොකද කරන්නේ? මනුස්ස ශරීරයක් තියෙන සතාව ගිහිලා කූඩුවට දාලා ලොක් කරලා තියෙනවා. හරියට හරි කරන එක. අම්මා තාත්තා කූඩුවේ දාලා ලොක් කරන්න හැදුවා බැරි තැන සමාජයට ගියා වයසට ගිය නිසා. පස්සේ මොකද උනේ? රජයේ විසින් නීතිය විසින් කූඩුවට දාලා ලොක් කරා. එතනක් තියෙන කූඩු නේද? සූ එකෙත් තියෙන කූඩුම තමයි. ඒ කියන්නේ සමාජ ජීවත් වෙන සුදුසු මිනිස්සුන් නෙමෙයි. නමුත් පින්වතුනි මේ දහම හොඳට වටහා ගන්න මිනිස්සෙක් නම් වටහා ගන්න පින්වතුනි සමාජයේ හරිම කැමති මේ මිනිස්සයාට. සමාජයේ අතරට කිසි බයක් නැතුව යනවා. මොකද කාටවත් වදින හුලම් පොතකින්වත් හිංගියාවක් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ. ධර්ම අවබෝධය වෙන්න නේද? කිසිම කෙනෙකුට හිංසියක් හිංගියක් හිංසාවක් පීඩාවක් අවඩක් අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ ධර්ම අවබෝධය වෙන්න. ධර්ම අවබෝධය වෙන්න ඒ කෙනා තමයි සමාජෙ ඉන්න සුදුසුම කෙනා. ඒ නිසා තමයි හිරේ ඉන්න මිනිස්සෙක් මරුණාට පස්සේ කවුරුත් අඬන්නේ නැති වුණාට සමාජයට ගොඩාක් වැදගත්. සමාජෙ ඉන්න සුදුසුම එවැනි උතුමෙක් පිරුණම් පෑවට පස්සේ අපවත් වුණාට පස්සේ මුළු ලෝකයක්ම කම්පා වෙනවා. තිස්සෙක් ලෝක ධාතුම කම්පා වෙනවා පිටු බුදු කෙනෙක් පිරුණම් පෑවට පස්සේ. මොකද බුදු කෙනෙක් තමයි ඕනම සමාජ තලයක ජීවත් වෙන්න පුළුවන් මුළු සමාජයෙන්ම යහපතක් කරන්න පුළුවන් උතුමා. සමාජයට ගැලපෙන්නේ නැති අය කූඩුවට යනවා, කූඩුවෙන් කැලේට යනවා. කැලේට ගිහලා කැලේටලා ඉන්නවා. කැලෙත් ඉන්න ගැලපෙන්නේ නැත්තම් ඇදලා ගන්නවා ඇතුළට. ඇතුළ කිව්වේ නිරයට. තොපි සමාජවත් ඉන්න ගැලපෙන්නේ නැහැ, කැලේ ඉන්නවත් ගැලපෙන්නේ නැහැ. ඒ කැලේටවත් ගැලපෙන්නේ නැහැ. මොකද අනිත් ඒවුන්ටවත් ඉන්න දෙන්නේ නැහැ. ඒ තරම් ගැලපෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා මානසිකවත් මොකද කරන්නේ? කැලේවත් ඉන්න දෙන්නේ නැහැ. ගන්නව කොහෙදද? ඇතුළද. මෙන්න එట్లా හිටපී කියලා. ඔය ගතිය හරියනකම් මොකද වෙන්නේ? 100 ගානක් තියෙන නරකාදිවල මොකද කරන්නේ? වද දෙනවා. හැදියන්. ඔක හදාගනි. ඔක වරදක් කියලා තේරුම් ගනි. අර ලෝදිය හැලිවල ඔබනවා. හැදියන් කියලා. වද දීලා ආයි සමාජෙ නිදාස් කරනවා. කොච්චරක් කියන්නද මේක ගැන? ආයි නිදාස් කරලා දාන සමාජෙට. ආයි මොකද කරන්නේ එක? ආයි වර වෙන. ආයිත් ගන්නවා ඇතුළට. ආයි නිදාස් කරනවා. ආයි ගන්නවා. ආයි නිදාස් කරනවා. ඔහොම තමයි අපිත් මේ ගමන ආවේ. ඉතින් මේ ගමන ආපු අපිට අපේ ගුරුවරු පිළිහිට වෙලා අපේ ජීවිත අද සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හරවලා වෙනත් පාරක අරගෙන යනවා හරි ලස්සනට. නේද? ඒ නිසා අපි මේ හැම දෙයක්ම අපිට ලැබුණේ අපේ ගුරුවරු නිසා. ගුරුවරු ගැන කියවෙන හරි ලස්සන කවියක් මට හම්බුණා ළඟදී. මම ඒක ඔබට කියලා සාකච්ඡා මෙතනින් අමාර කරන්න. ඒ කවිය කියන්නේ ගසක දොඩම් මට තනියම කණ්ඩ බැරි. ගඟේ වතුර මට තනියම බොණ්ඩ බැරි. ඒ දණ්ඩේ පාදණ්ඩේ යන්න බැරි. මගේ ගුරුතුමා සිහිවන විට ඉන්න බැරි කිය. දැන් ඔකෙන් කියන්නේ මෙන්න මේකයි පින්වතුනි. ගසක දොඩම් මට තනියම කණ්ඩ බැරි. අම්මා තාත්තා කියලා දුන්නා මෙන්න පුතේ දොඩම් කාහන් කියලා. නමුත් අපිට ගුරුවරු තමයි කියලා දුන්නේ ගහේ දොඩම් තනියෙන් කන්න නැතුව බෙදා හදාගෙන කන්න කියලා අනිත් ඇත්ත එක්ක. මං කලින් ඕකවත් දැනගෙන ඉඳපු මිනිහෙක් නෙමෙයි. හම්බෙන ඔක්කොම මම්ම ගිල දාපු එක තමයි කරේ. පස්සේ තමයි මට ගුරුවරු කියලා දුන්නේ බෙදා හදාගෙන අනිත් ඇයට දීලා කන්න කියලා. ඒක මම ඉගෙන ගත්තේ ගුරුවරයාගේ. මට ඉස්සර ඒකවත් කරගන්න බැරි මිනිස්සේ. ගඟේ වතුර මට තනියම බොන්න බැරි. ගඟ කියලා උතන අදහස් කරන්න පිඟුතුනි පොදු දේවල්. පාරතොට ඔගේ කියන්නේ දැන් ඉස්සර අම්මා තාත්තා මොකද කරේ මේන් පුතේ ගඟ ඕන් ඔකට බහලා ඕන් තරම් නාගන් ඕන එකක් කරා. නමුත් ගුරුවරයා තමයි කියලා දුන්නේ ඔය පොදු දෙයක්. ඔය ගඟක්, ඔය පොදු දේපලක්, ඔය පොදු ප්‍රවාහනේ, ඔය පොදු පාර. මේව හැමෝම පරිහරණය කරනවා. මේව ඔයා විතරක් පාවිච්චි කරන්න එපා. මේ ගඟ පල්ලෙහා මිනිස්සු පරිහරණය කරනවා. ගඟේ වතුර ටිකවත් මට කලින් පරිහරණය කරන්න තේරුන්නේ නැහැ. පොදු දෙයක් පරිහරණය කරන්න බැරි මිනිස්සෙම්ම. ගුරුවරයා තමයි කියලා දුන්නේ පොදු දෙයක් පරිහරණය කරන්නේ කොහොමද කියලා මට. ගුරුවරයා තමයි මට ඒ ටිකත් කියලා දුන්නේ. මං ඒකවත් කරගන්න බැරි මිනිස්සෙක් ඉස්සර. මට ඕන උනේ පාරේ යන්න. අනිත් ඒවුන්ට මොක වුණත් මට කමක් නැහැ. නමුත් ගුරුවරයා තමයි මට ඒක කියලා දුන්නේ. ඒ දණ්ඩේ පාදණ්ඩේ යන්න බැරි. මේ ජීවිත ගමන අනිත් මිනිස්සුත් එක්ක දැන් මං කිලින්ගේ සමාජයේ අනිත් මිනිස්සුත් එක්ක සමබරව බැලන්ස් කරගෙන යන්නවත් මට තේරුන්නේ නැහැ. ඒ දණ්ඩේ පාදණ්ඩේ, ඒ කියන්නේ ඒ දණ්ඩේ කකුල් ටික තියාගෙන යන්න තේරුන්නේ නැහැ මට. ඒ කියන්නේ ඒ දණ්ඩ කියලා උතන අදහස් කරේ බින්දුනේ ජීවන ගමන. මේ කෙලෙවරේ ඉඳලා එකල කෙලෙවරට දක්වා මේ ජීවන ගමන අනිත් මිනිස්සුත් එක්ක සුහදව හැම කෙනාම බැලන්ස් කරගෙන ජීවිතය අරගෙන යන්න මට තේරිලා තිබුණේ නැහැ. ඒකවත් මට තේරුන්නේ නැහැ. හැම තැනම ගිය තැන හත් පොලේ නා ගන්නවා. ගිය තැන මිනිසුත් එක්ක රණ්ඩු සරුවල් කර ගන්නවා. හැම කෙනාම බැලන්ස් කරගෙන ජීවත් වෙන්න තේරුන්නේ නැහැ. ඒකත් මට කියලා දුන්නේ මගේ ගුරුවරයා. ඒකවත් මං දැනන් ඉදුම් මිනිහෙක් නෙමෙයි ගොඩක් සල්ලි තිබුණාට. අපි ඒ ගැන වෙනම දවසක කතා කරමු. ඔය එකක්වත් දන්නේ නැති මාව මේ හැම දෙයක්ම කියලා දීලා ජීවිතේ ගොඩ දාලා දුන්නේ මගේ ගුරුවරු. ආන් ඒක නිසා තමයි කිව්වේ ඒ දණ්ඩේ පාදණ්ඩේ යන්න බැරි. ඒ හැම දෙයක්ම මට කියලා දීපු මගේ ගුරුතුමා සිහිවන විට ඉන්න බැරි කියලා. ආන් ඒ දේවල් කියලා දීපු මගේ ගුරුවරයා සිහිවෙනකොට මට අනන්ත අප්‍රමාණ ප්‍රසාදයක් මගේ හිතේ ගොඩනැගෙනවා කියලායි ওই නූගත් කවියා වචනෙට පෙරලලා තියෙන්නේ සිංහලෙ. ඉතින් අපිටත් මේ හැමදේම ලැබුණේ අපේ ගුරුවරු නිසා. මේ විදිහට අපි මේ කවිය කියලා අපේ සාකච්ඡාව මෙතනින් හමාර කරමු. හොඳයි. එහෙනම් පෙඟතුනි සියලු දෙනා සිහිපත් කරගන්න. මේතා කාලය පුරාට ඔපිසින් කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා වීදී පැතිරියාම තුලින් අපසිතන මාර්ථින සමින් අනුශාසනා කරන ගුරු හමුදුරන් වහන්සේ ඇතුළු ආරාමයේ මගවඩන්නා වූ භික්ෂුන් වහන්සේ සෑම්සූර්ණත් ඒ වගේම මේ ස්ථාන භූමියලට උදව්පකාර කරනවා වූ දායකාරකගේ පින්වත් සියලු දෙනාත් පුණ්‍ය භාරය කටයුතු කරනවා පින්වත් සියලු දෙනාත් ලෝකාත්‍රි පුරා මගවඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ නැවසින් වන පිරිසත් ඒ සෑම්සූර්ණත් ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කැපලා කටයුතු කරනවා වූ දේවදත්තන් වහන්සේ ඇතුළු සියලුම ඒ සාසන ආරක්ෂාව අභිවෘද්ධි උදෙසා කටයුතු කරනවා සෑම සූචනා සිහිපත් කරගන්න. ඒ වගේම බිමිද ඔබට ඔබගේ නමින් ජන්මාන්තරගත වෙන දෙනවා මලගියව ඥාති මිත්‍රාදී යම් පිරිසක් ඉන්නවා මේ සෑම සූචනා සිහිපත් කරගන්න. මේ කරගන්න දෙනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගේ සිළු දනා කෙරෙහි වීදී පැතිරියත්වා ඒ පින් වීදී පැතිරියාම තුනේ සිළු දනම් දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත් අදස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවි සැනසී නිබ්බාන පරම සුඛිය සුඛිතර වේතාගතන් සිළු දනාට පින් අනුමෝදන් කරා. ඒ වගේ මේ කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ප්‍රසක් ඥාන භාවයතුලින් මේ මිහිමල්ල මත ලක්ෂ ගණන් හරි තුන් වහන්සේලා පහළ විත්වාග දෙන සාදු කර දෙලා අධිෂ්ඨාන කරන්න. ඒ වගේ මේ කරගන්න දෙනවා සීලම් පුණ්‍ය ප්‍රසක් ඥාන භාවයෙන් අදාදම මේ ජීවිතය තුළදී බුදුපසේ බුදුමහරතන් වහන්සේ නාන වී සනසීප මෙලවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට මේ සීල පිංසලේ කාන්තේ හේතු වාසනා විත්වාග දෙන සාදු කර දෙලා අධිෂ්ඨාන කරා. සීල දනට මෙහපතක් වේවා නිබ්බාන පරම සුඛියන් සුඛිතර වේවා. සබ්බ හේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයිවන්නෝ සුඛං බලන්ති. සිරුදනාට නිබ්බාන පරම සුඛිය සුඛිතරේ.